ඒ අති උත්තරීතරු ත්‍රිවිධ රත්නයෙන් අවසරයි. ඒ වගේම අද මෙම ස්ථානයට වැඩම අවදාළ අතිපූජනීය මොරවක ශාන්ත නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මෙම ස්ථානයට වැඩමවා වැඩඳන අතිගෞරවනීය මහා සංඝරත්නයෙන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, අද දේශනාව පටන් ගන්න කලින් කරන්න ඕනේ වැඩපිළිවෙල කළා යමුද? ඔබ උගුලේ දාන්න. මතකයිනේ කැස්සට බේත් බොන වේදි දෙකක් තියෙනවා. එකක් හොඳම විදිය මොකක්ද? ආයේ කහින්න බැරි වෙන බේතක් දෙනවා. කැස්සොත් මැරෙනවා. ඒ බව කිව්වහම දැන් ඉතින් කහින්න බෑ. ඉතින් කැස්ස හොඳයි. ඒ වගේම ඔබ හොඳටම දන්නවා ඔබ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකත්වය. මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියන එක ලෝකයාට දසදහසක් ලෝක ධාතුවටම කියා පාද්දී ආයෙ ඔබට හැරෙන්න බෑ කියලා. ඒක කියන්න පුළුවන් අය කියන්න පින්නතනි, ආපහු හැරෙන අය කියන්න එපා. මේ කිව්වහම වෙන වාසි ගොඩාක් තියෙනවා. එක, නිවන සාක්ෂාත් කරගන්න හරි ලේසියි. දෙක, කරදර බාධක හිරිහන ගොඩාක් අඩු වෙනවා. මේ වෙන අවඩ තමයි තියෙන්නේ. තථාගතයන් වහන්සේ මාගේ ගුරුවරයාය කියලා තුන් ලෝකෙටම කියාගෙන උන්වහන්සේගේ ශ්‍රාවකත්වයට ගැළපෙන්නේ නැති දේවල් කළොත් අන්න එතනින් ඔබට ලොකු අවඩක් වෙන්න පුළුවන්. මම ඔබගෙන් අහලයි දුන්නේ. දැන් ඉතින් එකපාරක් හරි කියලා නේද තියෙන්නේ? නොකියපය අතසන්. ඔක්කොම කියලා තියෙන්නේ. ඒක නිසා සියලු ප්‍රාණ භූතෙන් කෙරෙහි හිතානුකම්පාව කටයුතු කරන්න. හොඳට මතක තියාගන්න, ඔබ කාටවත් අයිතියක් නැහැ තව කෙනෙකුට කට උස්සන්න. ඔබ කිසිම කෙනෙකුට අයිතියක් නැහැ දෙන්නේ තව කෙනෙක් හිතර ඉඳන්. මේ ලෝක සත්‍යය මෝඩකමට කරන වැඩ ඔබ කරන්න එපා කවදා. කිසිම කෙනෙක්ගේ හිතර ඉඳන් යන්න එපා. තථාගත ශ්‍රාවකයන් වහන්සේලා එහෙම නැහැ. මේ ශ්‍රාවකත්වය නම් ඔබ ප්‍රකාශ කරන්නේ හිතට එකඟ මේ ශ්‍රාවකත්වය ප්‍රකාශ කරන්නේ. අනිත් අය බොරුවට තොලපොට හොල්ලොල් ඉන්නේ. එතකොට නිකන් පේනවනේ මමත් ශ්‍රාවකයෙක් කියලා. නමුත් ඇතුළාන්තයෙන් ශ්‍රාවකයෙක් නෙමෙයි. දාගන්න පින්වතුනි, ඔය තහංචිය තමයි දෙච්චරේ දෙන්නේ. දැන් තහංචි දාගෙන තියෙන සමහර මම බොන්නේ. දාගෙන තියෙනවනේ නේද? මම වෙන ඇසුර වලට යන්නේ. ස්වාමි පුරුෂයා හෝ මගේ බිරිඳ හෝ ඔය දෙන්නයි විතරයි එතනින් එහාට මම යන්නේ. කොහොම තහංචි දාගෙන ඉන්නේ? ඉතින් ඕක තව පොඩ්ඩක් උස්සලා දාගන්න තහංචි එකපාර. මම කිසිම ප්‍රාණ භූතයකට හිංසාක පීඩා කරන්නේ නැහැ. ඒ සියලු දෙනාගේ යහපත පිණිස මම කටයුතු කරනවා කියලා හෙනවදිනවා. මොකද්ද වෙන අඳුර? ඉතින් ඕක අදිස්ථාන කළා තමයි පිළිගන්නේ. දැන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමකට, ඒ කියන්නේ හාමුදුරුවම වෙන්න ඕනේ නැහැ නේකට. ඒක ඔබ දන්නවනේ, තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ හතර ගොල්ලක් ඉන්නේ. භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා කියලා. එහෙනම් ඔය කියන පිළිසෙට නම් අයිති දෙන්නේ. ඔබ ඒ ශ්‍රාවකත්වයේ හන්නගා ප්‍රකාශ කරන ඕන මහා ගම්භීර ලෙස. එහෙනම් බෙමුදෙනි ඔබට පුළුවන් වෙනවනේ පගා ගන්න එක නතර කරන්න. අය කරන්න එපා කමක්. කරන්නේ නැහැ කියලා අදිස්සන්න. හැබැයි තමන්ගේ ඔෆිස් එකේ අනිත් අයට කරන්න එපා කියන්න එපා. ඒවට අපහාස කරන්න යන්න එපා. ඊළඟ දවසේ බලනකොට යාපනින් මාරු කරලා තියෙනවා. ඊළඟ බණ ටික අහගන්න වෙන්නේ. ඒකින්ද ඒ අයට ඕන එකක් කරගෙන යන්න දෙන්නේ. ඒ අය දවසක දහම තේරුම් ගත්ත දවසට ඒක කරයි කියන්නේ. දහම තේරුම් ගන්න නැතුව හරි අමාරුයි පින්වතුනි පව් කරන එක නතර කරන්න. දහම තේරෙන්න ඕනේ. එතකොට තමයි පව් කරන්නේ නැත්තේ. ඉතින් ඔබට දැන් දහම යම් ප්‍රමාණයකට තේරිලා තියෙන නිසා පින්වතුනි දැන් පොඩ්ඩක් හිර කළ තියාගන්න තමයි. ඒව කරන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන්න තව කෙනෙක් හිතරි දෙන්න නැතිනේ තමන්ගේ ජීවිතය අරගෙන යන්න. අඩුම තරමේ තමන්ගේ දරුවන්ගේවත් හිතරි දන්නේ නැතුව තමන්ගෙන් වෙන්න තියෙන යුතුයකම් වාක්‍යෙම ඉෂ්ට කරන්න පුළුවන් තරම් උත්සාහ කරා. ඒක තමයි තියෙන්නේ. තේතන්න කටයුතු කරන්න. හැමදෙස්සෙම සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව ඉන්නවා කියන එක මෙනෙහි කරගත්තනම් ඒකට ලොකු උදව්වක් එනවා. හොඳයි. එහෙනම් අපි සියලු දෙනා බොහෝම හෘදයාංගම හදවතින් මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෙක්. ඔබ මවා ගන්න ඕන කියන දේ ඔබගෙන් ඇවිල්ලා ලෝකේ අහනවා. ඔබ කාගේ ශ්‍රාවකයෙක්ද? කාම ලෝකයේ අධිපතියත් ඇවිල්ලා අහන්න පුළුවන් ඔබ කාගේ ශ්‍රාවකයෙක්ද? මට දැනෙන පරිදි නම් කාම ලෝකයේ අධිපතියද ටිකක් මේක දැනෙලා තියෙනවා. නැවතේ එතුමට එකින් හිංසා කරන්න එහෙම නෙමෙයි. එතුමට මුකුත් කරන්න නෙමෙයි අපි මෙහෙ කියන්නේ. ඔබට ඒකේ මුකුත් ප්‍රශ්නයක් නැහැ. නැවත මට දැනෙනවා පොඩ්ඩක් දැනෙලා කියලා. ඒ කියන්නේ හේතුව ඔබගේ සත්‍යක්‍රියාව වැඩ කරනවා. තරහ එන්නේ ඔබත් එක්ක නෙමෙයි. ඒක කරවන එකනත් එක්ක. මොකද කියන්නේ මොකද්ද? ඒ අයගේ මතේ තියෙන ඔබගේ වැඩේ ඔබ කරගන්න. මගේ උඹ ගාව ගන්න එපා ඔබට. ඔබට තියෙන ඉක්මනට දෙන්නේ මම ඔබගේ එකෙක් නෙමෙයි කියලා කියන්නේ. එහෙම තමයි දෙන්නේ. ඔබට හැමදෙස්සෙම කියන්න දෙනවා මොකද මම ඔබගේ එකෙක් නෙමෙයි. මට අපහාස කරන්න එපා ඔබගේ එකෙක් කියලා. කාමෙන් පරිත වෙලා දන්නේ උඹල වගේ උන්ගේ එකෙක් ඈමං දීතරාගේ දීත දෝෂේ දීත මොහියේ මහ මුනිවරයන් වහන්සේගේ ශ්‍රාවකයෙක් මරණවා නම් මර කරන්න බලවෝන එක උඹ කරා. අන්න ඒ තැන ඉන්න තැන මැරෙන්න බය වෙන මොනද කවුද? ඈ දැන් මම මෙහෙම කිව්වා කියලා බය හිතනොත් මැරෙන්න මැරෙන්න බය වෙන මොනද කවුද? නැහැ මම ඉපදිච්ච හැම වතාවකම මැරුණා. පුරුදු වෙන්න මැරෙන්නේ නැහැ කවුද? මැරෙන්න බය මං ඉන්නේ හින්ද නිසා මැරෙන හින්ද නෙමෙයි. ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ. එහෙනම් ඔබ බය වෙන්න ඕනේ මැරෙන එකට නෙමෙයි මං ඉන්න එකට. ඒක අපි තව තේරුම් ගමු. එහෙනම් ඒ ශ්‍රාවකත්වයේ ප්‍රකාශ කරනවා. ඔබේ කරන දේ මේ සත්‍ය ක්‍රියාව ගොඩාක් බලයි කියලා. ඒක මට හොඳට දැනෙනවා බලයි කියලා. ඔබට ඒක පිළිදෙට එනවා අනිවාර්යයෙන්. හැබැයි මතක තියාගන්න ඕනේ ඒකට ප්‍රාණේ ඉන්නේ කොයි වෙලාවටද? තමන් ඒ ශ්‍රාවකත්වය තුළ පිහිටලා ඉන්න වෙලාවෙ. හොඳයි. දැන් පාඩම් දෙක පළවෙනි එක පාඩම් ඇති නේද? දැන් පාඩම් කරන්න බැරි වුණා කියලා ඉන්න තු එහෙම ඉන්න ඕනේ නැහැ. ටික ටික පාඩම් කරගන්න. අපි මේ කරන්නේ ඔබට උදව් කරන එක මිසක් මේකෙන්නේ ඔබව මෙතනින් අයින් කරන්න හදන එක එහෙම නෙමෙයි. පුළුවන් තරම් උදව් කරන්න හදන්නේ ඔබට මේ ගමන යන. එහෙනම් කවුරුත් එහෙම හිතන්න එපා. අනිත් අයට පාඩම් මට පාඩම් නැහැ නේ. දැන් ඉතින් මං කොහොමද මූණ දෙන්නේ? මූණ දෙන්න බැරි නම් වෙස් මූණක් දාගෙන ඉන්නේ. ඔය දාගෙන ඉන්න වෙස් මූණ හොදටම මද? නැත්නම් ඔගේ අතුලාන්තේ කොච්චර සුන්දර මිනිස්සෙක්ද ඉන්නේ? අසත්පුරුෂ ඇතුළු නිසා දාගත්ත වෙස් මූණක් ඉතින් ඉතලේ තියෙන්නේ ඔය හැම කෙනාගේ මූණවල. නැත්තම් ඇත්තටම හැම කෙනාගේම තුල ජීවත් වෙන්නේ අරිහත් උන්වහන්සේ නම. චිත්තජ ස්වභාවයේ අරිහත් ස්වභාවයෙන් ඒක කහට ගන්න උනාට පස්සේ විඥානික ස්වභාවයට එනකොට ඉතින් එදින ඒක වෙනස් වෙන්නේ. ඒකයි. ඒක නිසා අපි ඒක නසා ගන්න වෙන විදියට කරමු. එහෙනම් හැම කෙනාම ඔය විදියට සත්‍යක්‍රියා කරමු.
ධීරස්ස විගත මොහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනීඝස්ස සුසමචිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි ධීරස්ස විගත මොහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස
අනීඝස්ස සුසමචිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි ධීරස්ස විගත මොහස්ස පබින්න කීලස්ස විජිත විජයස්ස අනීඝස්ස සුසමචිත්තස්ස බුද්ධ සීලස්ස සාදු පඤ්ඤස්ස වෙස්සන්තරස්ස විමලස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි සන්තස්ස භූරි පඤ්ඤස්ස මහා පඤ්ඤස්ස වීත ලෝභස්ස තථාගතස්ස සුගතස්ස අප්පටි පුග්ගලස්ස අසමස්ස විශාරදස්ස නිපුනස්ස භගවතෝ තස්ස සාවකෝහමස්මි නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නති මේ සරණං සංඝෝ මේ සරණං වරං නති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා රාග ගිනි නිවේවා නිවන් සැප ලැබේවා ද්වේෂ ගිනි සැප ලැබේවා ඔන්නෝ චිත්ත ස්වභාවය සදහටම ඇති කර ගන්න උත්සාහ කරන්න. බලන්න මොනතරම් ශාන්ත ප්‍රණීත සුවයක්ද තියෙන්නේ කියලා. එනේ තරහ වෛරය කියලා කියන්නේ ඔබගේ ශරීරය ඔක්කොම ජීර්ණය කරන එකක්. කවදාවත් ඒව ඇති කර ගන්න එපා. ඇති කර ගන්න එපා කිව්වට පින්වදිනේ රාග දේශ මොහේ ස්වභාවය anu ඔක ඇති වෙනවා. ඒකයි දිගින් දිගටම මග වැඩිම කියන එක කරන්න ඕනේ. තරහ කියන එක හිතෙන් අයින් වෙනකොට පිඟසුනේ වෛරය කියන එක හිතෙන් අයින් වෙනකොට පුදුමාකාර සහනයක් දැනෙන්න පටන් ගන්නවා ලෝක සත්‍යය. ඒ සහනය තමයි තථාගතයන් වහන්සේලා දේශනා කළා තියෙන සුසුකං වත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරිනේසු manussේසු විහෙරාම අවේරිනෝ කිය. වෛරය කරන මිනිස්සු අතරේ අවෛරෙන් ජීවත් වීම පුදුම සුවයක්. තථාගත ශ්‍රාවකයන් වහන්සේලා වෛරය කරන මිනිස් අතරේ අවෛරයෙන් ජීවත් වෙනවා මහා සුවයටපත් වෙනවා. එහෙනම් ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න පිණිස තථාගතයන් වහන්සේලාගේ ශ්‍රාවකවරු මෙච්චර කාලයක් ලෝකේ පහළ වෙච්ච සීලම දෙනා වහන්සේලා පුදුම සුවයක ජීවත් වෙච්ච පිරිස. ඒ සුවය කියන එක පිණිස ඒ සුවයට හිත තියලා බලන්න මොකක්ද ඒ සුවය කියලා. හොඳ අපි ඔක්කොම සුවේ පතාගෙන පින්වතුනි මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒක අමතක කරන්න එපා කවුරු. ලෝක සත්‍යය කම් සුවේ කියලා එකක් හොයනවා පින්වතුනි. කම් සුවේ කියන එක හොයන්නේ පින්වතුනි කම් සුවේ කියන එකේ මොකද්ද කියලා දන්නේ නැති නිසා. සහ පින්වතුනි එතනින් එහාට තියෙන දෙයක් ගැන හිතා ගන්න බැරි නිසා. කම් සුවේ කියන එක හොයන්නේ අය. මොකද කම් සුවේ කියලා කියන්නේ පින්වතුනි ඇත්තටම කිව්වොත් දඬුවම. කාමය කියන්නේ සම්පූර්ණයෙන්ම දඬුවමක් වෙනතේ. ලෝක සත්‍යයට දීලා තියෙනවා. ඒ දඬුවමට පත් වෙච්ච කෙනා පින්වතුනි ඒ දඬුවමට කැමති කියන එක මොන තරම් මෝඩකමක්ද කියලා හිතලා බලන්න. මේ ලෝක සත්‍යය මොන තරම් මොට්ටද කියලා තේරෙනවා පින්වතුනි මේක ඔබට තේරෙනකොට. ඔය කම් සැපේ හොයන්න යන මිනිස්සු මොනම තරම් මෝඩද කියලා. කාමය කියන්නේ දඬුවමක්. කාමය කියන්නේ සම්පූර්ණයෙන්ම පින්වතුනි නිවීම වහල දැමීමක්. කාමය කියන්නේ ගින්දරක්. පත්තු වෙච්ච ගින්දරක්. කාමය කියන්නේ. නිවන කියලා කියන්නේ පින්වතුනි ඒ ගින්දර නිවීමට. රාග දේශ මොහ වලින් ගිනි ගත්ත හදවත් නිවිල යනවා පින්වතුනි. ඒකට තමයි නිවන කියන්නේ. කාමය කියන්නේ තනිකරම ඇවිලිල්ලට. ඇවිලෙන ගින්දරට පිඟදනේ නිවන්න කියලා හිතාගෙන පිදුරු දැම්මත් මොකද වෙන්නේ? ගින්න ලොකු වෙනවා. ඒකයි කියන්නේ මේ දිනේ කාමයේ කියන්නේ ලොකු දඬුවම. කාමයේ කාමයේ කියලා කිව්වහම දැන් ඔබ හිතන්න එපා වෙනදිනේ සෙක්ස් ගැන. කාමයේ කියන්නේ ඒකට නෙමෙයි. විතරක් නෙමෙයි. දැන් මම ඔබට කියන්නම් සියුම් තැනක් මේක ඔබට තේරෙයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. කාමයේ කියන එක නැති වෙන්නේ අරිහත් ඵලයේදී. දැන් ඔන්න කෙනෙකුට දෙන්න පුළුවන් එහෙම කොහොමද? කාම රාගය නැති වෙනවනේ. අනාගාමී වෙනකොට. ඔබ කිව්වා හරියටම හරි. හැබැයි මං කිව්වේ ඒක ගැන නෙමෙයි. ඔබ කිව්වේ කාම රාගය නැති වෙනවා අනාගාමී ඵලයේද කියලා. මම කියන්නේ කාමයේ නැති වෙනවා අරිහත් ඵලයේද කියලා. කාම රාගය නැති වෙනවා අනාගාමී ඵලයේද පින්වද. නමුත් කාමයේ කියන එක නැති වෙන්නේ අරිහත් ඵලයේද. කාම රාගය කියන එක අනාගාමී ඵලයේද නැති වෙනකොට කාම රාගය කියන්නේ කාමයේම නම් එහෙනම් කාම තණ්හා එතනින් ඉවර වෙන්නේ නැහැ. තණ්හා වර්ග තුනක්නේ තියෙන්නේ. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. එතකොට එහෙනම් කාම කියන එක එතනම අයින් වෙලා යන්න ඕනේ. එහෙම වෙන්නේ නැහැ පින්වත. කාම කියලා කියන්නේ පින්වතනි මේ ඇවිලීමට. එතකොට ඇවිලෙන්නේ පින්වතනි ස්පර්ශයෙන් විතරද? සුවඳින් ගන්ධයෙන් විතරද? දිවට දැනෙන රසයකින් විතරද ඇවිලෙන්නේ? නෑ, ඇහෙනුත් ඇවිලෙනවා, කනෙනුත් ඇවිලෙනවා, හිතෙනුත් ඇවිලෙනවා. ඔය තුනෙනුත් ඇවිලෙනවා පින්වතනි. එහෙනම් අරූපෙත් තියෙනවා මොන ස්වභාවයේද? කාම කියන ස්වභාවය. හැබැයි මතක තියන්න කාම රාග ස්වභාවය නෙමෙයි. කාම රාග ස්වභාවය කියන්නේ පින්වතුනි ඔය ස්පර්ශ පැත්තට. ඒ කියන්නේ දැන් අපි දන්නවනේ පින්වතුනි තියෙනවා දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියලා කරුණු හතරක්. දිට්ඨ කිව්වේ ඇහැට පේන ටික. දිට්ඨ දකින්නේවා. සුත කියලා කිව්වේ කනට ඇහෙන ටික. ඊළඟ කොටසක් තියෙනවා මුත කියලා. දැනෙනේවා. දිවට දැනෙනවා, නාසයට දැනෙනවා, කයට දැනෙනවා. ඔන්න ඔය දැනෙන ටික. කාම රාග වෙලාවේදී පිංගුතුනි හිතත් එක්ක ඔන්න ඔය තුන් කාණ්ඩේ තමයි අග්‍ර කරන්නේ. ඔය තුන්ගොල්ලෝ තමයි අග්‍ර වෙලා ඉන්නේ කාම රාග කොටසේදී. එහෙනම් යමෙක් කාම රාගයේ ප්‍රහිණ කළා කියලා කියන්නේ පිංගුතුනි ඔන්න ඔය තුනට තියෙන චන්ද රාගයේ ප්‍රහිණ වෙලා තියෙනවා. හැබැයි ආ රූප බලන්න කැමති. අනාගාමී කෙනා තථාගතයන් වහන්සේගේ රූපය අතහැරගන්න බැරුව ඉන්නේ. දහම් හඬ අතහැරගන්න බැරුව ඉන්නේ. ධර්ම රසය අතහැරගන්න බැරුව ඉන්නේ. ඒ ඔක්කොම රූපකාණ්ඩ පිංගත. රූපයට කැමති. එතන මේ ලෝකෙ පිංගදේ දී කඩා හැල්ල දී යලි නැතුව ඇද්ද? අනාගාමී බ්‍රහ්ම ලෝකෙ බුදු පිළිම විතරක් තියෙන්නේ. කඩාහැල්න දියලි ආදි වශයෙන් දේවල් හරි මනරම් පිංගුත. දිව්‍ය ලෝකෙට වඩා ලස්සනයි කොහෙද? බ්‍රහ්ම ලෝකේ. මොකද ඒගොල්ලන්ට පිංගුතේ ඇස කන විතරනේ ඒගොල්ලෝ පිනවන්නේ. ඒක පිනවන්න හොඳටම හැදිලා තියෙන තැන රැන් ඒවා. දිව්‍ය ලෝකේ ඊට පල්ලෙහා තව තියෙන්නේ. දැන් මේ ලෝක සත්‍යය ගොඩාක් හිතන් ඉන්නේ දිව්‍ය ලෝකේ ගියාට පස්සේ නෝනලා හැම ඔක්කොම වට කරගෙන මේ මනුස්ස ලෝකේ හිටියා වගේ ඉන්න පුළුවන් කියලානේ. ඔබ හිතනවද පින්වතුනි දිව්‍ය ලෝක කියන්නේ ඒ තරම් තුච්ච පහත් තැනක් කියලා? ඔබ හිතනවද පින්වතුනි මනුස්සෙන්න තියෙන අවයව ඔක්කොම දෙවිවරුන්ටත් පිටිලා ඇද්ද කියලා? දැන් මම මේ කුණුහරුප නෙමෙයි කියන්නේ. විද්‍යාව ඉගෙනගෙන තියෙනව නේද ඔක්කොම? විද්‍යාව ඉගෙනගෙන නැති අය කන් දෙක වහගන්නකෝ. නැත්නම් හිතනවද කුණුහරුප කියන්නේ කියලා? දැන් අපි දන්නවා පින්විතනේ මේ අපේ ශරීරවල මේ අවයව පිහිටලා තියෙන්නේ මොකටද කියලා. ඒකනේ බය නැතු උණ්ඩුක පුච්ච ඔපරේෂන් කළා දන්නේ. ඇයි? තාම විද්‍යාඥයෝ කියන්නේ ඒක වැඩ කර ඇති එකක් නෙමෙයි කියලා. ඉතින් සමහරට දන්නේ නැහැ පින්විතනේ උණ්ඩුක පුච්ච කැපුවට පස්සේ මිනිසයාට හිතන්න පුළුවන් ශක්තියේ යම් ප්‍රමාණයක් අඩු වෙනවද කියලා. ඒව දන්නේ නැහැ නේ. මානසිකව වෙන බලපෑම් ගැන එකක්වත් තාම හොයාගෙන නැහැ. තවටි කාලයක් ගියාම කියයි නෑ නෑ උණ්ඩුක පුච්චේ තියෙන්න මොන උණ්ඩුක පුච්චේ කපු ගමන් වෙන්නේ මෙන්න මේ මොලේ මේ පැත්ත අඩපණ වෙනවා අවුරුදු පහකින් පස්සේ කියලා. ඔය වගේ එකක් කියයි සමහර වෙලෙත්. එඳු මේ නිකමට හටගත්ත ඒවා නෙමෙයි උණ්ඩුක පුච්චේ කියන්නේ. කමන්නේ. දැන්ද පිළි අරන් තියෙන එක ඕනේ නෑ කියලානේ. එහෙනම් ඒ කපලා දාන ඕන වෙලාවක ඉඳ දෙනවා. එහෙනම් මේ විදිහට මේ අවයව ඔක්කොම තියෙන්නේ ඒ දේවල් සඳහා. එහෙනම් මිනිස්සුන්ට ලිංගික අවයව පිහිටන්නේ ඒ දේවල් සඳහා. ඒ කියන්නේ පින්වතුනි මේ දරුවෙක්ව ලෝකෙට ගේනේම උදෙසා තමයි ඒවා පිහිටලා තියෙන්නේ. අද මේ සමාජ කාලකන්නිකමට එක එක දේවල් යොදාගත්තට ඔක්කොම මිස්යූස් කරනවානේ පිටින්. ඇස් දෙක මිස්යූස් කරනවද නැද්ද? ඇස් දෙක කහේ කොහෙටද? හිතටද ගතටද? ගතට ඇස් දෙක හයි උනේ. නමුත් දැන් ඇස් දෙකෙන් ප්‍රයෝජනය ගන්න ගතද හිතද වැඩිපුර? හිත. නැත්නම් මේ ඔය ඇස් දෙකක් හයි උනේ ඔය කඳට යනකොට කොහේරි වැදිලා අරපය ගැන්නේ හින්දා. හෘදනේ හින්දා. නමුත් අද ඇස් දෙකෙන් ඒකද කරන්නේ? යන්නෙන්න පාවිච්චි කරනවා විතරද? නෑ, යන්නෙන්නත් පාවිච්චි කරනවා. එහෙම නේද කියන්නේ? ඔය ඉඳලා හිටලා යන්නෙන්නත් පාවිච්චි කරනවා. නමුත් අන්තිම මොකද්ද ඇහැ දුන්නේ මොකටද? යන්නෙන්න පාවිච්චි කරන්න. නමුත් දැන් ඉඳලා හිටලා යන්නෙන්න පාවිච්චි කරනවා. වැඩි හරියක් කරන්නේ මොකද්ද? අර මන පිනවීම උදෙසා අදාළ පින්දින රූප බලන එක. තනිකර ඒ අවයවය මිස්යූස් කරනවා. ඒ අවයවය මිස්යූස් කළාට පස්සේ තාත්තගෙන් ගැලවිලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. මොකද තාත්තා දන්නවා මම්මුට දුන්නේ මේක කරන්න. දැන් මූ මේක මිස්යූස් කරනවානේ. ඒ කියන්නේ ඔබට මේක ඕනේනේ. කරදරයක් නැතුව මේක උඹට පාවිච්චි කරන්න තැන හම් දෙන්නම් කියලා. ඒතර තාත්තා කිව්වේ කවුද? කර්ම ශක්තිය. මතකයිනේ? ඔන්න දුන්නා. ඒක නිසා ඇහෙන් බේරෙන්න බෑ. දැන් මැරිලා ඉපදුනොත් මක් වෙනවද? කොහේ හරි තැනක ඇහක් තියෙනවා පින්වතුනි. ඕක මේ ගානට නහයට උඩින්ම තියෙනවද කියලා නම් කියන්න බෑ. කොහේ හරි තැනක ඇහතියි. පෙරේත හේ මැටි පිංගුදුනි නලලේ තියෙන ඔළුවේ තියෙන පස්ස පැත්තේ තියෙන කොන්ද පැත්තේ කොහේ කොහේ හරි දැනග තියෙනවා ඇහැ. ඒක තමයි ක්‍රමේ. ඇහැකින් නිදහස් වෙන්න බෑ. ඇහෙන් නිදහස් වෙන්න බැරි හේතුව මොකද්ද පිංගුදුනි? ඇහැ මිස්යූස් කළා මන. ආයතන විග්‍රහයේ සම්පූර්ණයෙන්ම ඔය ගැන කතා කරන්න තියෙනවා. මන ඇහැ මිස්යූස් කරන්න හැටි. වැරදි විදිහට ප්‍රයෝජනෙට ගන්න හැටි. ඔබ අපි හැම දෙනාම දන්නවා පින්වතුනි, යමක් මනට හයි වුණා නම් ඒක මනේ. යමක් කඳට හයි වුණා නම් ඒක කඳේ. ඒක වැරදියට යූස් කළොත් එහෙම ඒකෙන් වෙන්නේ අවඩක්. ටීවී එකක් ගෙනාවට පස්සේ ඇන්ටනාවක් හම්බ වෙනවා ඒකට. ඇන්ටනාව හම්බුනේ ටීවී එකට මිසක් ෆ්‍රිජ් එකට නෙමෙයි. ඉතින් ටීවී එකටත් ගහලා අනිත් වෙලාවට ෆ්‍රිජ් එකට ගහලා තියලා හරිනවද ඒක? නැහැ. එහෙම කරන්න බෑ. නමුත් මේ කයේ තියෙන හැම අවයවයකටම ඕක කරනවා පින්වතුනි මිනිස්සු. ඇහැට කනට නාසයට දිවට කයට ඔය ඔක්කොටම ඔය ටික කරනවා. එතනිනුත් නතර වෙන්නේ නැහැ සිංහස. ඔබම හිතලා බලන්න මම කියන්න දෙයක් නැහැ. මේ ශරීරයේ තියෙන විවිධාකාරයේ අවයව විවිධාකාරයේ විදියට පිංගුතුනි මිස්යූස් කරනවා මිනිස්සු. නමුත් ඔය එකක්වත් දීලා තියෙන්නේ ඕකට නෙමෙයි. දරුවෙක් ප්‍රසූත කරන්න දරුවෙක් හදන්න තමයි පින්වතුනි ලිංගික අවයව කියනවා මිනිසුන්ට දෙන්නේ. දෙන්නේ කියන්නේ මේකයි ලැබුණා. මුලින් කිව්වදෝවා. මුල් කාලේ තිබ්බදෝවා. ආදි කල්පිත බ්‍රහ්මයට ඕවා තිබ්බද? නෑ පින්වතුනි. බ්‍රහ්ම කල්පිත මිනිසයා මෙහෙ එනකොට පින්වතුනි ඔය මොකුත් තිබ්බේ නෑ. පුදුම නිදහසේ ආවේ. කරුමක්කාරකම තමයි මෙහෙ ආවේ. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ වෙනකොට ඉතින් පෙරදීලා ඉවරයිනේ පින්වතුනි. ඒ අයට ඒ වෙලාවේ ආවේ සිතුවිලිත් එක්ක නෙවෙයි පෘථුවියත් නිර්මාණය වෙන්න පටන් ගත්තේ. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට පල්ලම් බැස්සා. පල්ලම් බැහැලා පෘථුවිය කන්න පටන් ගත්තා. ඔය කන්න පටන් ගන්නකොට තමයි අර ශරීර ඝන වෙන්න පටන් ගත්තේ. ඒත් ලිංගික අවයව පිහිටියේ නැහැ. අවශ්‍ය නැති හින්දා. ඔය හැම තැනම තියෙන ඔය ඔබගේ ශරීරයේ හැම තැනම තියෙන වෙන අවශ්‍ය දේවල් මොනවා හරි අවශ්‍යකම්. නමුත් ඒ අවයව පිහිටියේ නැහැ ඒක අවශ්‍ය නැති නිසා. ওই විදිහට දිගින් දිගට මෙනකොට පින්වතුනි අනුන්ගේ දේවල් කන්න පටන් ගත්තා. හැමෝම වෙනුවෙන් පහළ වෙච්ච දේවල් තමන් කන්න පටන් ගත්තා. කුහකකම වැඩි වෙන්න පටන් ගත්තා. දැඩි ලෙස ඇලෙන්න පටන් ගත්තා පිරිස. ඒ දැඩි ලෙස ඇලීම නිසා පින්වතුනි අනිත් අයත් එක්ක නිතර නිතර ගැටෙන්න පටන් ගත්තා. මෙන්න මේ පටන් ගැනීම තුල පිංගතුනේ එතනින් චුත වෙච්ච සමහර අය කාන්තා ස්වභාවයේ ඉපදුනා. එතකොට කාන්තා ස්වභාවයේ ඉපදුනා කිව්වට පස්සේ පිංගතුනේ ඒත් ලිංගික අවයව තියෙන හේතුවක් නැහැ. කාන්තා ස්වභාවයෙන් ඉපදුනා. ලිංගික අවයව මොකටද ඉතින්? ඒ අවයව ඕනේ මොකටද? දැන් කාලේ උන්ගෙන් නම් ඇහුවොත් කියයි මක්වා කියලාද? ලෝක නැති ගුණ හරපටියක් කියාගෙන 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 යයි. නමුත් ඇත්ත தත් බැලුවොත් එහෙම ඒ ඔක්කොම වහල වෙලා තියෙන යම් යම් දේවල් උදෙසා. මේ ගෑණී මිනිහයි දැන් පහළුණාට පස්සේ පින්විතනි මෙන්න මේ දෙන්නට දරුවෝත් පහළ වුණා. මම කියන්නේ දරුවෝ හම්බුණා නෙමෙයි. දරුවෝ පහළ වුණා. හරියට දෙවිවරුන්ට දරුවෝ පහළ වෙනවා. දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් සතුටින් ඉන්නකොට ඒගොල්ලන්ගේ පැතුමට අනුකූලව පින්විතනි ඔන්න දේව දරුවෙක් පහළ වෙනවා. අවුරුදු 16ක 16 විතර පිරුණු දේහයක් සහිත දරුවෙක් පහළ වෙනවා එතන. ඒ දෙවි කෙනෙක් පහළ වුණා. ඒවට කියනවා ඕපපාතික උප්පත්තීන් කියලා. ඒ දෙවියන් පහළ වෙච්ච දෙවියන්ට අම්මෙත් තාත්තෙක් ඉන්නවා. දැන් අපි අහලා තියෙනවා කතරගම දෙවියන්ගේ අම්මා තාත්තා තමයි සිව දෙවියෝ යෝමියංගනාවයි කියලා අපි අහලා තියෙනවානේ. ගණ දෙවියන්ගේ අම්මා තාත්තා තමයි සිව දෙවියෝ යෝමියංගනාවයි කියලා අපි අහලා තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. එහෙනම් මේ අය පහල වෙච්ච මිනිසුන්ට පිටින් එහෙම අවයවල අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් ඒගොල්ල බොහොම ආදරෙන් හිටියා. මොකද හේතුව තණ්හා වැඩි වෙන්න පිටින් ස්පර්ශකාමයට නැඹුරු වෙනවා හැමතිස්සෙම. දැන් ස්පර්ශකාමයේ කිව්වට පස්සේ මිනිසුන්ට දැන් ඉන්න අයට හිතෙන්නේ මොකක් කියලාද? අර කියන අවයව වලින් කරන වැඩපිළිවෙල වල කියලා. ඒක නෙමෙයි පිටින් ස්පර්ශකාමයේ කියන්නේ. ඒ ස්පර්ශකාමයේ තියෙන අගති පැත්ත. ඒක මේ ත්‍රිසංයෝනියේ වැටට හේතු වෙලා තියෙන පැත්තේ තියෙන්නේ. ඒක තිරිසනාට උරුම වෙච්ච එක. දෙවිවරුන්ට ඔතන උරුම නැහැ පිංගස. නේද ඔබ හිතන්න එපා කවර කවදක් දිව්‍ය ලෝකේ මේ තරම් පහත් තත්ත්වයක් තියෙනවා කියලා එහෙම. එහෙම නැහැ. ස්පර්ශකාමයේ තියෙනවා පිංගස. නමුත් ස්පර්ශකාමයේ තිබ්බට මේ මනුස්ස ලෝකයේ තියෙන පහත් ස්වභාවය එතන නැහැ. එහෙනම් ඉතින් ඒකත් ඒ වගේ වෙනවනේ. මනුස්ස ලෝකයේ පිංගතනි පහට ගොඩක් නැඹුරුයි. පොළොවට ගොඩක් නැඹුරුයි පින්වතුනි. පඨවි ගතියට ගොඩක් නැඹුරුයි. දෙවිවරුන්ගේ කයවල් පඨවි ගතියට ගොඩක් නැඹුරු වෙලා නැහැ. දෙවිවරු කියලා කියන්නේ පින්වතුනි ගොඩක් අතහරින පිරිස. අතහැරපු අය තමයි ගොඩක් එතනට යන්නේ. දහම දැනගෙන හෝ නොදැන හෝ අතහැරපු පිරිස. මනකයින් දෙවි කෙනෙක් වෙන්න කරන්න ඕනේ දේවල් තුනක් තියෙනවා. මොනවද? ඇත්ත කියන්න ඕනේ. සච්චම් බණේ නකුජ්ජෙය්‍ය කුහක වෙන්න බෑ. දජ්ජා පස්මින්පි යාචිතෝ ඉල්ලන කෙනාට තමංගාව තියෙන ප්‍රමාණයෙන් දන් දෙන්න ඕනේ. ඒතේහි තීනි තානේහි ගච්ඡේ දේවාන සම්තිකේ. මෙන්න මේ කරුණ තුනේහි පිහිටා ඇති කෙනේ දෙවියෝ අතරට යනවා. නැව ඔබට ඉස්සරහට පාඩම් හිටින්න ක්‍රමයක් අපි හදනවා. අපේ ස්වාමින් වහන්සේලා කතා වුණා දේශනාවක් ඇතුළේ යන සියලුම ධම්මපද ගාථා දේශනාව ඉවර වෙච්ච ගමන් මේකේ දාලා එක ගාතාවක් දෙතුන් වතාවක් කියන්න. බලන්න මේ මහා සංගරුවන ඔබ ගැන මොන තරම් හිතනවද කියලා. එතකොට පාඩම් හිටින දවසක පාඩම් හිටි. මේ ඔබට කරදර කරනව නෙමෙයි. කරදර කරන්න හොඳ නැහැ නේද ඔබට නිවන් දකින්න. නේද? නමුත් එහෙම කරන්න. බලන්න මහා සංඝ රැකවරණය කියන එක කොච්චර වටිනවද කියලා ඔබගේ ජීවිතවලට. දැන් මං ගාත දෙකක් කිව්වා. දෙකක්ද තුනක්ද කිව්ව ඔක්කොම අහගෙන නැත්තේනේ. නේද?
දසවන මං කියන ගාත අහගෙන නේද? අවසානේ දානෝ නේද?
තාම උන්නාන්සලට පණිවිඩය ගිහිල්ලා නැහැ. අද උදේ තමයි නායක හඳුරු ඇවිල්ලා මාත් එක්ක ගැන කතා වුණේ. එතකොට වින්ගතුනි දෙතුන් වතාවක් ඇහෙනකොට මේක පුළුවන් වෙනවද නැද්ද? හා කියන්නේ මං අප්පකාතේ. හා අප්පකාතේ manussේසු යේ ජනාපාර ගාමිනෝ අතයන් ඉතරා ෆජා තීරමේවානු දාවති. දැන් කීප දෙනෙකුට පුළුවන්. ওই ටික දිගින් දිගට මැහෙනකොට පින්විතනේ. ඕක අමතක වෙන්නේ නැහැ. සබ්බ පාපස්සකරණම් මතකයිනේ. අනුපවාදු කියන බර. අනූපවාදෝ අනූපඝාතෝ පාතිමොක්ඛේච සංවරෝ මත්තඤ්ඤුතාච බත්තස්මින් පන්තංච සයනාසනං අධිචිත්තේච ආයෝගෝ ඒතම් බුද්ධාන සාසනං. එහෙනම් ඔය කිව්වේ ධම්මපදයේ බුද්ධ වග්ගයේ තියෙන ගාථා. මේකයි කියන්නේ සිද්ද මේ නිතර නිතර මේව ඇහෙනකොට මක් වෙනවද? ඔබ හොඳට කනට යනවා. ඒකයි කියන්නේ ඔබගේ දරුවව නලවන්න පින්විතනේ ධම්මපදයේ ගාතාවක් කියේ. ඔය දරුවට ඔක නිතර නිතර ඇහිලා පින්විතනේ. ඉතින් ඔබ නිකම් හිතනකො දරුවගේ අතේ පිරිත් නූලක් බඳිනට වඩා හොඳ නැද්ද මුළු දරුවවම පිරිත් කරන එක? දරුවවම පිරිත් කරන ක්‍රමයක් තියෙනවා පින්විතනේ. ඒ දරුවව ඉස්සරහ තියාගෙන පිරිත් කියන එක නෙමෙයි. දරුවගේ හිත ඇතුළට මේ ධහම සිද්ධි කරවන එක. දරුවා මේ ධහම දන්නවා. දරුවට මේ ධහම පාඩම්. අත තියන්නේ කවුරුත් වෙනත්. ඒකයි අමනුස්ත ප්‍රශ්න ඔකෝගෙම බේරෙන්නකම තියෙනවා. හරි. එතකොට එහෙනම් ඔන්න ඔය තුනනේ තියෙන්නේ බෙන්ගත. මොනවාද ඒ තුන? සච්චම් භනේ. මහ ලොකු දෙයක්ද ඔය කියන්නේ? මොකද්ද? සච්චම් භනේ. නකුජ්ජෙය. කුමක වෙන්න එපා. දජ්ජා පස්මින්පි යාචිතෝ. යාචිතය කියන්නේ ඉල්ලන කෙනා කියලා දන්නවනේ ඔක්කොම. එහෙනම් ඉල්ලන කෙනාට තමන් ගාව මොනවා හරි දෙයක් තියෙනවා නම් තියෙන ප්‍රමාණයෙන් නොදී තමන් වළඳන්න එපා. එහෙම වළඳන්නේ නැහැ දෙවි ලෝක යන අය. ඔන්න ඔය කරුණ තුනේ පිහිටන්න තියෙන කෙනෙකුට දිව්‍ය ලෝක යන්න ඕන. දිව්‍ය ලෝක යන්න ඕන අත උසන්න අපි ඒකට වෙනම පාඨමාලාවක් කරා. ආ. කවුරුත් නැහැ ගමන. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකෙද යන්න ඕනේ අත උසන්න. ඒ කියන්නේ ඔක්කොටම නිවෙනට යන්න ඕනේ. හරියට හරි සෙන්හදන්නේ. ඔය ඔක්කොම අට්ටියේදී හරායති jigucchati තථාගත ශ්‍රාවකයාට පින්වතුනි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක අරූප කියලා කියන්නේ ඔක්කොම අට්ටියති හරායති jigucchati තමයි අවබෝධයෙන් කටයුතු කරන්න පින්වතුනි. එතකොට මම ඔබට කියන්නේ ඒකයි පින්වතුනි, ඔන්න ඔය අවබෝධයෙන් මේ ලෝක සත්‍ය කටයුතු කරනවා නම් තම වැඩි අඩුම තරමේ මෙතනට එන පිරිස කටයුතු කරනවා නම් මෙතන ඉතුරු වෙන රොඩ්ඩ ගන්න සදේව් ලෝකෙන් එයි රොඩ්ඩ අරන් යන්න. සදේව ලෝකෙන් ඇවිදලා වෙන්දේසි කරන්න පුළුවන් අපිට. මෙතන රොඩ්ඩට අනිත් ඒ ඔක්කොම පටවලා තියෙන්නේ. රොඩ්ඩ ඉතුරු වුණා. අන්න ඒක සදේව ලෝකෙට පටවන්න. එතනට හදාගන්න තමන් උපේමත. එහෙනම් මේ දිව්‍ය ලෝක කියලා කියන්නේ පින්වතුනි ඔය පස්වෙනි කාමයට බර තැනක් නෙමෙයි. ඒ කියන්නේ ස්පර්ශයට පින්වතුනි අර මේ මනුස්ස ලෝකේ තරම් එහෙම බර තැනක් නෙමෙයි. මේ ලෝක සත්‍ය අද හිතාගෙන ඉන්නේ පින්වතුනි මම දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මේ එක ගෑණි නෙමෙයි ඉන්නේ. මම මේ මල් පූජ කරලා ඈ මේ වගේ නෙමෙයි ලස්සන ගෑනු අරගෙන මෙහෙම මෙහෙම කරගෙන ඌ හිතන් ඉන්නේ ගහ ගොන්තඩි අදහසක් ඔය. ලස්සන ගෑනු හම්බුවේ පින්වතුනි මූනේ පුල්ලි පුල්ලි තියන ඔන්න නලලෙ හඳක් තියෙන ලස්සනෙවුන් හම් වෙයි බැල්ලියෝ එල දෙන්නු. ඇයි ඔය නැඹුරු වෙලා තියෙන්නේ මොන කාමයටද ඔය? පස්වෙනි කාමයේ පින්වතුනි පහත්ම හරියට ඔය නැඹුරු වෙලා තියෙන. දිව්‍ය ලෝකෙක ඔය අවයව පිහිටන්න හේතුවක් නැහැ. දිව්‍ය ලෝකේ දරුවෝ හම් වෙන්නේ නැත්නම් අවයව මොකටද? ඒකයි මම කියන්නේ විද්‍යාව කතා කරන්නේ. විද්‍යාවෙන් හිතලා බලන්න. ප්‍රජනන පද්ධතිය කියලා එකක් තියෙනවා. ඒ ප්‍රජනන පද්ධතිය ඕනේ වෙන්නේ ප්‍රජනනය කරන්න. දරුවෙක් ලෝකෙට බිහි කරන්න, ශරීරය පාවිච්චි කරගෙන. නමුත් දිව්‍ය ලෝකෙ ඉන්න අයට එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඕපපාතික උප්පත්තියක් තියෙන්නේ. එහෙනම් ඒ අවයව පිහිටන්නේ මොකක්ද? ඒ හදාගත්ත දේවල් නෙමෙයි නේද? ජීවදෙය හිනා වෙනවා ඇති. ඉතින් කරන්න දෙයක් නැහැ. ඕක තියෙන පිංගුතුනි ලෝක සත්‍ය අවබෝධ කරගත්තේ නැති එකේ. එන ඔබ අවබෝධයට පත් වෙලා ඉන්න මේ හැම අවයවයක්ම පිහිටලා තියෙන්නේ ලෝක සත්‍යයට මොකක් හරි ප්‍රයෝජනයක් වෙනස. එතකොට ඒ ප්‍රයෝජනේ නෙමෙයි නම් වෙන්නේ පිංගතන. එක්කෝ ඒ අවයවය පිහිටන්නේ නැහැ. ඒ ප්‍රයෝජනේ ගන්න අවශ්‍යතාවයක් නැත්තම්. එහෙනම් මේ දිව්‍ය ලෝක කියලා කියන්නේ පිංගතුනි මේ මනුස්ස ලෝකේ දැනට ක්‍රියාත්මක වෙනෝ වගේ දේවල් ක්‍රියාත්මක වෙන තැනක් නෙමෙයි. එච්චර පහත් නම් පිංගතුනි දිව්‍ය ලෝක කියන්නේ බලන්න සුසු එකක්ද? නමුත් ස්පර්ශකාමයේ තියෙනවා. හැබැයි ලිංගික ස්වභාවයේ එහෙ තියෙන හේතුවක් නැහැ. බ්‍රහ්මකල්පිත මනුස්සයෙක්ටත් එහෙම තිබුණේ නැහැ. ලිංගික අවයව පහළ වෙන්න පටන් ගත්තේ පිංගුතුල අර දරු ප්‍රසූතියක් ගැබට ගන්න ඕනේ වෙච්ච වෙලාවේදී. මොකද හේතුව අර කාන්තාවයි පුරුෂයයි බොහෝම ආල ලීලාවෙන් හිටියා. ඊගෙන ඔය වහලවල් එහෙම ගහගත්තේ පිංගුතුල. වැහිලා ඉඳගෙන ආලේ කරගන්න ඕනේ හින්දානේ. වහල එහෙම ගහගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අනිත් බ්‍රහ්මකල්පිත පිරිස පිංගුතුනි කැලේ භාවනා කරනවා. ඒ භාවනා කරනකොට ඒගොල්ලන්ට තාම තියෙනවනේ පිංගුතුනි ස්වයංප්‍රභා ආලෝකෙන් ආකාශචාරීව යන ගතිය තාම ඒගොල්ලන්ට තියෙනවා. මොකද ඒගොල්ලෝ තාම අර පහත් තත්ත්වෙට වැටුනේ නැහැ. කීප දිනේ තමයි මුලින් වැටුනේ තත්ත්වෙට. ඉතින් ඒ අය පිංගුතුනි ආකාශචාරීව යනකොට මොකද වෙන්නේ? අර වැහිලා ඉඳගෙන කරන දේවල් පේනවා. ඇලිලා ගැලිලා ඉන්න හැටි පේනවා. ඉතින් ඒ බ්‍රහ්මයන්ට තියෙනුනේ ඒක හරි අමුතු දෙයක්. මේ මොනවද මේ මුම් කරන්නේ? දැන් ආච්චි කෙනෙක් එංගලන්තේ ගියොත් එහෙම. ගමේ ඉන්න ආච්චි අම්මා කෙනෙක් යනවා එංගලන්තෙට. ඒ පාරක් අයිනේ දෙන්නේ වැළඳගෙන ඉන්න. ඕක දැක්කොත් එහෙම. හොඳ ඨෝම ගේන්තියයි නේද? තුනොද කි මොකයි බොළඹලෝ කොමුනෝ ඔය කරන්නේ? ඔය ආකාරයෙන් අහයි. මොකද හේතුව ඒක හුරු නෑ. තුනොදකින් කියයි. කෙල ගහයි. අන්න ඒ වගේ පිංගතනි මේ අර බ්‍රහ්මකල්පිත මනුස්සෙන්ටත් මේක හුරු නෑ. ඒක නිසා පිංගතනි යන ගමන් සාප කරගෙන ගියා. මඩ වලින් ගැහුවලු. ඒක නිසා තමයි පින්විතනේ මේ අයට පේන්නේ නැති වෙන්නේ මෙන්න මේක පොඩ්ඩක් ආවරණය කරගමු කියලා. ওই විදිහට තමයි පින්විතනේ වහලයක් පියස්සක් ආදි වශයෙන් දේවල් හදාගෙන පින්විතනේ කටයුතු කරගත්තේ. ඔය අතර දැන් මේ ස්පර්ශකාමයේ දැඩි ලෙස ඇලිලා ගැලිලා ඉන්න නිසා පින්විතනේ මේ අයට ඕනේ නැහැ වෙන් වෙලා යන්න. හොඳට කල්පනා කරලා බලන්නකො ඔබ පෙම්බතුන්සේ හිටපු කාලයක් දිනනවා නම් එහෙම. වෙන් වෙලා යන්න කැමැත්තක් තිබුණ නැති හැටි. ඒ හැටි දැන්ටත් එහෙම තමයි වෙන්නේ. දැන් ඉන්න තරුණ ප්‍රජාවත් ඔහොම තමයි. ඉස්සරහට ඉන්න තරුණ ප්‍රජාවටත් ඕක තමයි. ඕක අද නෙමෙයි පටන් ගත්තේ. ඔය මායාවට අහුවෙලා ඉන්නේ. ඕක පටන් ගත්තේ එදා. ස්පර්ශකාමයට අහුවෙලා තියෙන නිසා පින්වතුනි ඇලිලා ගැලිලා ඉන්න ඕනේ. පුළුවන් නම් පින්වතුනි අර ස්පර්ශයේ උප්පරිම ප්‍රමාණය ගන්න ඕනේ. ඒක නිසා පුළුවන් නම් මේ හංකඩේ ගහලා අර හංකඩෙත් ගහලා ඔය හංකඩ දෙක එකට අලවලා තියන්න තරමනේ. උමනාවේ තමයි ඉන්නේ. නමුත් ශරීර රවුන් නිසා 100%ක් ස්පර්ශ කරගන්න බැරුව තමයි ඔය දඟලන්නේ. මේ කොහොම හරි ඕනේ පින්වතුනි දිගට මේ ස්පර්ශය පවත්වාගෙන යන්න. අර බලන්න තාම අර කියන පහත්ම தත්ත්වෙට අර තිරිසම්ම කියන தත්ත්වෙට ආවිල්ලා තිබුණ නැහනේ. අතින් අල්ලන් ඉන්නවා, අත් දෙක අල්ලන් ඉන්නවා. දැන් තියෙන මොකද්ද? මේ ස්පර්ශයක් විතරයි මේ තියෙන්නේ. අර කියන තත්ත්වයට ඇවිදලා තිබුණේ නැහැ. නමුත් මේගොල්ලන්ට අවශ්‍යතාවය තිබෙ පිංගුතුනි කොහොම හරි ඒ විදිහට මෙන්න. ඒක නිසා අන්තිමට මොකද කියන්නේ මේ ගෑනු කෙනා කියන්නේ? මොකද පිරිමි කෙනාට දැන් යන්න සිද්ධ වෙනවා ආහාර අරන් එන්න. මොකද ශරීර ඝන වෙන්න පිංගුතුනි මේගොල්ලන්ට බඩගිනි. එහෙනම් මුල් කාලේ ආමාශයක් එහෙම තියෙන්නේ නැද්ද? බහිනව කාලේ ආමාශයක්වත් නැතුව ඇති. ඊට පස්සේ කිරියෝදේ වළඳන්න ඕන නිසා ඔන්න ආමාශයක් හැදුනා. බහින කිට්ටු කාලේ වෙනකොට. නැත්නම් ඉතින් කොහෙද හිටියේ? ආවාසනේ. ආවාසනේ ඉන්න අය මොනවද වැළඳේ? ඈ? ප්‍රීතිය. ප්‍රීතිය කියන්නේ මොකද්ද? නාම ධර්මයක් නෙවෙයි. ප්‍රීතිය කාලේ මොනවද පින්වදේ කක්කා දන්නේ නැත්තේ? එහෙම එකක් තියෙනවද එතකොට? නෑ. එහෙනම් දැන් ආහාර ජීර්ණ පද්ධතියක් තියෙන්නේ නැද්ද? නෑ. දැන් ඔන්න තේරුම් ගන්න එහෙනම්. එහෙනම් අපි දැන් හොඳටම තේරුම් ගන්න ඕනේ කාරණාව තමයි ආහාර ජීර්ණ පද්ධතියක් තියෙන හේතුව නෑ. කාටද? ආවස්තර බ්‍රහ්මීන්ට. හැබැයි ආහාර ජීර්ණ පද්ධතියෙන් බ්‍රහ්මීන්ට මොකක් හරි වැඩක් වෙනවනම් ආහාර ජීර්ණය කරන එකට අමතරව තව මොකක් හරි එකක් එහෙම වෙනවනම් අන්න ඇති. අනවශ්‍ය දෙයක් කිසිම ආකාරයක හටගන්නේ නැහැ. එහෙනම් දැන් ආවට එන්න කිත් වෙනකොට තමයි ආමාශයම හැදෙන්නේ නැත්තේ. ඒත් ඒ ඔක්කොම දිරෙව්ව බහිස්රාවී පද්ධතියක අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. රසබුතුමියේ වැළඳුවා කියලා පින්වතුනි බහිස්රාවයක් අවශ්‍ය වෙලා තිබුණේ නැහැ. රසබුතුමියේ නෙමෙයි ඊට පස්සේ පින්වතුනි බදාලතා වැළඳ පහු කළා. තවත් ඉස්සරහට එනකොට ස්වයංජාත හැල්වි කෑවත් බහිස්රාවයේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඊටත් පස්සේ තමයි පින්වතුනි දැන් මේ හැම එකක්ම උරන්න බෑ. කන ටිකෙන් යම් ප්‍රමාණයක් විතරයි උරන්න පුළුවන්. ඉතුරු ටික පිට කරන්න ක්‍රමයක් හදෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට පින්වතුනි ක්‍රමක්‍රමයෙන් ශරීරයේ තියෙන දේවල් ටික අනුවර්තනය වෙන්න, එහෙම නැත්නම් පරිණාමය වෙන්න පටන් ගත්තා. චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයට ඔන්න ඔය කොටස එකතු කළා නම් හරි. වඳුරා මිනිස්සයා නෙමෙයි, ආභස්වර බ්‍රහ්මයා මිනිස්සයා වෙච්ච හැටි කියලා. අන්න ඒක නම් හරි. හැබැයි චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ අනිත් පැත්තට නම් හරියටම හරි. මොකද්ද? මිනිස්සයා වඳුරා වෙන ක්‍රමේ නම් හරියට හරි. ඒක ඉතින් චාල්ස් ඩාවින්ගේ නෙමෙයි, බුදුහාමුදුරුවෝ දේශනා කරපු පරිණාමවාදයක්. වඳුරු ගතිය වඩන්න වඩන්න මැරෙලා ගිහිල්ලා වඳුරෙක් වෙන හැටි. ඒකේ තියෙන පටිච්චසමුප්පාදේ. වඳුරාගේ පරිණාමවාදය පටිච්චසමුප්පාදයෙන් පැහැදිලි කරන්න. ඒකයි ක්‍රමවේද. එතකොට එහෙනම් ඔන්න ඔය විදිහට පින්වතුනේ මේ කාන්තාව අන්තිමට කියන්න පටන් ගත්තා. ඉතින් ඔයා ගිහිල්ලා අරන් එන්නකො දවසකට දෙකකට ඇති වෙන්නේ. එතකොට අපිට හැමතිස්සෙම මෙහෙම ඉන්න පුළුවන්. මොකද යාට කිසි උමනාවක් තිබුණ නැහැ පින්වතුනි ස්පර්ශයෙන් අයින් වෙන. මොකද හේතුව? ඒ කාන්තාව කියන කෙනාගේ, මේ ඔබ ගැන නෙමෙයි කියන්නේ, කාන්තාව කියන කෙනාගේ පින්වතුනි තිබිච්ච විශේෂ ලක්ෂණය තමයි එයා ගොඩාක් ඇලෙනවා දේවල් වලට. ඒ ලක්ෂණයෙන් පිහිටලා තමයි ඔබගේ හිතවලත් ඕක තියෙන්නේ. ඒකයි අම්මා කියන කෙනා ළමයට ගොඩාක් ඇලිලා ඉන්නේ පින්වතුනි. කොච්චර කළා තාත්තට ඒ ආදරය දෙන්න බැරි. තදින් ඇලිලා ඉන්නේ දරුවට අම්මා කියන කෙනා. ඒකයි තාත්තෙකුට මව්පදවිය නොලැබෙන තරමට හොඳ. මව්පදවිය කියන එක අම්මෙකුට තමයි ලැබෙන්නේ හේතුව පින්වතුන්. මොකද ඒ ආදරේ ඒක ලැබුණේ නැත්නම් දරුවෙකුට පවත්මක් නැති වෙනවා. දරුවාට පවතින්න බැරි වෙනවා. නළුවමක් තමයි එක්තරාකාරේ. නැවත එහෙම තමයි සබාදහමේ සකස් වීම. ඉතින් මේ කාන්තාවට ඕන වුණා හැමදෙස්සෙම ඇලිලා ගැලිලා ඉන්න. ඒක නිසා අරයට කිව්වා දැන් ඔයා ගිහිල්ලා දවස් දෙක තුනකට ඇතියෙන කෑම අරන් එන්න. දැන් ඉතින් සොයංජාත හැල්වි පහළ වෙලා තිබුණා. ඉතින් ගිහිල්ලා දැන් හැල්ටි වැඩිපුර ටිකක් කපාගෙන ආවා. එතනට එන්න පුරුදු වෙලා හිටියා තව පිරිසක්. ඒගොල්ලෝ එතනට එනකොට දැන් හැල්වි නැහැ. මේ ඊයේ ගොඩාක් තිබ්බනේ දැන් නැන්නේ. ඊට පස්සේ හොයලා බැලුවා කවුද අරන් ගියේ කියලා. මේගොල්ලෝ හොයාගෙන එන බව දැනගත්තට පස්සේ පින්වතුනි අර ගෑනු එක්කෙනා මොකද කළේ? ඒව හැංගුවා. ගැප් කළා. කෝ කියලා ඉල්ලනකොට පින්වතුනි ගැප් කළා. ගැබේ කිව්වා. මේ කඩේ තියෙන ආයි කොහෙද දෙන්නේ මේ? අපි කාලත් ඉවර ඒව දැන් ඉතින් දෙන්න විදියක් නැහැ. එහෙනම් අනිත් අයටත් එක්ක පහල වෙච්ච ඒව පින්වතුනි හංග ගත්තා. ගැප් කළා. මහත්තයා ගෙනාව නෝන ගැප් කළා. ඉල්ලුවාම කිව්වා කොහෙ දෙන්නද ඉතින් කියලා. අන්න එතකොට පින්වතුනි නැවත කර්මානුරූපී මේක සකස් වෙන්න පටන් ගත්තා. එහෙනම් ඉතින් දැන් උඹලගේ බඩේනේ තියෙන්නේ. එහෙනම් බඩේ තියෙන ඒවා කන්න ක්‍රමයක් ඕනේ අපි හදාගන්න. ඉතින් බඩේ තියෙන ඒවා කන්න ක්‍රමයක් හැදෙන්න නම් මකෙන්න ඕනේ. අන්න එන්න ඕනේ බඩට. අන්න ක්‍රමානුකූලව සකස් වුණා පින්වතුනි කුසට එන ක්‍රමවේදේ. දැන් කුසට එන්න ඕනේ නිසා ඕපපාතික හට ගැනීම හරියන්නේ අන්න එතකොට ඕන වෙනවා පින්වතුනි අවයව. අන්න අවයව පිහිටන්න ගත්තා. එතනින් පස්සේ තමයි පින්වතුනි මිනිස්සු ඒ අවයව වලින් ප්‍රයෝජනය ගන්න පටන් ගත්තේ. ඒත් ඒ අවයව ඕනි උනේ මොකට විතරද? දරු රසූතියක් කරගන්න විතරයි. ඊට පස්සේ පින්වතුනි මිනිස්සුගේ ඔළු විකාර වෙන්න පටන් ගත්තා. අද වෙනකොට හොඳ ටෝම විකාර වෙලා තියෙනවා. විකාර වෙලා විකාර වෙලා විකාර වෙලා පින්වතුනි. අද ඒවා සම්පූර්ණයෙන්ම මිස්යූස් කරනවා. ඒකයි කියන්නේ කවදාකවත් දැන් මේවා කිව්වා කියලා හිතරිද්ද ගන්න එහෙම එපා. කවදාකවත් කියන්න එපා හාමුදුරනේ අපි plan කරලා හදපු ළමයෙක් නෙමෙයි කියලා. අපි plan කරලා හදපු ළමයෙක් නෙමෙයි මේ දරුවා කියලා කියනකොටම පින්වතුනි. ඔබ ලෝකයාට කියනවා ඔබ මහා පුදුම තුච්ච නිදිත වැඩ කරන කෙනෙක් කියලා. ලෝකයාට කියන්නේ මෙහෙමයි. සත්පුරුෂයන් වහන්සේලාට කියනවා එහෙම. يعني සත්පුරුෂ අදහස් තියෙන මිනිසුන්ට ඔබ කියන්නේ මම මහා පහත් නිදිත වැඩ කරන කෙනෙක් කියලා. හැබැයි මේ ලෝකේ ඉන්න අනිත් ප්‍රජාවට නම් ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් ඔබ දන්නේ නැතුව තමයි ගොඩක් දුරට ඒව කරනවා කියනවා ඇත්තේ. නමුත් හොඳට මතක තියාගන්න පින්වතුනි. ඔය එකක්වත් පහළ වෙලා තියෙන්නේ. මම මේ ඔබට උදව්වක් කරන්න පින්වතුනි. මොකද ඔබ හිතාගෙන ඉන්නවා මේවා යුතුය කම්බක් කියන කියා. ඔය එකක්වත් පහළ වෙලා තියෙන්නේ ඒවට නෙමෙයි පින්වතුනි. ඔය තියෙන මානසික රෝගයකට පිළියම් කරගන්නවා. කය පාවිච්චි කරගෙන. කාමය කියලා කියන්නේ තනිකරම පින්වතුනි මානසික රෝගයක්. කාමය කියලා කියන්නේ පින්වතුනි සම්පූර්ණයෙන්ම අසහනකාරී ස්වභාවයකට. කාමය කියන්නේ සම්පූර්ණයෙන්ම පින්වතුනි අමකා දැමීමට. මේ නිවන වැසීමට, ඒ කියන්නේ ඇවිලීමට. ඒකයි කිව්වේ කාමය කියන එක නතර වෙන්නේ අරිහත් ඵලයේද කියලා. එතකන් ඇවිලෙනවා. හොඳට බලන්න පින්වතුනි කාමයයි අවිසංඛාරයි දෙකේම තියෙන එකම ලක්ෂණ නෙමෙයිද කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන වලත් තියෙන එකම ලක්ෂණය නෙමෙයිද බලන්න. හොඳට කල්පනා කරලා බලන්න. අනිත්‍යතාවය ඔය තුනේම තියනවද නැද්ද කියලා. මොකද්ද අනිත්‍යතාවය කියන්නේ? පෙළෙන සුළු බව. ආයි තව ටිකක් විස්තර කරමු පෙළෙන සුළු කියේ මොකක්ද? නොකරත් බෑ කළාට වැඩකුත් නැහැ. නොකරත් බෑ කළාට වැඩකුත් නැහැ. හොඳට බලන්න පින්වදනි. දාන අභිසංකාරවල නොකරත් බෑ කළාට වැඩකුත් නැහැ. කාමයේ ලක්ෂණ නෙමෙයිද බලන්න ඔය? රූපය දිහා බලන් ඉඳලා බලන්න පින්වදනි. බලන් නැතුව ඉන්නත් බෑ. හැබැයි බැලුවා කියලා වැඩකුත් නැහැ. බැලුවා කියලා ඇති වෙච්ච රූපයක් තියෙනවද කාටවත්? නැහැ නේද? එහෙනම් ওই රූප කොටසෙත් ওই කාම ලක්ෂණේ තියෙනවද නැද්ද? තියෙනවා. කොටින්ම කිව්වොත් එම් පිංගුදනේ. ඔය මම හැදෙන වැඩපිළිවෙල තමයි කාම වැඩපිළිවෙල. කාමයේ කියන රෝගේ හැදුනට පස්සේ තමයි පිංගුදනේ. හැබැයි මම දැන් මේ කාම රාගය නෙමෙයි මේ කියන්නේ ආයසරයක් පටලගන්න එපා මේක. කාම රාගය නෙමෙයි. කාමයේ කියන ලෙඩේ හැදුනට පස්සේ ඒක මහා පුදුම ලෙඩක් වෙනවානේ. මේව ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. කාමයේ කියන්නේ ලෙඩක්. ඕක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. සාමාන්‍යයෙන් අනිත් පැත්තට තේරුම් ගන්න. ඔය පස්වෙනි කාමයේ අන්තෙට යන පිරිස පොළොව බදාගෙන උපදින්නේ මේවද? ආයි කතා දෙකක් නැහැ. බොහෝමයක් පණු පිරිස් වලට අයිති වෙනවා, පාන්සු පිරිස් වලට. හිතන්නේ එපා දිව්‍ය ලෝක යන්න පුළුවන් මේ. ගොඩාක් ඉරිසක් හිතන්නේ ආ ඒකමක් නැහැ දිව්‍ය ලෝකේ ආයත් කරනවනේ. ඒක නිසා අපිට ඉතින් එහෙම ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකය එහෙම කරන්නේ නැහැ පිළිවෙත. තිරිසං යෝනියට යන පාරක් ඔය. හිතන්න එපා ලේසියෙන් පහසුවෙන් පිංගුදෙන. දැන් මේවා කියනකොට මට බැනුම් අහන්න වෙයි. ගිහියන්ට ඕවා කියනවෑ. එහෙම කිව්වයි කවුරු හරි. ගිහියන්ට ඕවා කියනවෑ. ඕවා කියන්න ඕනේ පැවිද්දන්ට. ඒ කියන්නේ ඉතින් ගිහියෝ පණුව වුණාට අපිට මොකෝ? පැවිද්ද බේරගන්නේ කොඹ? ආ එක ගාය අත උස. නැත්තම් ගිහියෝ පාංශු ස්වභාවයට පත් වුණාට අපිට මොකෝ? නැත්තම් මේ සත්ත්ව කුලකේට පත් වුණාට අපිට මොකෝ? ඒ කියන්නේ තිරිසන් වුණාට මොකද අපිට? එහෙම කියන්න පුළුවන්ද? මං එහෙම හිතාගත්තට කමන්නේ නැද්ද ඔබ ගැන? එහෙම හරියන්නේ නැහැ නේද? ඒකයි ඔබට කියන්නේ. පුළුවන් පුළුවන් අය බේරෙන්න. හැබැයි ඉතින් කරදර බාධක ඇති කරගන්න නැතුව හිත නිදහස් කරගන්නයි මට ඕනේ පිංගතුනි. කය කුණු කොල්ලෙට ගියා මට ගමන්නේ නැහැ. මට ඕනේ ඔබගේ හිතෙන් ඕ අයින් කළා දාන්න මිසක් පිංගතුනි ඔබගේ කයට මොනවද වෙන්නේ කියලා හිතන්න නෙමෙයි. ඒක නිසා ඔබ කල්පනාවෙන් බලන්න මේ කියන හැම කාරණාවක් දිහාම. ඕක සාමාන්‍ය ක්‍රමයක් නෙමෙයි. ඔය සාමාන්‍ය විදිහ නෙමෙයි. ලෝකයා හිතන් හිටියට ඔය සාමාන්‍ය විදිය කියලා ඕක සාමාන්‍ය බවට පත් උනේ ඔබගේ හිතට ඕවා වැටිච්ච නිසා. නැත්නම් ඕවත් ඇහැ කන වගේ තමයි පින්වතුනි. යම් යම් ප්‍රයෝජන සඳහා විතරයි තියෙන්නේ. ඔය ප්‍රයෝජනයක් ගන්න බැරි වෙච්ච දවසට පින්වතුනි ඕවා එකක්වත් වැඩ කරන්නේ නැතුව යනවා. උදාහරණයක් විදිහට අරිහත් ඵලය පූර්ණේ වුණාට පස්සේ පින්වතුනි මොනවා කළවත් දරුවෙක් හදන්න බෑ. මොකද හේතුව පින්වතුනි විද්‍යාත්මකව කියන ඒ ධාතු නිපද වෙන්නේ නැහැ. අරිහත් ඵලය පූර්ණ වෙනකොට. මොකද හේතුව? ඉතින් අවශ්‍ය නැහැ ඊට පස්සේ. ඒකයි ක්‍රමවේද සිංහත. ආයි සසරටම අවශ්‍ය නැහැ. එන ඔබ හොඳට කල්පනා කරලා බලන්න මේ එකක්වත් කුණුහරුප නෙමෙයි මෝඩකමට කුණුහරුප කියලා හිතාගන්න පල් මෝඩේ ඉන්න පුළුවන් කුණුහරුප කියලා හිතාගන්න පස්සේ කාලෙක අහද්දි නේද ඔබ හොඳට තේරුම් ගන්න පිළිද මේ හැම එකක්ම හරියට ඇහැ පහළ වුණා වගේ තමයි හැම එකක්ම පහළ වෙලා තියෙන්නේ ඒවට අදාළ තව එකක් කරන්න දෙයක් තියෙනවා. ඒ හැරෙන්න වෙන එකක් කළා හරියන්නේ නැහැ. නමුත් අද ලෝක සත්‍ය අපින් උදේ දෘෂ්ටි දාලා තියෙන ඔළුවට. ඒක නිසා ලෝක සත්‍යයට හිතෙනවා අපින් උතුනේ. මේ ඔක්කොම සාමාන්‍ය දේවල් මේ කරන්න කියලා. මේ ඔක්කොම සාමාන්‍ය දේවල් ඉතින් අපි මේව කළා කියලා ප්‍රශ්නයක් නැහැ කියලා. ප්‍රශ්නයක් නැහැ කියලා හිතාගෙන ඉඳලා අපින් උතුනේ ඒවා කරලා දිව්‍ය ලෝකයට වගේ ගිය එකෙක් ඉන්නවද කියලා හොයලා බලන්නකො. මොන මං කියන්නේ මොන එක්කෙනෙක් ගැන බලන්න දිව්‍ය ලෝකෙට ගිය කොතනද කියලා. එක්තරා කාලයක රත්තරන් කරුවෙක් හිටියා. මේ රත්තරන් කරුවා පුදුමාකාර සල්ලි අතිවිච්ච කෙනෙක්. ඒක නිසා හතර වටේ මීන කාන්තා ඇසුරේ තමයි හිටියේ. කාන්තා ඇසුරේ ඉඳලා මැරිලා ගිහිල්ලා පින්වතුනි එළුවෙක් වෙලා ඉපදුනා. ඒ කාලේ හිටියා බරාදින එළුව. ඒ එළුව ඉපදිලා යම් කාලයක් යනකොට පින්වතුනි ඒක ලැබුව බරයද ගන්න ශරීරයේ පෘෂ්ටිමත්ව හදා ගන්න ඕන නිසා පින්වතුනි ඒකගේ වුෂණ කෝෂ දෙක තලලා දානවා. ඔබ දැකලා ඇති හරක් ගිහම එහෙම කරනවා. දැන් නම් ඔපරේෂන් කරන ක්‍රමයක් ඇති. ඒ කාලේ නම් ඉතින් පොළු දෙකක් තියලා අමරලා දානවා පින්වතුනි හරකට. අවීතිව නරක ආදී සිහි වෙනවා ඇති. බෙල්ල කකුල් ඔක්කොම බැඳලා දාලා තේ විදිහට කරනවා. ඔය හන ගහනවා ආදිවාසීන් ඉන්න හරක් වේද මහතුරු කියලා ඉන්න. ඒගොල්ලෝ කියන්නේ බීලුවට හරක් වේද මහත්තයාගේ. ඒව තමයි කරන්නේ. මොකද හරත් යදින ගොනාට පින්වදින හයියට හැදෙන්න ඕනේ එක. ඒක නිසා එහෙම කරනවා. ඉතින් මේ එළුවටත් එහෙම කළා. බරයදල ඔය විදිහට මැරිලා ගියා. ඊට පස්සේ පින්වදින හරකෙක් වෙලා ඉපදුනා. ඒත් බරාදින එකේ ගොනෙක්. දැන් ඒකටත් එහෙම වුණා. ඊට පස්සේ වඳුරෙක් වෙලා ඉපදුනා. දැන් මොන දිව්‍ය ලෝකෙද ඔය තුන්දෙනා ආйти කියලා ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අත්ෙන් අතට ෆයින් පැනගෙන යනකොට අත්තක් පැඩිලා වැටුණා. කෙලීම වැටුනේ පින්වදනි. තැලිලා යන. ඒ විදිහට ඒකත් නැති වුණා. මහා වේදනාකාරී විදිහට පින්වදනි ඒව නැති වෙලා ගියා. ඊට පස්සේ මැරිලා. නපුසකෙක් වුණා. ස්ත්‍රියාවක් වුණා. දිව්‍ය ලෝකෙ ගියා ඊට පස්සේ. වන ස්ත්‍රියාවක් වෙලා ඉඳලා දිව්‍ය ලෝකෙ ගියා. ස්ත්‍රියක් ඇවිත් දිව්‍ය ලෝකෙ ගියේ. නෑ නෑ. අර කාරණා තුනේ මොන හරි එකක් කරන්න නැති. ඒක නිසා දිව්‍ය ලෝකෙ ගියා. එහෙ දිව්‍යාංගනාවක් වෙලා හිටියා. පිරිමි අද්භවයක් හම්බුනේ නැහැ. ඕමම ගිහිල්ලා කාලෙකට පස්සේ තමයි පින්වදිනේ ආයේ පිරිමි අද්භවයක් හම්බුනේ. කාටද? ආනන්ද හැඳුරන්න. ලේදි පහදු වැඩ නෙමෙයි. දැන් මේ ගිය සතියේ ඉල්ලීමක් කළානේ මේ කාමයේ ගැන කතා කරන්න කියලා පොඩ්ඩක්. කාමයේ ගැන කතා කරන්න බය මොට්ටේ උන්ට හිතෙනවා මොනවා කියනවා කියලාද? හුණු හරප කියනවා කියලා. නැහොත් ඔබ හිතලා බලන්න පින්වදිනේ මේ එකක්වත් පහළ වෙලා තියෙන ඔය ලෝක සත්‍ය හිතන් ඉන්නේ වට නෙමෙයි. ඔය ඔක්කොම විකෘති පින්වත. ඒ විකෘති හදනවා. චිත්‍රපටි ආදී වශයෙන් දේවල් වල පින්වතුනි විකෘතිය කියන එක හදනවා. මොකද ඒවෙන් දෘෂ්ටි දෙන්න පුළුවන් ලෝකෙට. දැන් ඔය එක එක කාලවල පින්වතුනි කතා එහෙම බල්ලි වෙලා ළමයි එක එක ඒවා කියන්නේ. ඒ කතාවල තිබිච්ච ඒ කතාවක මාලයක් එහෙම දාන් හිට විදියක් තියෙනවනේ ඒ විදියට මාල දාන්නේ. ඒකේ ඇඳන් හිටි ඇඳුමක් එහෙම තියෙනවා නම් පින්වතුනි ඒ විදියට අඳින්නේ. ඒ මිනිසුන්ට එන දෘෂ්ටි. ඒ දෘෂ්ටි ආවට පස්සේ පින්වතුනි ඒ දෘෂ්ටි වලට පඳු ගැහිලි වෙලා හිත එදෙනින් එහාට කටයුතු කරන්න පටන් ගන්නවා ඒකට අනුකූලව. එතකොට ඒවා මිනිසුන්ට සාමාන්‍ය දේවල් බවට පත් වෙනවා. අද මේ මිනිසුන්ට සාමාන්‍ය දේවල් බවට පත් වෙලා තියෙන පිඟුනේ කෙලින්ම තිරිසන් යෝනියට යන්න පාර කැපිච්චා. ဒီ මේවා ගැන කතා කළත් පිඟුනේ මේ ලෝකේ ඉන්න මිනිසුන්ගෙන් බැනුම් අහන්න වෙනවා. නමුත් ඇත්ත කතාව තමයි ඔය. මේ කියන්නේ පිඟුනේ දරුවෙක් සෑදීම ගැන නෙමෙයි. ඒකයි කවුරු කෙනෙක් ඇල්ල ඇහුවාම ස්වාමීනි අපිට පින්වත් දරුවෙක් හදා ගන්න ඕනේ කොහොමද ක්‍රමයේ කියලා. ශ්‍රීමා බෝධිහාඳුරු ගාව හත් දවසක් විතර පෙහෙවස් සමාදන් වෙලා බණ භාවනා කටයුතු කරගෙන ඒ හත් දවස් පූර්ණේ වෙනලා දෙන්නත් එකතුලා ලොකු පුණ්‍යානුමෝදනාවක් කරන්න සදෙව් ලෝකෙක ඔය හැරි තැනක සම්්‍යත් දෘෂ්ටික වශයෙන් ඉන්න දෙවි කෙනෙක් චුත වෙලා මනුස්ස ලෝකෙට නියමිතව ඉන්නවනම් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා මේ පුණ්‍ය ශක්තිය බල ගැන්විලා මගේ කුසට දරුවෙක් වෙලා උපදින්න කියලා. දරුවෙක් සාධන ක්‍රියාපටි පාටිය කරන්න තිරිසන්නු වගේ නැතුව කියලා. දැන් අන්තිම කෑල්ල කියන්න උනේ ඇයි? තිරිසන්නු වගේ නැතුව කියලා. තිරිසන්නු වගේ தත්ත්වෙට තමයි පිඟුදේ ලෝක සත්‍යය පත් වෙලා තියෙන්නේ. පත් වෙලා කියන්නේ පිංගුතුනි ක්‍රමක්‍රමයෙන් පත් කරලා දැන් ඉන්න ලෝක සත්‍යය හිතාගෙන ඉන්නවා ඒක හරි ක්‍රමයේ කියලා. නමුත් ඒක හරි ක්‍රමයේ නෙමෙයි පිංගුතුනි. ඒ කෙලින්ම පිංගුතුනි පාංශු පැත්තට යන ක්‍රමයේ ඔය. පස අල්ලගෙන වැඩෙන්න යන ක්‍රමයේ ඔය. මෙහෙ පස අල්ලන් හිටියාම එහෙත් පස අල්ලන්න තමයි වෙන්නේ පිංගුතුනි. දැන් ඔබ පස අල්ලන් නෙමෙයි නේද ඉන්නේ? ඔබ පස උඩ හිටගෙන ඉන්නේ. නවත් පස අල්ලන් ඉන්න පිරිසක් ඉන්නව නේද සෙඟද? පස අල්ලන්න නම් කොයි අතට යන්න ඕනේද? සිරස් අතට යන්න බෑනේ. කොයි අතට යන්න වෙනවද? තිරස් අතට යන්න වෙනවා. එතකොට තමයි පස අල්ලන්න පුළුවන්. ඉතින් තිරස් අතට යන පැත්තේ උපදිනවා ගිහිල්ලා පින්නත. ඕක මහා භයානක තත්ත්වයක්. ඔබම හිතලා බලන්න ඉතින් හෙප්පුවට ආදරෙන් මැරිච්ච එකා හෙප්පුව ගාව පෙරේතෙක් කියලා උපදිනවනම් ඕවට ඇබ්බැහි වෙලා මැරෙන්නේ උන් කොහේ උපදීද කියලා හිතලා බලන්න. ඉතින් හාමුදුරනේ අපි කාමේ වර්ධව හැතරෙන්නේ නැහැනේ කසාද බැඳමු නෝනන්නේ. දැන් බලන්න මේ ඔක්කොම වෙනස් කරගෙන ඉවරයි සෙන්ගත. කාමේ ගැන කියනකොට ඔබට ටිකක් රිදෙනවා. ඔබට හෝ ආගෙන ඉන්න කාටද රිදෙන්න පුළුවන්? නමුත් කාමය කියලා කියන්නේ මේකටනේ සත්‍යයගේ යහපත පිණිස හැදිච්ච එකක් නෙමෙයි. කාමය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මානසික ලෙඩක්. ඔය මානසික ලෙඩේ පිණිසනේ දුරු කරගත්තේ නැත්නම් ඔය ලෙඩේ නිසා අනන්ත අප්‍රමාණව දුක් විඳිනවා. මේ ලෝකෙට දුක එන්නේ කාමයේ හින්දා. මොකද කාමයේ කියලා කියන්නේ පින්විතනේ නොකරත් බැරි කරලා වැඩකුත් නැති දෙයක්. ඔබ දන්න පරිදි කාමයේ ගැන මෙනෙහි කරලා බලන්න. ඔබ දන්න කාමයේ ගැන. එතකොට අහුවෙන්නේ ඔය කියන ස්පර්ශ කාමයේ ටිකවත්. ඊට පස්සේ ගිහිල්ලා බලන්න රූප ශබ්ද කියන කාම පැත්තට ගිහිල්ලා බලන්න. තථාගතයන් වහන්සේගේ රූපය ගැන කියලා බලන්න මට. තථාගතයන් වහන්සේගේ රූපය හරි ශෝක්. දැන් බැලුවා කියලා ඉවර වෙයිද? නෑ. නොබල ඉන්න පුළුවන්. ඒත් බෑ. ආයිත් මතක තියාගන්න මේ කාම රාග නෙමෙයි මේ කියන්නේ. කාම. දැන් වක්කලිහාඳුරෝ තථාගතයන් වහන්සේ දිහා බලාගෙන හිටියේ. කසාද බඳින්නද? නෑ. ඒ රූපය හරි ලස්සනයි. දෙදෙස් මහා පුරුෂ ලක්ෂණයන්ගේ යුක්ත වෙච්ච පරිපූර්ණ දේහය දිහා බලාගෙන ඉන්නවා. ඒ මූණ දිහා බලාගෙන ඉන්නවා. ඇසබිය නොහෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මේක දෙන්නේ පිරෙනවා නම් එකපාරක් බැලුවා ඉතින් අපි ඇත්තකට ගියා. ඇයි බලාගෙන ඉන්නේ? කාම නිසා නෙමෙයිද? කාම නිසා පිච්චෙනවා අපි මෙතන හැමතිස්සෙම පිච්චෙනවා. මේකට සනീപ වෙනකොට පිච්චෙනවා අනිත් පැත්තෙන්. සනീപ වෙන්න පිදුරුනේ දාන්නේ. ඇයි සනീപ වෙන්න ගින්න නිවන්නේ පැයෙන් එතන? ඇවිලෙන ගින්නට උඩින් මොකක් හරි පිච්චෙන එකක් දැම්මහම මොකද වෙන්නේ? ඒ ගින්න වැඩි වෙනවා අපි මෙතන ආපවසරය. ඒකයි කිව්වේ අවිද්‍යා තෘෂ්ණා තියෙන මිනිස්සයාට කාමය තියෙනවා කියන්නේ ලොකු දඬුවමක් දෙන්න තියෙන. පුදුම දඬුවමක් විඳින්නේ ලෝක සත්‍යය. පිරෙන්නේ නැහැ කවදාවත් වෙන්නේ ඕක. කොච්චර කවදද පුරවන්න පටන් ගත්තේ? මේ පාර මනුස්ස ලෝකෙට ආපු වෙලාව ගැන හිතලා බලන්නකෝ. ඒ කියන්නේ මේ කල්පයේ ආරම්භ කාලේ. දැන් මේ කල්පයේ විතරද ජීවත් වුනේ? නැහනේ. මේ කල්පයේ ආරම්භ කාලේ වෙච්ච සිදුවීම් බලන්න. එදා ඉඳලම මේක කරගෙන යනවනේ. ඔය මොකක් හරි ඇස කන නාසය දිව කය මන ඔය මොකක් හරි එකක් පිනව 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 ඉදිරියට එනවා. කෝ පිරුණාද? කසාද කීයක් බැන්දද සිංහද? මනුස්ස වෙලා තිරිසන් වෙලා කීයක් නම් අනිත් පැත්තේ ආයේ වාසය කළාද? කෝ රූප කොච්චර බලලද මේ වෙනකොට? කෝ ශබ්ද කොච්චර අහලද? කෝ එන්න එන්න ගින්න වැඩි වෙනවා. ඒක ඇවිද නිවන කියන්නේ නිවීමට, කාමය කියන්නේ ඇවිලීමට. නිවන වහනින් දපින් එතනින් හෙවත් අර නිවීම නැති කරනවා. ඒ කියන්නේ අවුලෝනවා. කාමයේ ලක්ෂණ ඔය තනි කර අවුලවල දානවා. තථාගත දහම නැතුව බේරිලා පෙන්වන්න පුළුවන්. දැන් ඔබට වෙච්ච දේවල් හොඳට කල්පනා කරලා බලන්න. ඔය ඕනේ කියලා ගත්තේ කාමයේ තමයි පින්විතනේ. ඕනේ කියලා කියන්නේ කාමයට. ඉතින් එතන ඉන්නවද? කොච්චර කළත් පුරව ගන්න බෑ. ඒකට අභිසංකාරයක් කළොත් වැඩි වෙනවා. ඉතින් අභිසංකාර නොකර ඉන්න බෑ. මොකද කාමයේ කියන එක ඇති වුණා කියන්නේ පිච්චෙනවා. කාමයෙන් නිදහස් වෙන්න තමයි මක් කරන්නේද? අභිසංකාර කරන්නේ. දැන් කාමයේ කියන්නේ ආයිත් මම නැවතත් මේක මතක් කරන්නේ වින්වදින මොකද ඔබ කාම රාගයේ ගාව ගන්න එපා මේකට. නිදාගෙන එහෙම කවුරු හරි ඉන්නවනේ එකපාරක් ඇහැරෙන්නකෝ. එහෙනම් මේක අහගෙන ආයි නිදා ගන්න. නැත්තම් එහෙම කාමයේ කාම රාගයේ පටලෝගෙන ලෝකෙ ගිනිතියයි. කාම ස්වභාවය හටගත්තා කියලා කියන්නේ වින්වදින. දැන් මේ මිනිසයා තර මානසික ලෙඩේ හදගෙන ඉවරයි. දැන් මේ මනුස්සයට පුදුම ගින්නක් තියෙන්නේ. මේකෙන් යාට නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙන්න තමයි එයා අභිසංකාර කරන්න පෙන්වන්නේ. අභිසංකාර කළාට වැඩක් නැහැ. මොකද හේතුව කාමයේ ලක්ෂණය මොකද්ද? අනිච්ච ලක්ෂණය. කළාට වැඩකුත් නැහැ. නොකර ඉන්නත් බෑ. නොකර ඉන්න බෑ. කාමයේ හැදිච්ච ගමන් ඉන්න බෑ පෙන්වන්නේ දැන්. ඒකට මොනවා හරි කරන්න ඕනේ. ඒකෙන් නිදහස් වෙන්න. ඒකෙන් නිදහස් වෙන්නේ යමක් කරද්දි. ඒ කියන්නේ අර ඇවිල්ලෙන ගින්නට මොනවා ටිකක් දැම්මද තව? පිදුරු ටිකක් දාලා වැහුවා. එහෙම නැත්නම් තෙල් නිසා හටගත්ත ගින්නට වතුර ගැහුවා. නිවන්න කියලා හිතාගෙන තමයි පින්වතුන් ඉඳන්නේ. බලන්න හැමදෙස්සෙම නිවන්න කියලා හිතාගෙන නෙමෙයිද ඔය දේවල් කරන්න කියලා. කොත්තු කන්න ලොකු උමනාවක් එනවා කියලා හිතා. කොත්තු කන්න ලොකු උමනාවක් ඇවිදලා පින්වතුන්. කොත්තුවක් ගෙනල්ලා ඒ කොත්තුව ඉස්සරහ තියාගෙන මොකද්ද මනසිකාර කරන්නේ? පරිසංකා යෝනිසෝ පින්දපාතම් පරිසේවාමි කියලාද? නෑ නෑ කියන්නේ මොකද්ද? මම ඔබ වාදනම් කනවා. බඩ පැලෙනකන් කනවා කියලා නේද පින්වතුනි පටන් ගන්නෙ? ඈ? ඉතින් මේ දෙනි බඩ පැලෙනකන් කනවා කියන්නේ ආයි නෑ. ආයි කොත්තු කියන ඒවා එපා වෙනකන් කනවා මත්තම නේද ඉන්නේ. නැවත් ඊට පස්සේ දවසෙත් ආයි කඩේ ඉස්සරහ යනකොට මොකද වෙන්නේ? ආයි අර අනාතයට වැටෙනවනේ මේ. මොකද හේතුව? කෑවයි කියලා පින වෙන්නේ නැහැ. මොකද හේතුව? පින්වතුනි මේ කාමය කියන්නේ මායාකාරී ස්වභාවයක්. කාමයේ තියෙන්නේ වස්තුවල නෙමෙයි. කාමයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අර මම කියන එක හටගන්නේ පින්වතුනි. ඒ ඔක්කොම මායාකාරී. කාමයේ කියන එක වස්තුවල තිබ්බනම් අයින් කළා දාන්න තිබ්බා. අපි දැන් වස්තුවල මේකේ මේ 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 ක්ලිප් එකේ තමයි කාමයේ තියෙන්නේ. දැන් හරි. නැයි ඉතින් කාමයේ ප්‍රහින්නයි දැන් හරි සතුටින් හිටිය හැකි. නමුත් ක්ලිප් එකේ නෙමෙයි කාමයේ තියෙන්නේ. ඒක නිසා පින්වතුනි මේ ක්ලිප් එක කොච්චර ඇසුරු කළත් වැඩක් නැහැ. නමුත් අර ලෙඩේ හැදුනට පස්සේ පින්වතුනි හැමතිස්සෙම හිතෙන්නේ යම් වස්තුවක් උපයෝගී කරගෙන ඒ ලෙඩෙන් මක් වෙන්න පුළුවන් කියලාද? නිදහස් වෙන්න පුළුවන්. නමුත් ඒ ලෙඩේ සම්පූර්ණයෙන්ම මානසිකයි. වස්තුවක් උපයෝගී කරගෙන ඒක කරන්න බෑ. මානසිකවත් ඒක හැදෙන්නේ මායාකාරීව පින්වතුනි. ඒ ලෙඩේ මේකයි කියලා අතනරම් පෙන්වන්න පුළුවන් එකක් නෙමෙයි. දැන් හොඳට හිතලා බලන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ওই ඔක්කොම ටික අරන් බලන්න. එතකොට ඔබට තේරෙයි මම මේ කියන්නේ. කොච්චර කළත් පින්වතුනි පිනවෙන්නේ නැහැ. කොච්චර කළත් ඉවර කරගන්න බෑ. ඉවර කරගන්න බැරි පින්වතුනි ඇත්තටම නැති නිසා. ඔබට වතුර ටිකක් පුරවන්න කියනවා බාල්දියකට. ඔබ ළිඳ ළඟට යනකොට බාල්දියක් පේන්න තියෙනවා. ඒක ඔබ පුරවනවා. ඔබට බාල්දියක් පේන දිබ්බට එතන බාල්දියක් නැහැ. බාල්දියක් පේන්න තියෙනවා. ඔබ පුරවනවා. එහෙම නැත්නම් ඒ බාල්දිය අඩිය ඔබට පේන්න තියෙනවා. නමුත් අඩිය පේන්න නැහැ. ඒ අඩිය ඇත්තටම නැහැ. පේන්න තියෙනවා. දැන් ඔබට වතුර පුරවන්න ඕනේනේ. දැන් වතුර පුරවනවා. කවද වෙනකම් පුරවනවද? කවද හරි ඕක පිරෙනකම් පුරවනවා. කවදද ඕක පිරෙනකම් පුරවන්නේ? බුදු කෙනෙක් මුණ ගැහෙන්න නැති වුණොත් සත්‍යයට යන්න පුළුවන් කාල ප්‍රදේශය කියන්නේ. බුදු කෙනෙක් මුණ ගැහුනේ නැත්තම් සත්‍යයට යන්න පුළුවන් කාල ප්‍රදේශය කොච්චරද? දැන් ඔබට වැටහෙන්න එපා පින්වතුනි. කා ඔය කියපු කාම ගුණෙන් අරන් බලන්න පින්වතුනි. ඒකෙන් අරන් බලන්න කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. කවදද යන් ගියාගෙද? එහෙනම් මේ ලෝක සත්‍යයගේ පින්වතුනි අවසානයේ තීරණය කරන්න කවුද? ලෝක සත්‍යයගේ අවසානයේ තීරණය වෙන්නේ කොතනදද? සෝතාපන්න ඵලයේද පින්වතුනි? බුදු කෙනෙක් මුණ ගැහිච්ච දවසට. ඒ කියේ උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ආර්යයන් වහන්සේ නමකගෙන් කන වැකිච්ච දවසක. එදකම් මේ ලෝක සත්‍ය අර සසර යන්න පුළුවන්. කරුමෙට හරි හම්බුනොත් ආර්යයන් වහන්සේ නම කිවදයි ඉතින්. නැහේ සසර යන්න වෙන්නේ නැහැ. එන ගොන් තඩින්ට ඉදින් ප්‍රාර්ථනා කරන් දින මොකද්ද? වනේ වන හතුරෙකුටවත් ආර්යයන් වහන්සේ නම නම් හම්බ වෙන්න එපා කියලා. එතකොට සසර යන්න වෙන්නේ නැහැ. දැන් ඔබට හොඳටම තේරෙන ඔය බාල්දි කතාවෙන් පින්වදින මේ මනුස්සයාට බාල්දි අඩිය පේන්නද වගේ තියෙනවා. නමුත් අඩිය නැහැ ඒ බාල්දි. දැන් මේ මිනිස්සයා පින්වතුනි වතුර ඇද ඇද මේකට පුරවනවා. මෙයා මේක නතර කරන්නේ කවදා හරි පින්වතුනි වතුර පිරිච්ච දවසට. මොකද මෙයාට මේක පුරවන්න ඕනේ. ඒ කියන්නේ කාම ලෙඩේ හැදිලා තියෙන පින්වතුනි. ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ කාමය කියන්නේ ලෙඩක් පින්වතුනි. ඒක ලොකු මානසික ලෙඩක්. දැන් ඔබේ ගිහි ජීවිතවලට මේක බාධාවක් වෙන්නේ නැහැ. මම කතා කරන්නේ කාම රාගය ගැන නෙමෙයිනේ. කෙලින්ම කාමය ගැන. කාම රාගය කියන්නේ පින්වතුනි කාමය කියන එකේ උපකුලකයක්. උපකුලකයක් කිව්වම දන්නවද? ලියාගන්න මාතෘකාව කුලක. මනකට කුලක කියලා පාඩමක් තිබ්බා. උපකුලකයක්. මේ තියෙන්නේ කාමය. මේ තියෙන්නේ කාම රාගය. මේ කාම රාගය ඇතුලේ තව උපකුලකයක් තියෙනවා හින්දා කාම ඡන්දය කියලා. අහලා තියෙනව නේද ඒක? කාම ඡන්දය කියන්නේ. කාම ඡන්දය කියන එක විශාල වශයෙන් ප්‍රහාණය වෙනවා අපින් එතන. සෝතාපන්න ඵලයේදී. සකදාගාමි වගේ වෙනකොට ඉවරම වෙලා යනවා. කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියන්නේ එකක්, කාම රාගය කියන්නේ එකක්, කාමය කියන්නේ තව එකක්. කාමච්ඡන්දය කියන එක සෝතාපන්න ඵලයේදී පින් එතන අනුසේ මට්ටමට යනකම් අයින් වෙනවා. කාමච්ඡන්දය කියලා කිව්වේ මොකද්ද? ඒක හරියට තේරුම් ගත්තාම ලේසියි පින්වදිනේ. කාම ඡන්දය කියලා කියන්නේ කාමයන්හි අන්ධ බව. කාමයන්හි අන්ධ බව නිසා පින්වදිනේ සතර අපායට නැඹුරු වෙනවා සත්‍යය. දැන් මේ ලෝක සත්‍යයට වෙලා තියෙන පින්වදිනේ කාම රාග තත්ත්වේ නෙමෙයි මේ ඉන්නේ. කාම රාගයේ තියෙනවා පහත්ම තලයක් පින්වදිනේ. කාම ඡන්ද කියලා. ඒ කියන්නේ කාමයෙන් අන්ධ වෙනවා මේ නිසා. කාමෙන් අන්ධ වුණාට පස්සේ අම්මා තාත්තා මරලා දානවා කියන එක මහලකු දෙයක් නෙමෙයි. අනිත් මිනිසුන්ට හිංගි හිංසා කරනවා කියන එක මහලකු දෙයක් නෙමෙයි පින්වතුනි. තමන්ගේ ඕනෑපාකම් ඉටු කර ගැනීම උදෙසා ලෝක සත්‍යයට හිංගි හිංසා කරන මානසිකත්වයක් හැදෙනවා. අන්න ඒකයි කාමයේ අන්ධ බව කියලා කියන්නේ. කාමය නිසා අන්ධ වෙලා. සෝතාපන්න ඵලයට පත් වෙනකොට පින්වතුනි මේ අන්ධභාවයෙන් බොහෝ දුරට නිදහස් වෙනවා. ඒත් කාම රාග කොටස තියෙනවා. තාම ඒක අල්ලගෙන සැරිසරනවා. අන්න එතනින් නිදහස් වුණාට පස්සේ පින්වදින තව රූප අරූප මට්ටමින් ඒ කොටස ඉතුරු වෙනවා. නිවන දක්වාම මේ ටික දුවනවා. මේක තමයි පිංගුදෙනි හැදෙන ලෙඩේ. ඒ ලෙඩේ හොඳටම වන වෙච්ච අවස්ථාව තමයි පිංගුදෙනි කාමච්ඡන්ද කියන්නේ. යමෙක් සෝතාපන්න ඵලයට පත් වෙලා නැහැ කියලා කියන්නේ පිංගුදෙනි ඒක නා කාමච්ඡන්ද කියන අවස්ථාවේ ඉන්න කෙනෙක්. මේ අන්ධභාවයට පත් වුණා කියන්නේ ඒක නා මහ පුදුම භයානක කෙනෙක් පිංගුදෙනි. ළඟපාතක ඉන්න හොඳ නැති කෙනෙක්. මොකද හේතුව එයාට කාමයේ මේකමයි ජනිත වෙන්නේ. ඇයි? කාමච්ඡන්දය කියන එක තියෙන්නේ මොකක් ඇතුළේද? කාමයේ ඇතුලේ තියෙන්නේ. කාම රාගයේ ඇතුලේ තියෙන්නේ. බලන්න. එතන මේක තමයි ලොක්කා. මේක ඇතුලේ තියෙන පහත්ම තැන තමයි පින්විතනි කාමච්ඡන්ද කියන්නේ. ඒ අන්ධභාවයට පත් වෙනවා කියලා කියන්නේ පින්විතනි ඕනේ අවඩක් අසාධාරණයක් කරන්න පුළුවන්. දැන් හොඳට හිතලා බලන්න පින්විතනි. ඔබගේ දුව ගෙදරින් එළියට බහැලනකොට බය හිතෙන්නේ නැද්ද කියලා ඔබගේ දුවටිය හැඩකාරයින. හිතලා බලන්න. බයි හිතෙන්නේ නැද්ද කියලා. ඔබගේ බිරිඳ ගෙදරින් එළියට බහිනකොට බයි හිතෙන්නේ නැද්ද කියලා බලන්න බින්දර පිරිමියන්ට. ඔබගේ ස්වාමි පුරුෂයා ගෙදරින් එළියට බහල යනකොට කාන්තාවන්ට බයි හිතෙන්නේ නැද්ද කියලා හිතලා බලන්න. හේතුව පින්විතුනි කාමච්ඡන්දයට අහු වෙන්න පුළුවන් ඕන වෙලාව. හැබැයි ඔබගේ ඒ කවුරු හරි කෙනා සෝතාපන්න ඵලයට පත් වෙලා නම් ඉන්නේ. එයාගේ හිතේ පින්විතුනි ඒ උදෙසා එහෙම කැමැත්තක් නැහැ. නමුත් රාගය එනවා. නමුත් තව කෙනෙක් අවඩසාදානෙට පත් කරන්න අවශ්‍යතාවයක් නැගිලා ඉන්නේ නැහැ. එතනන් ඉතින් ඔබට ඔය තියෙන බය සාධාරණයි පින්විතනේ. ඒක නිසා හැමදාම ෆෝන් එක පොඩ්ඩක් චෙක් කරන්න, හැමදාම පර්ස් එක පොඩ්ඩක් බලන්න, හැමදාම බලන්න දුගේ කේස් කස් එහෙම තියෙනවද කියලා. මහත්තුරු දන්නවා දැන් ඒව බලනවා කියලා. ඒක නිසා ෆස් එක හොඳට පරිස්සමින් තියාගන්න. මන්න මෙහෙම අවවාද දෙනවා නම් එයි පිරෙන්න මේවා. ඒකයි පින්වදිනේ වෛර පහක් බය පහක් දුරු කරනවා සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනා. ඒකයි කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා සෝතාපන්න වුණා කියලා කියන්නේ පින්වදිනේ. බිරින්දාවරුන්ට ඉහි මල් තිබුණා වගේ වෙන්න ඕනේ. මොකද හේතුව අර තිබිච්ච ලොකු බයකින් නිදහස් වෙනවා. දැන් දන්න හොඳා කර මගේ ස්වාමි පුරුෂයා කොයි වෙලාවෙම මට ගහන්නේ. මගේ හිත රිද්දන්න කැමැත්තක් නැහැ. මම ඕන්ට වඩා ගියොත් හිත රිද්දයි සම්මත. නමුත් මගේ හිත රිද්දන්න එහෙම කැමැත්තක් නැහැ. අන්නේ අවස්ථාව එනවා පින්වතුනි එතන. වෙන මිනිසුත් එක්ක වෙන ගෑනුත් එක්ක සම්බන්ධකම් පවත්වන එකක් නැහැ මගේ අනිත් කෙනා. ඔන්න ඔය විදිහට පින්වතුනි දෙගොල්ලන්ටම හරි පුදුමාකාර සුවයක් දැනෙනවා හිතට. ඒකයි ඔබට කියන්න පින්වතුනි. ඔබගේ දුව කසාද බඳලා දෙන්න ඕන. සෝතාපන්න ගෝපාලට කසාද බඳලා දෙන්න, හත්තවලන් ඉංජිනේරුවට කසාද බඳලා දෙන්න නැතුව. ඉංජිනේරුව ඔක්කොම හත්තවලන් කිව්ව හැම නෙමෙයි. සමාජේ කොච්චර ඉහළට වැනිමිලා හිටියත් පින්වතුනි හත්තවලන් නම් ඒ කිව්වේ සප්ත මෛතුන්හි යෙදෙන කෙනෙක් නා. ඔබ දන්නවද සප්ත මෛතුන් කියන්නේ මොකද්ද? සප්ත මෛතුන්හි යෙදෙන කෙනෙක් කියලා. පින්වතුනි සප්ත මෛතුන්ට අයිති දිව්‍ය ලෝකෙ මෙහෙම මෙහෙම සැප ඇති. ඒක නිසා මම මේ කරන පූජාවේ මට දිව්‍ය ලෝකයේ සැප සම්පත් ලැබේවා කියන එක හත්වෙනි මෛතුන්නේ. හත්තවලංකම කියන්නේ ඔන්න ඕකට. ඒ හත්වෙනි එක ඔය කිව්වේ. ඒක තමයි කාන්තාව ලව්වා ස්පර්ශ ලබා ගැනීම. ඔහොම ඔහොම තියෙනවා ටික. හඬවල් අහන්න කැමති. ওই විදිහට තියෙනවා. ඒ සප්ත මෛතුන්නේ. ඔය ඔක්කොම පෙන්වදෙන විකෘති වෙච්ච මානසික අත්දැකීම්. හිතලා බලන්න මේ සමාජයට වෙලා තියෙන දේ. ඔබ හිතිය තැන බලන්න පෙන්වදෙන. ආපු ලෝකේ බලන්න පෙන්වදෙන. කොච්චර ආලෝකද කියලා ආපු ලෝකේ. දැන් කොච්චර අඳුරේද බලන්න ඉන්නේ. දුර එන්න එන්න අඳුරුන් නැද්ද කියලා. දුරට එන්න පින්විතනි අඳුරුයි. ඒකයි ඔබට කියන්නේ දැන් හැරෙන්න. තව දුර යන්න එපා පින්විතනි. තව අඩියක් තියන්න එපා ඉස්සරහට. තර පොලිසිය මහත්මයා තව අඩියක් තිබ්බොත් වෙඩි තියනවා කියලා. තාත්තත් මොකද්ද කියන්නේ බලන් එ. තව අඩියක් තිබ්බොත් උඹ පහල්ලන්න තමයි ඔබට වෙන්නේ. පතම හොඳට අල්ලන්න තමයි ඔබට වෙන්නේ කියලා. අඩියක් තිබ්බොත්. එතන වැටට හේතු වෙලා නතර වෙලා ඉන්නේ. පුදුම පිනකද? මනුස්ස ලෝකෙට යනකම් ආවා. මනුස්ස ලෝකෙත් කෙරවලට යනකම් ආවා. මොකද හේතුව මම මේට කලින් කියපු දේවල්. අත් විඳපු මිනිස්සු ඇත්තේ මෙතන ඉන්න වැඩි හරියක් අය. ඒව ප්‍රශ්නයක් නෑ කියලා හිතාගෙන. ඔබ සතුටින් ඉන්නේ මම කාමයේ වර්ධවා හැසිරෙන්නේ නෑනේ. එහෙම හිතාගෙන නැති පින්වදින. නමුත් හෙප්පුවට ආලේ කරපු එක හෙප්පුව ගාව මල පෙරේතේලා උපදිනව නම් ඔය පහට ආලේ කරපු එක පින්වදින පහස අල්ලගෙන උපදින එක නැද්ද? ඔබගේ බුද්ධියෙන් හිතලා බලන්න. ඉතින් මේ ඔබට කියලා දෙන කවුරු හරි කෙනෙක් ඉන්නේ බෑ පින්වදින. මනුන් ආහරි මේක කියලා දෙන්න ඕනේ නැත්තම් වෙන්නේ මොකද්ද? ඔබ දන්නේ නැතුව මේවා කරනවා. දැන් මෙතන ඉන්න තරුණ ප්‍රජාව ඔය මහ ලොකුවට ඔගේ හිතන් හිටියද මේ මෙහෙමයි මෙහෙමයි කියලා ඔය ඔක්කොම කෙලින්ම තිරිසන් යෝනිය උපදින වැඩ. ඕවා නිකන් ඔළුවට දාගන්න එපා. ඕවා හරි ආස්වාදයි සැපයි සාරයි කියලා ඔක ලෙඩක්. කාමය කියන්නේ සම්පූර්ණයෙන්ම ලෙඩක්. කාම ඡන්දය කියන්නේ කෙලින්ම සතර අපායට යන වැඩ පිළිවෙලා. කාම ඡන්දය ගැන සතාගෙත යනවා දේශනා කළ දින කෙලින්ම සතර අපායට යන වැඩ පිළිවෙලක් විදියට. නමුත් ලෝක සත්‍යය හිතන් ඉන්න පිංගුතුනි මේවා හරි ලොකු දේවල් කියලා. දැන් හොඳට කල්පනා කරලා බලන්න පිංගුතුනි. ලෝක සත්‍යය මිනි මරන්නේ නෑනේ. හරි අඩුයිනේ. දැන් ඔබට කොච්චර කේන්ති ගියත් පිංගුතුනි. මදුරුවෙක් ඔන්නම් මරයි. නමුත් මිනි මරන්නේ නෑනේ. දැන් බණ අහන්න කලින් උනා. මිනිසෙක්ව මරන්නේ නෑ. හේතුව මොකද? නීතියක් තියෙන නිසා ලෝකේ. රටේ නීතියක් තියෙනවා. මැරුවොත් එමේ හිරේ යන වෙනවා ජීවිතාන්තයේ. ඔන්නෝම එකක් තියෙන නිසා පින්වතුනි ඔබ කවුරුත් එහෙම කරන්නේ නැහැ. හැබැයි අපි හිතමු පින්වතුනි ඔබගේ දරුවව හරි කාව හරි කෙනෙක්ව දූෂණය කරපු කෙනෙක් ඉන්නවා. ඔබට පුදුමාකාර පීඩාවක් තියෙන මේ මිනිහා ගැන. මේ මිනිහා මරන්නමයි ඔබට ඕනේ. පිච්චෙන ඔබ පින්වතුනි මරන්න. නමුත් ඔබ දන්නවා මැරුවොත් ඔබට හිරේ යන්න වෙනවා කියලා. ඒක නිසා මොකද කරන්නේ ඔබ? පිච්චි පිච්චි හරි පින්වතුනි මරන්නේ නැහනේ. මරන්නේ නැතුව ඉවසගෙන ඉන්නවා පුළුවන් තරම් බලනවා තමන්ගේ පිච්චීම මක් කරගන්නද? අඩු කරගන්න. ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා අනේ ස්වාමීන් වහන්සේ මට මෙන්න මෙහෙම එකක් තියෙනවා මට මරන්න මෙහෙතන. මාගාට ඇවිල්ලා එහෙම කියපයි ඉන්නේ. බෑනව මරන්න. මගේ කෙල්ල වරන් පැනලා ගියා උන් හැංගිලා ඉන්නේ ස්වාමීන්. ඔබ වහන්සේගෙන් බණ අහපු නිසා හොඳට කියන්නේ නැත්නම් අද උන් දෙන්න නැහැ. මම දැන් උන්ට කතා කළා වරෙන් පුතේ අලුත් අවුරුද්දට අපේ ගෙදර කියලා උන් ආයේ නැහැ ස්වාමීන්. බය උන් දන්නවා මම වෙදිතියයි කියලා ආවොත්. අන්තිමට ස්වාමීන් මම ගියා එහේ ගෙදරට ගිහිල්ලා පුතේ මම උඹලත් එක්ක අමනාප නැහැ. මෙන්න මේ CD එක උඹලත් අහපල්ලකෝ. අවුරුද්දට ගෙදර වරෙල්ලා. එහෙම කියලා පින්දෙන වෙනස් වෙච්ච මිනිස්සු හිටියේ. නමුත් ඊට කලින් කොහොමද හිටියේ? මරන්න හොය හොය. මොකද අර දඩි තැඩි පීඩාකාරී තත්ත්වය. එහෙනම් ඒ දැඩි පීඩාකාරී තත්ත්වයෙන් මිදෙන්න ක්‍රම දෙකක් තියෙනවා. එක්ක මරන්න ඕනේ. නැත්තම් පීඩාකාරී තත්ත්වේ නැති කරගන්න ඕනේ. එක්ක ඒ තත්ත්වෙන් ශරණයකට නිදහස් වෙන්න ඕනේ. එහෙම නැත්තම් පීඩාකාරී තත්ත්වෙන් නැති කරගන්න. ඒ මහත්ය කලේ නැති කරගන්න එක. තව මහත්යක් කරන්නේ නැති නිදහස් වෙන එක. ඒ නිදහස් වෙච්ච ගමන් පොලිසිය මහතුරු ඇවිල්ලා අරයි යනවා. දැන් ඒ බව දන්නවනම් පින්වතුනි ඔබ ඔබ පුළුවන් තරම් උත්සාහ කරනවා නේද? අර මනුස්සයව මරන්නේ නැතුව ඔබට තියෙන පීඩාව සනීප කරගන්න. නමුත් ලෝකෙ එහෙම නීතියක් නැත්තම් ලෝකයා ලේසියෙන්ම කරන්නේ මොකද්ද? මරණේ. එහෙම නැත්තම් මේ මනුස්සයා දන්නේ නැත්තම් පින්වතුනි මෙහෙම නීතියක් තියෙනවා කියලා. කෙනෙක්ව මැරුවොත් ජීවිතාන්තයේ හිරේ යන්න වෙනවා නැත්තම් එල්ලුම් ගහට යන්න වෙනවා කියලා මොකුත් දන්නේ නැත්තම්. දැන් මොකද කරන්නේ? දැන් මරනවා. ඉතින් මැරුවට පස්සේ යා දන්නවද නැද්ද කියන එක අදාළද නැහැ. පොලිසිය මහත්තයලා අරන් ගිහිල්ලා ලුංග ගහට යවනවද නැද්ද? යවනවා. කාමයට ඔහොම එකක් පින්වතුනි. ඔබ දන්නේ නැති වුණාට. ඒකේ ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව තියන්නේ. ඔබ හිතාගෙන හිටියට නෑ එහෙම මොකුත් ප්‍රශ්නයක් හොගේ නෑ කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ. ඒකයි මේ සත්ත්ව ප්‍රජාවට ගැලවෙන්න බැරි. මේ මිනිස්සේ ඇයි පින්වදෙන මෙහෙම තිරසන් වෙන්නේ? නිකන් හිතලා බලන්න. මේ මොන අපරාධයකටද මිනිස්සෙක් තිරසනෙක් බවට පත් වෙන්නේ? තිරසන්ු මදි වටේ. ඔබට පුළුවන් නිදහසෙන්. ඔබ දකින්න පින්වදෙන මේක තියෙන වැරද්ද. මේක ලෙඩක් විදියට දකින්න. ඒ ලෙඩේට පින්වදෙන ඔය කරන දේවල් කළ වැඩක් නැහැ. ඕකෙන් වෙන්නේ පිදුරු වැටෙන එක විතරයි. ඒක නිසා ඉක්මනට කරන්න ඕනේ මොකද්ද? ඒ ලෙඩේ එන්න හේතුව හොයලා ඒ හේතුව නසලා දාන්න. ඔබට අර බාල්දියේ අඩිය තියනා වගේ පේන එකයි හේතුව වෙන්නේ. අන්න ඒක හොයලා නැති කළා දාන්න. ඇයි මට එහෙම පේන්නේ කියලා. බාල්දිය අඩිය තියෙනා වගේ පේන තාක්කල් මොකද වෙන්නේ? ඕකට වතුර වක් කරනවා පින්වතනේ. ඔය කොච්චර වතුර වක් කළත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ වෙනකන් ජීවිතේ ඔබට ඔයක තේරිලා තියෙන්නේ නැහැ කොච්චර වතුර වක් කළත් පිරෙන්නේ නැහැ කියලා. ඒක මං කියන්න දෙයක් නැහැ නේද ඔබට? රූප බැලුව 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 කොච්චර කළත් පිරෙන්නේ නැහැ නේද? දැනටත් පින්වතනේ එහා පැත්තෙන් කරුවා නැගිල්ල ගියොත් බලන්න හිතෙනවද නැද්ද? හිතෙනවා. ඒ බැලුව කියමුකෝ. ඉතින් දැන් හරිද? නෑ අනිත් පැත්තෙන් සද්දයම දැන් මොකද කරන්නේ? හිමිද ඒ පැත්ත බලනවා. නෑ එතන පිරුණයි කියලා හිතමු. දැන් අතර වේද? නෑ පිරෙන්නේ නෑ බෙන් එතන. නොකර ඉන්නත් බෑ. මොකද එන පීඩාකාරී තත්ත්වේ වැඩි. කාම ගින්න ඇවිලිනකොට හරි පීඩාකාරී තියෙනවා. ඉන්න බෑ. ඒක නිසා මොනව හරි කරන්න ඕනේ. අභිසංකාර කරන්නේ ඔන්නෝක නිසා. අභිසංකාර වලින් හදන්නේ තියෙන එකක්ද? ඈ? අභිසංකාර වලින් හදන්නේ තියෙන එකක්ද? නැහැ. තියෙන එකක් නම් ඉතින් අරිහතුන් වහන්සේට හැදෙන්නේ නැහැ ඒක. ඇත්තටම තියෙන එකක් නම්. ඇත්තටම තියෙන එකක් නෙමෙයි පින්වතුනි. කාමයේ ඔය හදන්නේ. අවිසංකාර කර 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 කාමයේ ඔය හදන්නේ පින්වතුනි. කාමයේ කියන්නේ තනිකර සංකල්පීය රාගය. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඔය සංකල්පිත රාගයක් ඔය තනිකර හැදෙන්නේ. මේ සංකල්පීය හැදෙන රාගයකට පින්වතුනි කහවණු වලින් මොනව කරන්න? කහවණු වැස්සක් වහිනවා. මොකද කරන්නේ? දැන් මේ කාම රාගයෙන් දැන් මේ කාමයෙන් බරිත වෙලා ඉන්න මිනිස්සෙකුට කහවණු වැස්සක් වහිනවා. ඔක්කොම කහවණු ටික එකතු කර ගන්නවා. දැන් ගොඩ ගහගෙන තියෙන්නේ. දැන් හරිද කාමේ ඉවරද? ඉවරද කාමේ? නෑ පින්වතුනි. මොකද කාමයට බේත් ගන්න බෑ මොකෙන්ද? හරි ඉවරද? නමුත් ලෝකයා හිතන් ඉන්නේ මට දැන් සල්ලි ටිකක් හම්බුණා නම් බලන්නකෝ ඉතින් මට ගේකුත් නැහැ හරියට. ලස්සන ගයක් හදා ගන්න තිබ්බා. මට කාර් එකක් දෙකක් ගන්න තිබ්බා. නෝනලා දෙතුන් දෙනෙක් ගන්න තිබ්බා. ලේකම් කෙනෙක් පෞද්ගලිකව තියාගෙන එහෙම කටයුතු කරන්න තිබුණා. ඔය ඔක්කොම මිනිස්සය හීනමවාගෙන ඉන්නවා පෙඟද. තමාරි හිතන් ඉන්නවා මං කසාද වැන්දට පස්සේ නම් මම වැඩට යන්නෙම නැහැ. එහෙම හිතාගෙන ඉන්නවා. මේ තරුණ ගැටවුන්ට ඇතිලා තියෙන ප්‍රශ්න ඔය. ඒකු මාත්‍රයක දෙයක් දන්නේ. ඒකුන් හිතාගෙන ඉන්නේ මේ කාමය කියන එකට පිළියම් කරන්න පුළුවන් කියලා කාන්තාවකට ඇවිදිලා. නැත්තම් පුරුෂයෙකුට ඇවිදිලා. පොඩ්ඩක් මාත්‍රයක් හිතලා බලවනවා. ඔබටම තේරුම් යටි විදිහට එහෙම කරන්න බැරි බව. මෙතන ඉන්න වැඩි හිටිය අය ඔක්කොම මේ වෙනකොට ඔබ තේරුම් අරන් ඉන්නේ. එහෙනම් තමන්ගේ දරුවට ඔගේ ඇත්ත කියන්න ඇත්තේ ඇයි? දරුවගෙන් නිදහස් වෙන්න ඕනේ. මොකෙක් ගහරි කමන්නේ කරේ ඉඳලා නිදහස් වෙන්න ඕනේ අම්මල තාත්තලට. ඉතින් ඔය අම්මල තාත්තලද? මම මේ යථාර්ථයෙන් කතා කරන්නේ. ලෝක සම්මතය නම් ඉතින් ඕන එකක් කරගද්දෙන්. මම මේ කතා කරන්නේ යථාර්ථයෙන්. ඒතකොට මේක හැමදෙස්සම තව අවුරුදු 500කින් කවුරු හරි ඇහුවත් අහන්න ඕනේ කොයි විදිහටද? යථාර්ථයෙන්. හුදෙක්ම නිවන් අවබෝධය පිණිසයි. මෙතන ඉන්න හැම කෙනාම තරයේ මේක තේරුම් ගන්න ඕනේ. යම් දවසක මේ ආරාමේ නිවනින් තොර කටයුතු කරන්න පටන් ගත්තොත් ඔබ එක හඬ නගලා කියන්න ඕනේ ඒක. මොකද අපෙන් පස්සේ එහෙම වෙන්න ආවොත් එහෙම. මේ ආරාමේ හදලා තියෙන්නේ මොකක් උදෙසා විතරද? නිවන් අවබෝධය පිණිස විතරයි. ඔබට සම්පූර්ණ අයිතිය තියෙනවා ඒ සම්බන්ධව කියන්න. නිවන ගැනමයි කතා කරන්න ඕනේ. දිව්‍ය ලෝක ගැන කතා කරන්න ගත්තොත් යම් දවසක. දිව්‍ය ලෝකේ හොඳයි යමල්ල දිව්‍ය ලෝකෙදී මෙහෙනම් කරන්න හම්බෙන්නේ නැහැ දැන් මේක. නැත්තම් බ්‍රහ්ම ලෝකේ යමල්ල එහෙ තමයි කට්ටි ඉන්නේ කියලා කියන්න ගත්තොත්. ඔබට තියෙන්නේ පිංගදනේ. වහාම කියන්න. ඒ කාලේ හිටම හාමුදුරුවෝ ඔහමනේ මේ කතා කළේ. ඔබ වහන්සේලා ඔය සම්පූර්ණයෙන් වැරදි දෙයක් කරන්නේ. මෙතනින් එහාට අපි ඔබ වහන්සේලා සිව්පසය දෙන්නේ නැහැ කියලා. එහෙම කියන තරම් ශක්තියක් ඔබට තියෙන්න ඕනේ. මෙහි විතරයි. හොඳට ඔළුවට ගන්න ඕනේ. මොකද මේක ඔබ දාඩිය මහන්සියෙන් හැදුවේ මොකක් උදෙසා විතරද? නිවන් අවබෝධ. පන්සල් නැතුවද මේක හැදුවේ? නෑ. ළඟ පහත පන්සල් එකක් තියෙනවා. ඒවා සියලු ආගමික වතාවල් සියල්ල සිද්ධ වෙනවා පිංගත. බොහොම හොඳට මේ හාමුදුරන් වහන්සේ ඒවා කරගෙන යනවා. ඉතින් ඒවා විතරක් කරන්න නම් ආයි මේක හදන්න ඕනේ. අපිටත් ඒ තැන් වලට ගිහිල්ලා ඒවා කරන්න පුළුවන්. නමුත් මෙතන හැදුවේ නිකම් භාවනා මධ්‍යස්ථානයක් වගේ එකක්. පන්සලකුත් නෙමෙයිනේ හැදුවේ. එතන මෙතන තියෙන්නේ තනිකර නිවන විතරයි. ඔබ මේ පූජා කරපු ටයිල් කැටේ පා ගන්න ඕනේ කවුරු විතරද? නිවන පූර්ණේ කරන්න ඕන කෙනෙක් විතරයි. අනෙක් කිසිම කෙනෙක් මේ ටයිල් කැටයක්වත් පා ගන්න ඕනේ නැහැ. නිවන පූර්ණේ කරන්න පුළුවන් ද බැරිද නෙමෙයි. කරන්න ඕනේ කියලා හිතීච්ච අය. AI විතරයි මේක පා ගන්න ඕනේ. අර ගේට්වෙන් ඇතුළු වෙන්න ඕනේ AI විතරයි. අන්න එතන ඉන්න. ඒක තමයි සත්‍ය. ඒක තමයි කරන්නේ. එහෙනම් ඉන්නේ එකට අනුකූලවයි මම මේ කතා කරන්නේ. එහෙමනම් පින්වතුනි හොඳට බලන්න කල්පනා කරලා. ඔය කියන කාම කොටසට කසාදයක් තුලින් කවදාකවත් උත්තරයක් හම් වෙන්නේ නැහැ. මොකද හේතුව කාමය කියන එක හිතේ හටගත්ත ලෙඩක්. හිතේ හතගත්ත ලෙඩකට පින්වතුනි බාණ්ඩකින් කොහොමද පිළිතුරු ගන්නෙ? අනිත් එකේක හැදිච්ච විදිහත් හිතලා බලන්න. ආස්වාදයි සපයි සාරයි කියලා හිතුණා. මොකද කවුරු හරි කිව්වා. කිව්ව නිසා ඒක එහෙමයි කියලා හිතුණා. එහෙමනේ උනේ. හිතුණා. දව දන්නවද හොඳයිද කියලා. දැන් අහවල් ටූත්පේස්ට්. ලෝක දන්ත වෛද්‍යවරුන්ගේ තේරීම. දැන් ඔබේ ගෙදර ගිහලා තියෙනවා. දැන් දැනගෙන දෙගෙන ආවේ. දැන් ඔබෙන් ඇහුවොත් එම මොනවද පාවිච්චි කරන ඔය හොඳම ටූත් පේස්ට් එක මොකද්ද? දැන් ඔබ කියන්නේ කොහෙද තියෙන එකද? ගෙදර තියෙන එක. ඒක භව වෙලා ඉවරයි දැන්. ඒක මම පාවිච්චි කරන එක. ඒක මගේ එක. ඒක තමයි හොඳම එක. ඒක තමයි මම. දැන් ඔය වෙනුවෙන් මිනි මරන්න බැරිද? හිර ගෙදරට ගිහිල්ලා අහලා බලන්නකෝ. ඔබ කොහොමද හිරේට ආවේ? මම අල්ලපු ගෙදර කාට පියෙන් යන්නා. ඒක නෙමෙයි ඊට කලින් කාරණා මොකද්ද? ඒ කොහොමද ඒක උනේ? නෑ අපි දෙන්න අතර ලොකු බහින් බස් වීමක් ගියා. ඔබ මට ගැහුවා. ඔව් ඒක බහින් බස් උනේ කොහොම? මං ඇත්තම කියන්නම්කො. ඉඳගන්නකො. ඔන්න දැන් අවුනාගත්තගේ ඇත්ත කතාව. ඔන්න දැන් කියනවා. අපේ ගෙදරට ටූත් පේස්ට් එකක් ගෙනා. ඒක තමයි හොඳම ටූත් පේස්ට් එක. ඒක අපි ගෙනාවා. දවසක් මූ ඇවිල්ලා මගෙන් අහා අපි මොනවද පාවිච්චි කරන ටූත් පේස්ට් එක? මං ගෝවා හවල් එක කියලා. එතන නෑ ඒක නෙමෙයි හොඳේ. අරක නෙ හොඳේ. අන්න එතකොට මට ටිකක් හේන්ති ගියා. නැවත ඉතින් මං වැඩි ගණන් ගත්තනේ. මං ගෝ නෑ නෑ මේක තමයි හොඳම එක. මේ දන්ත වෛද්‍යවරු පිළිගත්තේ. ලොව පුරා නිකන් නෙමෙයි. ලොව පුරා දන්ත වෛද්‍යවරු පිළිගත්තේ. මේ මිනිහා නෑමයි කිව්වා. ඉතින් මට පොඩ්ඩක් කියන මේ යනෝයි යන්න කිව්වා. මූ මට ගුණ හර්ප කිව්වා. මම මුගේ අම්මා මතක් කළා. ඊට පස්සේ මූ මට ගැහුවා. තවත් ඉවසන්න බෑනේ හාමුදුරුවනේ. ගත්තා මන්නේ කොටල දැම්මා. ඌ පරලෝකේ ගියා. මං මෙහෙ ආවා. අපි දෙන්න දැන් දෙපැත්තේ සෙටල් වෙලා ඉන්නේ. ඔය දින්නේ කතා දැන් බලන්න දෘෂ්ටිය මම වෙලා නැද්ද? අන්තිමට මේකදනේ හර්ට් වෙන්න පටන් ගත්තා. තමන්ට රිදෙන්න පටන් ගත්තා. මේකදනේ තමන් දරාගෙන ඉන්න දෘෂ්ටිය වෙනස් වෙනකොට. ඒකට කවුරු හරි මොනව හරි කියද්දි. දැන් ඔබට බල්ලා කිව්වම කේන්ති යන්නේ? ඇයි ඔබ දරන් ඉන්නේ මං සුදු මහත්තයා කියලානේ? ඒකට පහර වදිනවා බල්ලා කියපු ගම. බලන්න වෙනා තියෙන දේ. එහෙනම් ඕක ආපු විදිහනේ බලන්න ඕනේ බින්දුනේ. එතකොට එහෙනම් ආවේ කොහෙන්ද? ආස්වාදයි සැපයි සාරයි කියන එක ඇතුලේ. ආස්වාදයි සැපයි සාරයි කියන එක ඇතුලෙන් ඕක ආවේ. ඒ ආපු එක තමයි බින්දුනේ. ඊට පස්සේ මොකක් වුනේද? ඕකට තණ්හා වෙලා. ඊට පස්සේ ඕනේ කමටපත් උනේ. ඔන්න ඔය ක්‍රමයට බින්දුනේ කාමයේ කියන එක ආවේ. දැන් මේ කාමය කියන එක ඇති වෙලා තියෙන. නැත්නම් මේ ඕනෑකම කියන එක ඇති වෙලා තියෙන බෙංගසනේ. ඒ කියන්නේ දැන් මේ පිච්චෙනවා මෙයාව දැන්. මෙන්න මේ පිච්චි පිච්ච ඉන්න කෙනාට බෙංගදෙනේ මේකෙන් නිදහස් වෙන්න ඕනේ. ඒක නිසා මේ මිනිහා කරන්නේ මොකක්ද? අර තෙල් වලට පිච්චිච්ච එක මොකද කරන්නේ බෙංගදෙනේ? දකින්න ආනේ ලෝක සත්‍යය පාවිච්චි කරනවා ගිනි නිවන්න මොනවද? වතුර. ගහ ගන්නවනේ වතුර පාරක් කියලා බෙංගදෙනේ අරගෙන ගහ ගන්නවා වතුර පාර. ඉස්සරට වඩා දැන් ආයි ඇවිලෙනවා. නමුත් මේක හිතන්නේම පින්වතුනි වතුර වලින් පුළුවන් කියලා මේ ගින්න නිවන්න. ඇයි? අනිත් ලෝක සත්‍යය ගින්න නිවනව දැකලා තියෙන හින්දා. ඇයි? අර දෘෂ්ටි දෙනේ උන් පින්වතුනි. ආස්වාදී ප්‍රමාණය විතරයි නේද පෙන්වන්නේ? ඒක වෙනුවෙන් ඒකුම් පිළිච්ච ටික පෙන්වන්නේ නැහනේ. දැන් සිසිල් බීම ඇඩ්වර්ටයිස්මන්ට් දැකලා තියෙනව නේද? එකේ දුවල 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 එනවා. ඇවිදilla මොකද කරන්නේ? ගාලා කඩනවනේ නේ. ඉතින් මේ කොල්ලන්ගේ හිතේ හිතියත් නු ගොන් කොල්ල හිතියත් මේ දුම් ගාන්න ගිහිල්ලා මේ ඇඟිලි තුවාල කරගත්ත. ඇයි? ඒ ගොන්ගේ හිතේ ඇත්තට මොක ගැලවෙනවා කියලා. හිතලා බලන්න. මොන්න තරම් පල් මෝඩයෝද ඉන්නේ මේ ලෝකේ කියලා. අහිංසක දරුවෝ පින්වදිනේ මේ ඔක්කොම නිවන් දකින්න හේතු වාසනා තියෙන එව්වෝ. ඒකයි කියන්නේ ඒකුන් ඇදගෙන එන්න ඕනේ මේ වට බින්ද. අර ලෝකපාලක දෙවරු මහ යදන් වලින් බැඳගෙන මල පෙරේතෙන් අමනුස්සෙන් අරන් එනවා වගේ. යදන් වලින් බැඳගෙන ඇවිදින්න අස්තවන්න ඕනේ මේවා. මොනවද බවුලව කරන්නේ කියලා. දැන් ඒකගේ මේකට දැනෙන්නේ පින්වදිනේ මොකුත් නෙමෙයි. අරක ගලෝලා ටොප් කියන සද්දට ගලවනවා. ඒ ගලෝල ඉවරලා පින්වදිනේ ගඩ් ගඩ් කියන සද්දට ඔක බොනවා. ඒ බීලි වෙලා අර අන්තිමට අරින්නේ එක. ඔන්නෝක තමයි ඔළුවේ හිටින්නේ. දැන් මේකට හිටින්නේ පින්වදිනේ අර සිසිල් බීමක බිව්වට පස්සේ පුදුම ආස්වාදයක් තියෙන්නේ කියලා. ඕක තමයි ඔළුවේ රැඳුනේ. ඔය ආස්වාදේ ගන්න අරක හැතැම්බ ගන්න දිව විත්‍ය මේකට මතක නැති වුණා. මොකද ඔය ආස්වාදේ ඉන්නේ නැහැ නේ පින්වදිනේ හොඳට හීතල දවසක ඕක බිව්වා කියලා ඔහොම ආස්වාදේ නෝද? නෑ. ඔය ඕනෙම සිසිල් බීම එකක් රස කොයි වෙලාවටද? හොඳට අවුවේ තැම්බිලා තැම්බිලා හෙම්බත් වෙලා ඉන්න වෙලාවට. කූල් ස්පොට් එකකට රින්ගන්නේ මොන වෙලාවටද? පොලේ හරි ගිහිල්ලා කමන්නේ අවුවේ කාස්ටි තැම්බිලා 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 තමයි එතනට යන්නේ. ඒක නිසා කූල් ස්පොට් වහන්න වෙන්නේ නැහැ කවදක්වත්. මොකද ඒක පුදුම ආස්වාද ජනකයි පින්වතේ. ඉතින් ඔය පුරුද්දට ගෙදරත් ඇවිදින්න අම්මේ අර කබ්බ මොඳ? ඊට අම්මට කියන ඔයාට එහෙම හදන්න බෑ නේද අර වගේ හොඳට. ඉතින් පොඩි එකාටත් තේරිලා දැන් අම්මට හදන්න බෑ කියලා ඔහුගේ හිතේ. ඔබට ආයි කියපු ගමන් කියන් දෙන්න පුතේ. මට හරි. දුවපන් හැතැම්ම 10. දුවවරෙන් අහපො. නේ? හැතැම්ම 10ක් එක දුවලා වනා. කොහමද අම්මගේ එක? අරිට වඩා හොඳයි නේද? ඇයි? එතකොට තමයි ඒකට ආසාදි මතුවෙන්නේ පිංගත. හොඳට තේරුම් ගන්න. එහෙනම් මේ ලෝක සත්‍යයගේ බොරුවට අහු උනේ පිංගත. ඇත්තට මේක එහෙම එකක් තිබුණේ නැහැ. නමුත් ඒකටයි අහු උනේ. ඒකටයි තණ්හා කළේ. හොඳට තේරුම් ගන්න මේ කාරණාව. එතන අන්තිමට තණ්හා කළා තියෙන පිළිදෙ නැති දෙයකට. නැති දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඒකට ඔය තණ්හා කළා තියෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් ඒක තමයි ඔය ඕනේ කියලා ඉල්ලන්නේ. දැන් ඉතින් ලෙඩේ හැදිලා තියෙන්නේ. දැන් කාමයේ හැදිලා. ඉතින් කාමයේ හැදුනට පස්සේ මෙයාගේ දෘෂ්ටියට එයා දන්නේ දේවල් මොනවද? අර සිසිල් බීම එකක් බොන්න ඕනේ. කොත්තුවක් කන්න ඕනේ. අර විදිහට මේ විදිහට කරන්න ඕනේ. මේ විදිහට කරන්න ඕනේ. ඔන්නෝව තමයි දැන් එයාගේ ඔළුවේ තියෙන ඒවෙන් නිදහස් වෙන ක්‍රම විදිහට. මොකද පින්වදිනේ මේ මිනිස්යාට තථාගතයන් වහන්සේ මුණ ගැහිලා නැහනේ. තථාගතයන් වහන්සේ මුණ ගැහුණා නම් තථාගතයන් වහන්සේ මෙතනින් නතර කරන හෝ ඔහොම හිටු. ඕක ඔය අතර ගිහිල්ලා හරියන්නේ නැහැ බොල. ඕකෙන් නිදහස් වෙන්න නම් ආපු අතට ඵලයක්. දැන් ගැටයක් ලෙහන්නේ කොහොමද මේක? දැන් සාමාන්‍ය ගැටයක් ඔබ මෙහෙම අරගෙන අනික එකෙන් දැම්මා. ආ දැන් ඒක ලෙහන්න. ආයෙත් වටයක් අරගනවද? ඈ ඒක ලෙහන්න කිව්වම තව වටයක් අරගනවා. ඈ දැන් ඕකට ඔබට හිනත් යනවා නේද? ඒ කියන්නේ ඔහොම කරන එකල මන්ද බුද්ධික නෙමෙයිද? ඉතින් ඔබම කිව්වා නම් හරිනේ. එතකොට මට කවුරු බයින් නැන්නේ? ගැටයක් ලෙහන්න ආපහු සැරයක් අර හිලාසෙන් කඹේ දානකොට අනිත් පැත්තට දාන්න නැතුව ඒ පැත්තටම ආපහු දානකොට පින්විතනි. තව ගැටේ ගැහෙනවද නැත්නම් ගැටේ ලෙහෙනවද? ගැටේ ලෙහෙනවා. ඈ? ඈ? ලෙහෙනව නෙමෙයිද? නෑ. මකෙනවද? ගැටේ ගැහෙනවා තව. තව ගැට ගැහෙනවා. තව ගැට ගැහෙනවා. ඔබ නතර වෙන්නේ නෑ. ඕනෙම ගැටයක් ලෙහන්න තියෙන මොන ක්‍රමයකටද? ආපු ක්‍රමයට ආපස්සට array යන්න ඕනේ පින්වත. තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන එක ගැටලෙහෙන විදිය විජිතේ ජටං. ඒකනේ දෙවි කෙනෙක් ඇවිල්ලා හෙව්වා අනේ ස්වාමීනි මිනිස්සු ගැට ගස්සේ ගැට ගෙහි ගෙහි එළියෙත් ගැට ඇතුළෙත් ගැට පිටත් ගැට හැම තැනම ගැට ගැට ආස්සේ ගැට ගෙහි ගෙහි මේ ලෝක සත්‍ය පුදුම පීඩාවකට පත් වෙලා ඉන්නේ බවත් ගෞතමයන් වහන්සේගේ මේ විමසන්නේ අනේ මේ ගැට ලිහන්නේ කොහොමද අන්තෝ ජටා බහි ජටා ජටායේ ජටිතා ජටා ජටායේ ජටිතා පජා සන්තං ගෞතම පුච්චාමි හෝයි මං විජටයේ ජටං කොහොමද මේ ගැට ලිහන්නේ කියලා බවත් ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කරන සේක්වා සීලේ පතිත්තාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං සීලේ පිහිටියා වූ ප්‍රඥා සීලේ පිහිටියා වූ හොඳට මතක තියාගන්න සීලේ පිහිටන්න ඕනේ සමාදානයක් ගැන කිව්වද? සමාදානයක් ගැන කිව්වද? නෑ. පීඩීමක් ගැන කිව්වේ. සීලය කියන්නේ සමාදාන් වෙන්න පුළුවන් එකක් නෙමෙයි. සීලය කියන්නේ පිහිටන එකක්. ඒක සෝතාපන්න ඵලයෙන් පිහිටන්නේ. ප්‍රඥාවන්ත කෙනා. හෙවත් සප්‍රාඥ මිනිසයා. ඇත්තටම සප්‍රාඥ මිනිසයා කියන්නේ කාටද වෙන්නේ? කාටද සෝතාපන්න කෙනාට අන්න යාට සීලය පිහිටනවා ආන් ඒ සීලය පිහිටපින් ප්‍රඥාව දියුණු කරනවා හිතේ ආතාපි නිකපෝ නිපකෝ බික්කු සෝයිමං විජටේ ජටං කෙලෙස් තවන වීරයෙන් යුක්තව නැවත ඉපදීම පිණිස සකස් වෙන සියලු කාරණා ප්‍රහාණය කළ දැම්මොත් ඔන්න ඒ ආකාරයෙන් ගැට සියල්ල ලෙහෙනවා කියලා. ඒකයි කරන්න තියෙන්නේ නේද? මේ ගැට ලෙහන්න නම් පින්වතුනි, ඇවිලෙන ගින්නට පිදුරු දාගෙන හරියන්නේ නැහැ. ඒ දෘෂ්ටි ඔක්කොම අයින් කරගන්න පින්වත. ඔය ඔක්කොම විකෘති. මේ ලෝකයා පාවිච්චි කරන මේ ඔක්කොම විකෘති පින්වත. සීහෙලයා ඔහොම හිටපු කෙනෙක් නෙමෙයි සිංහතන. එකල සීහෙලයෝ අද මෙකල සිංහලයෝ දිහා බැලලා කෙල ගහන වෙති. එකල සීහෙලයෝ තමයි දිව්‍ය ලෝකෙ වැඩි හරියක් ගියේ. දිව්‍ය ලෝකෙන් වැඩි හරියක් ප්‍රමාණයක හිටියේ එකල හිටපු සීහෙලයෝ. මොකද හේතුව සිංහතන? අර සීහෙල උදාර ගතිය නැති වෙලා ගිය නිසා. සීහෙලයා ඔහොම නෑ සිංහතන. බිරිඳව තිරිසං විදියට ඇසුරු කළේ නැහැ සීහෙලිය කියන කෙනා. ස්වාමි පුරුෂයාව තිරිසං විදියට ඇසුරු කළේ නැහැ පින්වතුනි. ඒක තිරිසනාට අයිති එකක්. ඒක මිනිසයාට අයිති එකක් නෙමෙයි. මේවා ලැබිච්ච විදියත් ඔබට කියවන්නේ පින්වතුනි. හොඳට තේරුම් ගන්න. දඬුවමකට හම්බුනේ නිකන් නෙමෙයි. ඔබට දරුවෙක් ලැබෙනවා කියලා කියන්නේ දඬුවමකට හම්බෙන එකක්. ඒ කියන්නේ දරුවා හොඳ නැහැ කියන එක නෙමෙයි. දරුවා නිකන් පහළ වුණේ අනුන්ගේ දේ කඩාවඩාගෙන බඩේ හංග ගත්තේ හින්දා අනිත් අයට කන්න නැතින අහනකොට මගේ බඩේ තියෙන ඒවා කොහොම ඇයි බල උඹට දෙන්නේ කියපු හින්දා තෝගේ බඩේ තියෙන එක ගන්නවා කියලා හිතාගෙන මැරිලා ඇවිල්ලා බඩට ආවේ දැන් ඒ ක්‍රමානුකූලව තමයි යන්නේ පින්වතුනි එහෙනම් ඔබට තේරෙන්න ඕනේ පින්වතුනි මේ කාමයේ ආදීනව නිසායි මේ ඔක්කොම වෙලා තියෙන්නේ ඒකයි ඔබට කියන්නේ පින්වතුනි ඔබගේ ඔළුව රිදෙනවා නා මොකේ ආදීනවද කාමේ ආදීනව පින්වතුනි ඔළුව රිදෙන්නේ ඒකනේ කෙලිම කාම රාගේ ආදීනව ආබස්රේ හිටියනම් ඔය ප්‍රශ්න නැහැනේ කකුල රිදෙනවද අමාරුද කොන්ද කැක්කුමද නිදිමතද වතුර දීපහද චූබරද අක්කවරද මොනවද ඔක්කොම හේතු කාමයේ ආදීනෝ අද විඳවන හොඳ ආකාරම පුළුවන් නම් නිදහසෙන් නිදහස් වෙනවා නම් ගැටේ ලෙහන්න පින්වතේ. ගැටේ ලෙහන්න මේ අනිත් පැත්තට මතක තියාගන්න. මෙච්චර කල් දැනන් හිටියේ ගැට ගහ ගන්න ක්‍රමයේ විතරයි. ගැට ලෙහන ක්‍රමයේ දැනගත්තේ තථාගතයන් වහන්සේ මුණ ගැහුනට පස්සේ ලෝක සත්‍යය. තථාගතයන් වහන්සේ තමයි පින්වතේ මේ ලෝකෙට පහළ වෙච්ච උදාරතම ගැට ලෙහන්න. අනිත් කාටවත් බැරි වුණා ගැට ලෙහා ගන්න පින්වතේ. අනිත් හැමෝම කළේ ගැට ගහ ගන්න එක විතරයි. අනික හැම ශාස්ත්‍රවරයෙම ගැට ගහ ගන්න ක්‍රමයේ කියලා දුන්නේ. ටිකක් හිර නෙවෙන්න ගැට ගහ ගන්න කියලා දුන්න සමහර. සමහර කියලා දුන්න ආයි ගැටේ ගහගත්තොත් ලෙහන්න බැරි වෙන්නම ගැට ගහ ගන්න ක්‍රමය. මේ ඔක්කොම පටවිය ආපෝ තේජෝ වායෝ. ඔය සත්තු ඔක්කොම පටවිය ආපෝ තේජෝ වායෝ. මේ කඩුවත් පටවිය ආපෝ තේජෝ වායෝ. මේකෙන් බෙල්ල ගැපුවහම පටවි ගැටුණා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඔහොම ගියපු සාස්ත්‍රවරු හිටියා සිංහත. මෙයා ඉදලා බලන්න එහෙම කියපු සාස්ත්‍රවරු හිටපු යෝගේකුත් තිබෙන ඉඳන් කිව්වහම හතර අපායවල පිරෙන වෙතනේ ඒ කාලේට මේ. අනේ උඹේ ගෙදර දුක් විඳින මේ අහිංසක සතා කොච්චර පවුද බල. පොඩ්ඩක් කල්පනා කරලා බලපංගෝ මේ සතා ගැන. මේ සතාව අර දෙවියන්ට බිලි දීයා. බිලි දීපු ගමන් මේ සතා දිව්‍ය ලෝක යනවා. මෙච්චර දුක් විඳින්න ඕනේ. දැන් අර සත්ව කරුණාව පහළ වෙච්ච හිත් මොකද කළේ? අර සත්තු ටික මැරුවා පින්වතුනි. ගෙදර ඉන්න සත්තු. තථාගතයන් වහන්සේ වැඩලා ඇහුවාම උඹලගේ සතාද උඹලට කලින් දිව්‍ය ලෝක යවන්න ඕනේ, උඹලගේ පුතාද දිව්‍ය ලෝක යවන්න ඕනේ කියලා. ස්වාමීනි අපේ පුතාව නියවන්න ඕනේ. ඉතින් එහෙනම් බොල ඔය කඩුවට මුලින් දාන්න ඕනේ පුතාවද සතාවද? අන්න එතකොට තමයි පින්වතුනි මොලේ පෑදෙන්න ගත්තේ. ඉතින් මොලේ පෑදෙනකොට කොච්චර පව් කරගෙන ඉවරද? බලන්න මිත්‍යා දෘෂ්ටි සමාදන් කෙරෙව්වට පස්සේ මොන තරම් අපරාධයක්ද වෙන්නේ කියලා කෙනෙක්. මිත්‍යා දෘෂ්ටි කියන්නේ ඒ තරම් ප්‍රබල જાතියක්. එහෙනම් ඔබ හොඳට තේරුම් ගන්න මේ කාරණා සම්බන්ධව. මේ හැමතැනම තියෙන පිංගුදින කාමයේ ආදීනෝ මේ තියෙන්නේ. මේකෙන් හදන්නේ තනිකර මේ තියෙන්නේ. මේකෙන් හදන්නේ තනිකර පිංගුදින ගිනිගොඩ. මේ මේකට කරන්න දන්නේ ලෝක සත්‍ය අභිසංකාර විතරයි. මේක රිවර්ස් කරන්න ක්‍රමයේ දන්නේ නැහැ පින්වදින. මේක ඉස්සරහට අරන් යන ක්‍රමයේ විතරයි දන්නේ. ඉතින් මේක ඉස්සරහට අරන් ගියා කියලා පින්වදින නිවෙන්නේ නැහැ කවදාවත්. තව ටිකක් පත් වේලා උඩට එනවා මිසක්. දැන් මේ ගහන්නේ මොන ගැටේද මේ? නැන් ගැටේ කොයි අතරද ඔය ගහන්න දන්නේ දැන්? දැන් ගැට ගහන තැනට ඇවිදින්න තියෙන්නේ. ගැට ගහන දැන් ආවට පස්සේ පින්වදින දැන් ගැටේ ලෙහන්න කියලා හිතාගෙන ආයෙත් මොකද කරන්නේ? ඒ ගැටේ ගහනවා අනිත් පැත්තට. අபிසංකාරයක් කියලා කියන්නේ ඉතින් ගැටේ ගහනවා අය අනිත් පැත්තට. හැබැයි හිතන් ඉන්නේ ගැටේ ලෙහෙනවා කියලා. තව ගැටයක් වැඩිච්ච ගමන් පින්විතින් දැන් ඉස්සර හිටියට වඩා අමාරුයි. ඒක නිසා මොකද කරන්නේ? ඉක්මනට ඒ ගැටේ ලෙහන්න කියලා හිතාගෙන තව ගැටයක් ගහනවා කියන. ওই විදියට ගැටක ගහ ගැටක ගහ ගැටක ගහ අනන්ත අප්‍රමාණ ගැට වැදිලා තියෙන ලෝක සත්‍යයක. ගැලවෙන්න විදියක් නැහැ. ඉතින් ওই විදියට ගැලවෙන්න බෑ පින්විතින්. ඔන්නම් සීලයක් සමාදන් නැතම් වතක් සමාදන් වෙලා කැලිට වෙලා හිටිය හැකි. වැඩක් තියෙනවා. සීලයකට කවදා හරි උපනිෂ්ඨේ වෙන්නේ ඉඳ හොඳයි. මොකද්ද කරන්න තියෙන ක්‍රමේ? මේ ගැට ලෙහෙන ක්‍රමේ ඉගෙන ගන්න ඕනේ. ඒකයි කියන්නේ පින්වතුනි. තථාගතයන් වහන්සේගේ ඒ දහම් කඳ ශ්‍රවණය කළේ නැත්තම් ලෝක සත්‍යයට කවදාවත් මෙතනින් ගොඩ යන්න බෑ. අන්න ඒක ශ්‍රවණය කළා අවබෝධ කරගන්න ඕනේ. මෙන්න මේ ඕනෙකම තමයි ප්‍රශ්නේ පින්වතුනි. වෙන මොකුත් නෙමෙයි. මේ ඕනෙකමමයි ප්‍රශ්නේ. ඔය කාමයේ කියන්නේ මේක තමයි මේ. ඕනෙකම. මේක හැදුනා කියලා කියන්නේ ඉවරයි මේ ලෝක සත්‍යය. මේක ලෙඩක් විදිහට දකින්න පින්වතේ. ඇයි ඔබට මේක ලෙඩක් විදිහට දකින්න බැරි? මේක කොහොමද ඔබගේ සුවයට හේතු වෙන්නේ? මෙතන ඉන්න හැමෝටම කාමදාහය ඇති. එහෙනම් කාමදාහය සුවයක් කියලා ඔබ හිතන්නේ? හදාමහර කතා බල නැතු ඉන්න බැරි කී දෙනෙක් ඇද්ද මෙතන? ඕන වුණා. දොස් කියනවා නෙමෙයි පින්ගත. දඩයක් හැදිච්ච එක කසනකොට පින්ගත මේකට බැල්ල හදිනවා. මම කියන්නේ දඩයක් හැදිච්ච එකට කසන එකද කසන්නේ නැතු ඉන්න එකද පින්ගතනේ කරන්න ඕනේ. දඩයක් හැදිච්ච කෙනාට කසන්න කියන එකද කසන්න නැතුව ඉන්න කියන එකද කරන්න ඕන? මොකද කරන්න ඕන? දෙකම නෙමෙයි. ඒ ලෝකයා කියන කතාව පින්වදින දඩයක් හැදිච්ච කාට ඔබ කසහන් කෝපෙදී ඉවරයි නෝ කියන එකපාර ඉවර කරන දා කසහන් කසහන් කසහන්. අනිත් එක කෙනා කියනවා කසන්න නම් එපා බුල. ඕකේනවා හැරෝ එනවා ඊට පස්සේ ඕකේ ඉස්ම ගලනවා ඊට පස්සේ කසන්න එපා. ඔහොම ඊට. ඉතින් අර දත් මිටි කාගෙන අන්තිම වෙන පෑන හුදේනවා මේකත් කටේ ගහගෙන ඉතහන් කියලා. එන්න ඉන්න බෑ පින්වතුනි. මොකද හේතුව? එන්න වැඩි වෙනවා පින්වතුනි. මොකද හේ මේ ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත දෘෂ්ටියත් එක්ක පින්වතුනි එන්න පඬු ගහනවා මේක. පඬු ගහෙන්න ගහෙන්න ඕනකම් වැඩි වෙනවා. ඉන්න බෑ. සොරවෝ වගේ පින්වතුනි. පුපුරල යනවා. එහෙනම් මේක නතර කරගන්න ඕනේ පින්වතුනි. මෙතනින් එනවා දිගින් දිගටම මේක. හැම හිතක් හිතක් ගන්නෙම මේක එනවා. මෙන්න මේ එන එක නතර කරගත්තේ නැත්නම් පින්වතුනි කොහොම කළවත් මේක හිර කළා තියාගන්න බෑ. දැන් වනාන්තරේ ඉන්න තාපසවරු හිර කළා තියාගන්නේ. ඉතින් නාරිලතා මල් පිපෙන කාලේ මොකද වෙන්නේ? ප්ලේන් කඩා වැටෙනවා වගේ උඩින් යන තාපසවරු බිමට පාත් වෙනවලු. නාරිලතා මල දැකලා, ඒ කියන්නේ ස්ත්‍රියාවක් වගේ මලක් දැකලා, නැත්නම් දර කඩන්න ආපු ස්ත්‍රියාවක කටහඬ අහලා. ඔබ මම කීපාරක් සිල් බිඳගෙන නැද්ද පින්වතුනි අනන්ත සසරේ? කටහඬක් ඇහිලා හිදල බලන්න. ඇයි යටපත් කරලා ඉවසලා? තථාගතයන් වහන්සේගේ දේශනාවේ තියෙන ඉවසන්න නෙමෙයි, ප්‍රහාණය කරන්න. ඉවසන්නේ පින්වතුනි ප්‍රහාණය කරන්න දන්නේ නැති අය. ප්‍රහාණය කරන්න අය මොකද කරන්නේ? මුල නසනවා. දැන් තුන් වර්ගයක් ඉන්නවා. නාකි හම්පඩ වල්ලෙකුට පොල් එල්ලකින් ඇහුවා තුම මොකද කරන්නේ? ඌන දැක්ක වගේ ඉන්නවා. ආයෙ ඔන්නම් ඇද්ද ගැල්ලා බල්ලම කරනවද? ආයෙ තු පියා ගන්නවා. තා පොල් එල්ලකින් ගහනවා. ආයෙ තු මොකද කරන්නේ? ආයෙ බල්ලා ආයෙ ඌ නිදා ගන්නවා. හොඳ තරුණ නාම්බ බල්ලෙකුට එහෙම ගැහුවොත් මොකද වෙන්නේ? ඌ ගොරෝ ගොරෝ මකන්නවද? ඒක හපනවා. ගොරෝ ගොරෝ පොල්ලෙල්ල හපනවා. පොල්ලෙල්ල හපන්න හපන්න ගහන එකට හරි ආස්වාදයි. ඒක නිසා ආයි මොකද කරන්නේ? තව පොල්ලෙල්ලකින් ගහනවා. බල්ලන්ට ලෙලි පොල් කියලා කියන්නේ ඒකනේ. අරක දාගෙන හපනකොට තව ගහනවා. දැන් ඔබ කාට හරි විහිළුවක් කරනවා නම් ඒ විහිළුවට එයාව පීඩාවටපත් වෙනවා නම් මොකද වෙන්නේ? තව ගහනවා. මේ ළඟදී පුංචි දරුවෙක් කැලේ මට කියනවා ස්වාමීනි අපේ ගෙදර අය මාව විහිළුවට ගන්නවනේ. මං කිව්වා පුතේ ඒ අය ඔබ පුතාව විහිළුවට ගන්නේ පුතත් hinaවෙන්න ඒ අයත් එක්කම. ඒ අය කරන විහිළුවට පුතත් hinaවෙන්න. නෑ විහිළු කරයිද? නෑ විහිළු කරන්න වකුණොත්ද? අර බලු හුක්කා වගේ වුණොත් ගහන ගහන පොල් දෙල්ල කන්න පටන් ගත්තොත් එහෙම පින්වතුනි ගහන එකට හරි ආස්වාදයි ඒක. ඒක නිසා එක හපන වර්ග දාගෙන සිංහට පොල්ලෙල්ලෙන් ගැහුවොත් මොකද? සිංහට පොල්ලෙල්ලෙන් ගහපු ගමන් පින්වදින සිංහයා බලන්නේ පොල්ලෙල්ල වැටිච්ච තැන නෙමෙයි, පොල්ලෙල්ල ආපු තැන. පොල්ලෙල්ල ආපු තැනට පැන්නා, හේතුව නැසල දැම්මා. දැන් ආයේ එයිද පොල්ලෙලි? නෑ. ඒක තමයි පින්වදින කැලේට ශ්‍රේෂ්ඨෙක් නේ සබාදහමින් නියම වෙලාව. කැලේ නායකත්වයට නියම වෙලාවේ සත්තු ඇවිල්ලා පත් කළා නෙමෙයිනේ. ඒ නායකත්වයේ ලක්ෂණ තියෙන නිසා එහෙම කියලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය සත්ත්වයට පත් වෙන්න ඔබ. ඔබත් බලන්න ඕනේ මොකද්ද? අර නාහි බල්ලා වගේවත් තරුණ බල්ලා වගේවත් නැතුව මක් කරන්නද? සිංහයා වගේ කටයුතු කරා. එනිම බලන්න බින්දුනේ හේතුව මොකද්ද කියලා. අන්න එතනට පයින්න. නාගිබල්ලෝගේ කටයුතු කරන්න ගියාම සස්සේ තමයි බින්දුනේ මේ ඕනකම නිසා අධික පීඩාවට පත් වෙලා ඉන්නේ. ඒ පීඩාව එන්න මොකද කරන්නේ? ඉවසගෙන ඉන්නවා. තරුණ බල්ලගේ ස්වභාවය තමයි ඒ පීඩාව එන්න මක් කරනවා. දැන් මේක හැබැයි මිනිසුන්ටත් හරියටම ගැලපෙනවා. බල්ලා කියන කැලේ අයින් කළා නම් නේද? බල්ලා කියන කැලේ දැම්මත් ගැලපෙනවද? ඉතින් මේක ඔබ තීරණය කරන්න. නමුත් ඉවසනවා. එහෙම නැත්නම් අභිසංකාර කරනවා. ඔය දෙකම නෙමෙයි කරන්නේ. මේ පීඩාව ආපු තැන හොයන්න. හොයලා පයින් එතනට. පැනලා එතන විනාශ කළා දාන්න. මෙන්න මෙතන විනාශ වුණා නම් මේ හිත ඇතුළේ කාවිදලා තියෙන ආස්වාදයි සැපයි සාරයි කියන බොරුව අයින් කරගත්තා නම් හිතෙන්. මොකද මේක ඒකාන්තයෙන්ම බොරුවක් බව තේරෙනවා. පින්වතුනි ඔබ විඳින පීඩාව කොච්චරද කියලා ඔබ දන්නවනේ පින්වතුනි. ඔබ හොඳටම දන්නවනේ ඔබට ඇස් දෙක පියාගෙන මහ වෙලාවක් ඉන්න බෑ කියලා. ඔබ හොඳටම දන්නවනේ පින්වතුනි කන් දෙක ඇහෙන්නේ නැතුව ගියොත් එහෙම ඔබට ඉවස ගන්න බෑ කියලා දේවා. ඔය භාවනා කරනවා හරි වීරත්වයෙන් පින්වතුනි. ඔබට යම් දවසක ඇස් දෙකයි කන් දෙකයි දෙකම වහලා භාවනා කරේවොත් එහෙම. පුළුවන් නම් එක දවසක් කරලා බලන්න. හැබැයි ඒකට ඉතින් කම්මැරි පලා ගන්න ඕන. නිකන් බෑ. නිකන් කන් වහගත්තට වැඩක් නැහැ. ශරීර අභ්‍යන්තරේ සද්ද ඇහෙනවනේ. දැන් ඔබ පපඩම් කනකොට එහෙම හම්බලක ඉන්න වගේ ඇහෙන්නේ නැද්ද? ඔබ කන පපඩම හෙදද්දී අපිටත් ඇහෙද්දී. ඒ කියන්නේ තව එහා පැත්තේ ඉන්න කෙනාටත් ඇහෙනවනම් ඔබට කොහොම ඇහෙනවද කියලා හිතන බලන්න. මොකද ශරීර අභ්‍යන්තරේ සද්ද හරි සද්දයි. ඒක හරි කමන්නේ ඇහෙනවා. ඒකත් හැපයි. එහෙමවත් ඇහෙන්නේ නැති වෙන්නේ එහෙම ඔබට භාවනා කරන්න කිව්වොත් පින්වතුනි සමහරවිට ඔබ බය වෙනවා, භාවනා කරන්න බැරි වෙනවා. ඒක කියන්නේ ඔබ කරුවල කාමරයක එහෙම දාලා තිබ්බොත් දවසක් යනකොට පින්වතුනි ගොඩක් දුරට පිස්සු වැදිලා තියෙයි. ඉන්න බෑ. ඒකට හේතුව පින්වතුනි ඔබට කරුවලද නැද්ද කියන එක නෙමෙයි අදාළ. ඕනේනේ. රූප බලන්න ඕනේ. ඕනේ කෙනාට පින්වතුනි එකම පිහිටයි තියෙන අභිසංකා. කොහොම හරි අභිසංකාරය කරන්න ඕන. එහෙම නැත්නම් ඉවසන්න ඕන. ඉවසගෙන 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 හිටියයි. මේ ප්‍රශ්නේ දෙන්නේ මොකටද ඉතින් ජීවත් වෙන්නේ එතකොට? දැන් මට නිගමන කියන්නේ දැන් මොකටද ජීවත් වෙන්නේ? දැන් නිවන කියන්නේ වඩා පැත්තකට දානකො සාමාන්‍ය නේද? මොකටද ජීවත් වෙන්නේ? ඇයි මේ ලෝකෙන් යන්න බැරි? සාමාන්‍යයෙන් දැන් නිවන පැත්තකට දාන නිවන කියලා එකක් අපි දන්නේ නැහැ. දැන් මේ අනිත් සත්‍යයට වෙලා තියෙන්නේ දැන් මේ ඔබ නිවන කියලා එකක් අහලානේ දැන් තියෙන ප්‍රශ්නේ. ඒකට කලින් ප්‍රශ්නයක් තිබුණේ නැහැ නේ මෙහෙම. එතකොට ජීවත් වෙන්නේ මොකක් උදෙසා? ජීවත් වෙන්න කැමැත් වෙන්නේ මේ දිහිටි? ඈ මම මැරෙනව අවස්ථාව ආපු ගමන් මැරෙනවා කියලා හිතන් හිටියේ? නැහැ. එහෙම නෙමෙයි හිතන් හිටියේ. එහෙනම් මොකක් උදෙසාද ජීවත් වෙන්නේ? මොකක් උදෙසා ජීවත් වෙන්නේ? ආස්වාදයේ උදෙසා. ආස්වාදාව වස්තු වල. එක එක ක්‍රියාකාරකම් වලින් ආස්වාදාව. ඒ ආස්වාද උදෙසායි ජීවත් වෙන්නේ. දුක තිබුණ ජීවිතේ. ප්‍රේහි විප්‍රයෝග අපේ සංපයෝග ඔක්කොම තිබුණ ජීවිතේ. ඒ මොනවා තිබ්බත් ආස්වාද ආපු නිසා අරව තිබ්බට කමන්නේ නැහැ. ආස්වාදේ තියෙනවනේ. අන්නේ ආස්වාද නිසා පින්විතින් සසරේ සැරිසරන්න ඌමනාව තියෙනවා. මේකෙන් අයින් වෙන්න බෑ එකපාර. දැන් නිකම හිතර බලන්න සිංහදෙන එන ආස්වාදත් නැත්තම් මොකද කරන්නේ? දැන් එතනින් යන්න මොකද්ද කරන්නේ හිතන් ඉන්න? මොකද ආස්වාදේ එන්න නම් පිළිදෙන පිළීමෙන් නිදහස වෙන්න බෑ. දැන් මෙයා ඉවසනවා. දැන් අපි දු වතුර බීම ගැන විතර. දුවලා 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 ගොඩාක් හති වැටල මිනිස්සෙක්. එයා ගොඩාක් දුවනවා. කමක් නෑ ඇයි? වතුර බොනකොට බුදුම ආස්වාද නිසා. එයා දුවලා 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 එනකොට. එයා දැන් ජීවත් වෙන්නෙම අර වතුර බොන්න ඕන නිසා. නමුත් දුවන ටික කරනවා. ඒව කරන්න වෙලා තියෙන නිසා වතුර ටික බොනවා. වතුර ටික බොන එකෙන් එන ආස්වාදය නිසා තියා දුවන්න ඕන නිසා තියා ජීවත් වෙන්නේ. දැන් ওই දෙක විතරයි එයා කරන්නේ. එයාට දුවන්න වෙලා තියෙනවා. හැබැයි ඕන්නම් එයාට පුළුවන් මේ තරගෙන් අයින් වෙන්න. හෙවත් සසලෙන් අයින් වෙන්න. අපි දුන්න ඕන්නම් පුළුවන්. බටන් එකක් තියෙන එක ප්‍රෙස් කළාම එයා අයින් වෙනවා. අවේතු දැන් යාට කරන්න දෙලා තියෙනවා දෙකක්. දිවීම සහ වතුර බීම. එයාට දුවන්න වෙලා තියෙනවා. ඒක නිසා එයා දුවනවා. මොකද ඉන්නව නම් දුවන්න ඕනේ. ඒක තමයි නීතිය. නැත්තම් බටන් එක ප්‍රෙස් කරලා අයින් වෙන්න ඕනේ. දැන් ඉන්න ඕනේ නිසා එයා දුවනවා. දැන් දුවලා ඔන්න එයාට ආව මොකද්ද? එයාට වතුර බොන්න අවස්ථාව ආවා. දැන් එයා වතුර බොනවා. වතුර බිව්වම ආස්වාදයි. දැන් එයාගෙන් ඇහුවොත් එහෙම ඔන්න ඔය වෙලාවේ. මොකද කියන්නේ? දුවනවද? අයින් වෙනවද? නැත්නම් දුවනවද? ඉන්නවද? අයින් වෙනවද? මොකද? එයා මොකද කියන්නේ? ඉන්නවා. ඉන්නවනම් දැන් ආයි මොකද කරන්න ඕනේ? දුවන්න ඕනේ. ඔය දුවන අතරේදී අහනවා මොකද කියන්නේ? දැන් අයින් වෙනවද? ඉන්නවද? මොකද කියන්නේ? නෑ ඉන්නවා. ඇයි? මේ මෙච්චර දුවපු එකේ තව පොඩි දුර ආසාදෙට තියෙන්නේ. එහෙනම් ඉවසන එක යදි ඵලෙ මොකද්ද? අපි දැන් මෙයාට වෙලා තියෙන කවුරු හරි එල කියනවා මෙහෙමයි ඔය වතුර බොන එකෙන් වෙන්නේ ඔබ තවත් කරදරයකට වැටෙන එක. ඒක නිසා වතුර නොබී ඉන්නකෝ. දැන් මුට කරන්න වෙලා තියෙන මොකක් විතරද? දුවන එක විතරයි. ඉතින් මොකටද ඉන්නේ? ආස්වාදයේ කියන එක ගන්නෙත් නැත්තම් ඒක ඉවසනවා නම් ඉතින් ඔහේ බද දිදී ඉන්නවා. එහෙනම් මේකට ඉවසනවා කියන වැඩ පිළිවෙලෙන් තේරුමක් නැහැ. නිවන අවබෝධ වෙනකන් ඉවසනවා කියන එක ගැන නෙමෙයි මේ කියන්නේ. ඉවසීම තුලින් තමයි මේ නිවනට යන්න පුළුවන් කියලා එහෙම කවුරු හරි හිතන් ඉන්නවනම් ඒක එහෙම එකක් නෙමෙයි. ගැටලිහිම තුලින් තමයි එතනට යන්නේ. නැත්නම් මේක දිලේ මොනවා කරලා තඩන්න නැන්නේ. වන ආස්වාදී ස්වභාවයේ හිතේ තියෙන තාක්කල් මෙයාට අයින් වෙන්න හිතෙන්නේ නැහැ. ඔබට මේ සසරෙන් අයින් වෙන්න හිතෙන්නේ නැති හේතුව මොකද්ද? ආස්වාදී ස්වභාවයේ හිතේ තියන් ඉන්න නිසා. ආස්වාදේ හරි ආස්වාදයි කියලා හිතන් ඉන්නවා. ඒකයි ඔය ප්‍රශ්නේ. ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ මේකදනේ ආස්වාදයේ ඇති කෙරෙව්වේ. එහෙම එකක් නෑවින් උතන ඒක ඇති කෙරෙව්වේ අර මිනිස්සු කවුරු හරි ඒක දැම්මේ ඔළුවට පෙඟඳුනේ. ඒකයි ඔබට කියන්නේ ඔබ පාවිච්චි කරන ටූත් පේස්ට් එක හොඳයි කියලා කිව්වට ගත්තා මිසක් ඔබ හොඳයි කියලා ඔබ චෙක් කරන අදපු මොන ලැබ් එකකට දරන් ගියේ? ඔබගේ දරුවගේ දතමත් දන්න නේද? ඔබ පණ වගේ ආදරය කරන දරුවගේ දතමත් දන්න නේද? ඕකෙන් හදන්නේ මොන ලැබ් එකකට දරන් ගිහලා චෙක් කරේ? චෙක් කරපු කෙනෙක් අතෝසන් දරුවන්ට ටූත් පේස්ට් එකක් ගේන්න කලින් ඒ ටූත් පේස් වර්ග දෙක තුනක් ලැබ් එකකට අරන් ගිහලා චෙක් කරපුවා. ඒක නේද ඇඩ්වර්ටයිස්මන්ට් වල කියපුවා විශ්වාස කළානේ. දැන් ඒක කියන්නේම හරිද? ලෝකෙමින් නිලිය ගන්න මේ සම්බන්ධ. දැන් ඔබ දන්න නිලියත් ඔක්කොම මේ සම්බන්ධ ගන්න. එනේ වැ කියන්නේ ලෝකෙ මිනිහ නිදි වේව තමයි ගන්න කිය. දැන් ඇත්තද? නව ඇත්ත නොවුනට පින්වතුනේ හිතට දුස්තිගත වෙන්නේ නැද්ද? ලස්සන වෙනනම් හොඳයි කියලා. ඇයි? රූවඩන සබා කම්පැනි එකකට මොහොත් කියනවා එහෙම නෙමෙයි මේ රූවඩන සබා කොහොම හිතලා බලන්න මේ ඉතින් මොනවද මේ වෙන්නේ ලෝක සත්‍යයට කියලා. ඉතින් මේ ආස්වාදය සැපයි සාරයි කියලා ගත්තා මිසක් මේ ඉතින් මේකේ ඇත්තටම ආස්වාදද සැපද සාරද කියලා හොයලා බලුවද? ඒ මොකුත් හොයන්නේ බලන්නේ නැතුව ගත්තේ පින්විත. ඒ අරගෙන දැන් තණ්හා වෙලා. මොකද ඒක ගත්තා කියලා කියන්නේ තණ්හා වෙනවා පින්විත. මොකද ඒ ගත්ත වෙලේ ඉඳලා සංඥාවට එන්නේ ඒක. දැන් හොඳට හිතලා බලන්න පින්විතනේ. සංඥාවට එන්නේ ඒක නෙමෙයිද කියලා. අර විදියට ඒ මොකක් හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකකින් ඒක ඔබේ ඔළුවට දැම්මට පස්සේ වෙන්නේ. ඒක පාවිච්චි කරන සැරයක් ගන්න සංඥාවට එන්නේ මොකද? ඒක. නිකන් හිතලා බලන්න මොකක් හරි දත් බේතක් දෙනවා. ඒ දත් බේතෙන් ඔබගේ දත් දීප්තිමත් සුදක් ඇති කරයි. දැන් මොකක් හරි එහෙම කියනවා. දැන් අර අතට ගත්ත වෙලේ ඉඳලා පින්විසිර ඔබ මදිනේ වාරයක් ගන්න මොකද වෙන්නේ? දැන් ඔබගේ හිතේ මැවෙන්නේ මොකද්ද? හැමදෙම හිතේ හැදෙන්නේ දීප්තිමත්. දැන් මේක දැන් දීප්තිමත් වෙනවා. දීප්තිමත් අන්තිමන දීප්ති මත් වෙන එක තමයි වෙන්නේ. ඒක පාවිච්චි කරන්න ගිහින් හොඳට කල්පනා කරලා බලන්න වෙච්ච දේ පිළිබඳ සංඥා ගිහිල්ලා දැන් හිත මුල ඉවරයි. දැන් කවුරුද ඇවිල්ලා කිව්වොත් එහෙම ඕක නෙමෙයි දත් බේත මේක කියලා රණ්ඩු වෙන සයිස් එක. ඇයි හිත මුල පඳු ගහිලා තියෙන සංකේත? හිත මුලෙන් එන්නේ මේක. දැන් ඕනේ දැන් ඔන්න නේද බෑ. දැන් මම මේ බාහිර දේවල් අරන් මේ පෙන්නන්නේ. අභ්‍යන්තරේ තව ඊට වඩා වෙනස් කතාවක් තියෙනවා. අභ්‍යන්තරේ ඉතින් හැමතිස්සෙම අරූපේ ඉන්න බ්‍රහ්මයාටත් අභ්‍යන්තරේ නම් ගිනි තමයි හැමතිස්සෙම. මේ බාහිරින් සබන් අරව මේ වරන්නේ මේ කිව්වේ. මත අභ්‍යන්තරේ තියෙන හිත හැදෙන හැටි. එතනට ආවට පස්සේ අරූපේ ඉන්න බ්‍රහ්මයායි තිරිසන් සතයි ඔක්කොම එකම ගිනි කන්නේ. මොකද එතන කතා කරන්නේ මනස ගැන. දැන් හොඳට තේරුම් ගන්න සිංහතුනි වෙලා තියෙන දේ. ඔබ සීලු දෙනාගේ හිත නැඹුරු වෙන ඕනෝකට පිළිතුරක් හොයන්න. මේ කාම බන්ධනයෙන් මිදෙන්න. ලොකු කාම බන්ධනයෙන් මිදෙන්න නම් කාම ඡන්දයෙන් මිදෙලා කාම රාගයෙන් මිදලා තව එළියට එනකොට තමයි තියෙන්නේ කාමයේ කියන්නේ. මෙන්න මේකට තමයි කිව්වේ තියෙන්නේ අම කනවා කියලා. අම කාදමනවා කියලා. තනිකර අවුලෝනවා. මොහොතින් මොහත අවුලෝනවා. මෙතනපත් වෙච්ච මිනිස්සු පුදුම අසරණයි. ඒගොල්ලෝ දන්නේ එක්ක ඉවසන්න. එක්ක නිදහස වෙන. ඉවසනවා කියන්නේ ගින්න. නිදහස වෙනවා කියන්නේ ගින්න. ඔබ කල්පනා කරලා බලන්න සිංහදෙනි. මේ ලෝක සත්‍යය අනාථ වෙලා නැද්ද කියලා. එහෙනම් මේ අනාථ වූ ලෝක සත්‍යයට නාතත්වයක් ලැබේවා කියලා ඔබේ ආර්ය මෛත්‍රියෙන් පතන්නේ. එහෙනම් මේ නාතත්වය ඔබට මුලින් ලැබෙන්න ඕනේ. කොහොම හරි පින්විතේ ඔබට මේ නාතත්වය ලබා ගන්න. මේ තේරුමක් නැති වැඩ පිළිවෙල වලට සම්බන්ධ වෙලා වැඩක් නැහැ පින්විත. මේවා ඉතින් මානසිකාරකලේ නැත්තම් පින්විතේ ලෝකයා කියන එක පිළි අරගෙන ඉන්න වෙනවා. ලෝකයා හදලා දීපු දේවල් නේ ඔක්කොම තියෙන්නේ. පොඩි එකක් පහක් දාන්නේ ඇයි ගෙදර ඇවිදලා? ඔය හැම එකක්ම මේට කලින් දේශනාවල කතා වෙලා තියෙනවා. ගෙදර ඇවිල්ලා පොඩි එකක් පහක් දාන්නේ ඇයි? දැන් ඔය ඉස්සර අපි බලපු චිත්‍රපටිවල එහෙම තියෙන්නේ බින්දනේ. අම්මයි දුවයි අර දෙපැත්තට හැපෙන්නේ ඇවිදලා. දැකලා තියෙනවා? ඇඩ්වර්ටයිස්මන්ට් වල හරි මොනවා හරි දැකලා මට මතක එහෙම ඒවා. අතට මෙහෙම ගහලා දෙපැත්තට හැපිලා. දැන් ඕවගේ ඒවා දැම්මට පස්සේ පින්වදිනේ ඕවට තමයි දුරුසි ගන්නෙන්නේ. මොකද හේතුව බින්දනේ ඒවා හරි hinaවෙන් කරනවා. ඒක කළාම ආස්වාදයි කියලා පෙන්නනවා සිංහල. මේ ඇස් දෙක පොඩ්ඩක් වෙනස් කරලා පෙන්නුවා කියන්නේ ආස්වාදයි කියලා සිංහල. හිතන්න දෘෂ්ටිගත කරන්න කොච්චර ලේසිද කියලා. ඇස් දෙක චුට්ටක් වෙනස් කළාම හැදෙන්නේ. අර ඇයි බෑ පොඩ්ඩක් මෙහෙ උඩට දැම්මනම් මොකද වෙන්නේ? ඒ ඉතින් කිව්වා මේ ආස්වාදයි කියලා. දුන්න පිංගුතුනේ අතුරට. ඒ චුට්ට ඇද්දි ගිහිල්ලා ඇහුවද? ඔය ඇස් දෙක හදන වෙලාවේ බලන් හිටියද ගිහිල්ලා උඩ ඇත්තටම ඒ වෙලාවේ ආස්වාදද කියලා? ඕක කීපාරක් කට් කරන්නේ නැද්ද? කට් 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 කට්. ඔහොම නෙමෙයි. පොඩ්ඩක් උඩට උස්සන්නකෝ ඕක තව. එතන ඒකුണ്ട് ඇත්තටම ආසාද වෙලා නැහැ. කොයි පොඩි එකා ගෙදරයිලා පහක් දාන්න කියන. ඉතින් උඩ හරි ආසාදයි ඒ පහ දාද්දි. මේ පුංචි අතේ දරුවටත් කියන්න ආදාන්න පුතා පහක් ආදාන්න. අංකල්ට පහක් දාන්න පුතා. අංකල්ට පහක් දාන්න. ආ ආන්ටිටත් පහක් දාන්න පුතා. උත් දානවා. දාන උඩ hina වෙනව. අර පුංචි හිතරත් පොඩ්ඩක් හරි කාවැදිලා තියෙන්නේ නේද? දැන් ලොකු නම් උට පහක් හරියන්නේ නැහැ. උ 10ක් දාලා ඊට පස්සේ මෙහෙම කළා මෙහෙම කළා මෙහෙම කළා කරකෝල අරම කළා. උ එනවා gider. එතන ආච්චි අම්මත් එක්කත් මෙහෙම කළා කරකෝල ආච්චි අම්ම ඇඟිලි කළා දාන. මොකද ඒකට හරි ආසාදයි ඒක කරන එක. ඇයි? යාළුවෝ දෙන්නෙක් නෙමෙයිද ඔක මුලින් කරනවා දැක්කේ? ඔබගේ දරුවංගෙන්ම ගන්න පින්නේ. තව අරන් එයි ගෙදර දේවල්. අර අර අතේ තියාගෙන කරකෝන එකක් දැකලා දිනනද? හ්ම්? දැන් ඉවරද ඒක? අපි මෙහෙ එන කාලේ වගේ එහෙ හොඳට තිබුණා. මොකද්ද ඒකට කියන්නේ? පෙජල් ස්ප්‍රින් නේ මම ඇඟිල්ල දියාගෙන මක් කරනද මෙහෙම කළා කරකවනවා මට මතකයි පන්තියේ හැම එකාගේ මතේ තියෙන ඕක දසහමඳුරන් ගත්තේ තිබුණා ඉන්න ගමන් මේක මෙහෙම කරකව කරකව ඉන්නේ එහෙනම් මොකෙක් හරි කද්දාලා ඉතින් Facebook එකට දැම්මට පස්සේ මොකද වෙන්නේ හැබැයි දාලා නිකන් හරියන්නේ නැහැ. හිතන්නකෝ ඕක Facebook එකේ මුලින්ම එකක් හදලා දාලා එකෙක් අඬනවා කෑ ගගහ. දැන් ගන්නේ නේද? ඒක දැකලා උඩමයින්ව දාන්න. ෂා නියමයි කියලා අර ඒව දාන්න ඕනේ. එතකොට තමයි අර හිත වලට අර දෘෂ්ටි රින් ගන්නෙ. ඔය ඔක්කොම ඔබට ඔහොම ඇති වෙච්ච අවේ තියෙන්නේ. දැන් නිදහසෙන්න බෑ. ඇයි? දැන් තුවාලේ උඩ දුවලා තියෙන්නේ මුල පොඩ්ඩයි තියෙන්නේ ඇතුලේ මහා හිලක් තියෙනවා ඒකයි කිව්ව හරියට වෙඩි වැදුනා වගේ කියලා ඔළුවට ඔළුවට වෙඩි වැදුනාට පස්සේ එළියෙන් මොකද්ද පේන්නේ තේ කුංචි හිල පිටිපස්ස බැලුවා ඒක නෑ පිටිපස්ස නෑ ගලවගෙන ගිහිල්ලා ඔක්කොම ඔය ඔබට ඔය කුංචි හිලක් වගේ පේනවනට පේන්නේ ඇතුලේ ඔක්කොම ගලවගෙන ගිහිල්ලා ඉවරයි ඒකයි කියන්නේ දැන් ඔබට තේරෙනවා මේ කියනකොට හරක් නෙමෙයි නම් තේරෙන්නේ නැපේ. එහෙනම් ඔබට අනිවාර්යයෙන්ම තේරෙනවා. මේක මහා ගිනි කොට මේක තේරුවන් නැති වැඩක් කියලා. නමුත් වැඩක් තියෙනවා. සරදර කීප එක. සමනලෝ නෙමෙයි නම් තේරෙන්නේ නැපේ. ඒ මට්ටමින් ගියාම හරිනේ හිතරි දුන්නේ නැහැ. සමනලෝ නෙමෙයි නම් තේරෙන්නේ නැපේ. නැව තේරුණා කියලා නවත්තන්න පුළුවන්. බෑ ඇයි? පස්ස වැද කඩාගෙන ගිහින් ඉවරයි මේක. ඔළුවේ ඔය හැමතැනම එහෙමයි තියෙන්නේ. පුංචි සිදුරක් පේන්න තියෙන්නේ. පුංචි විදිහට තමයි ඇතුළුනේ පින්විතේ. ඇතුළු ඔක්කොම හාරගෙන ගිහිල්ලා ඉවරයි. අද ලේසි නෑ. පුදුම ගින්නක් කන්නේ. කාමය නිසා ඔබ කොච්චර පීඩාවට පත් වෙනවද කියලා ඔබ දන්නවා. අපි ඒකයි මේ ස්වාමීන් වහන්සේට හැමෝටම කියන්නේ ඒකයි. ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිල්ලා කතා කරන්න. විඳවන්න එපා. හංගන් ඉන්නවා කියන්නේ ඕක තමයි දඬුවම. එනේ කියනවා ස්වාමීනි මට ලැජ්ජාව හිතුණා කියන්න. මට එහෙම කාම අදහස් එනවා ස්වාමීනි මට ලැජ්ජ හිතුණා කියන්න. මට සමා වෙන ස්වාමීනි. එහෙම කරොත් මොන තරම් මෝඩද බලන්න. ආපු ගමන් කියන්නේ මොකද හේතුව ඕක දඬුවම. අයි මම දඬුවම් දෙන්න දෙයක් නැහැ අලුතෙන්. දඬුවම ඉදිරියට දෙන්න තියෙන මොකද්ද? නුඹ ඔහොමම හිටිත්වා. එතරම්. දඬුවම ජීවත් වෙන එක. කාමයේ තියෙන මිනිහ ජීවත් වෙන එක දඬුවමක් වෙනතන. පුදුම පීඩාකාරී තත්ත්වයක් දෙන්නේ. ඕක ඉතින් කොච්චර පීඩාකාරීද දැනෙන්නේ ඕකෙන් පොඩ්ඩක් හරි නිදහස් වෙන්න ඕනේ. ඔගේ නිදාසනකට තමයි තේරෙන්නේ කොච්චර පීඩාකාරීද හිතේ කියලා. ඒකයි ඔබට කියන්නේ. ඔය ලෙඩ. ඕකට අපි උත්තර හොයන්න ඕන. උත්තර හොයලා දීලා ඔක්කොම කරලා තියෙන්නේ. මේක නිරන්තරයෙන් අහහ පින්වතුනි මේකේ තියෙන මේ ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ. මේක බොරුවක් තනිකර මේ කරන්නේ. බොරුවක්මයි හිතට ඇතුල් වුනේ. බොරුවකටමයි තණ්හා කළේ. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක අපි කියන්නේ බොරුවක් හිතට ඇතුල් වෙලා තණ්හා කරලා තියෙන ඇත්තටම තියෙන එකට. ඒකයි වැඩේ. නමුත් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අර බොරුවමයි. තණ්හා උනේ මොනවටද? ආස්වාදයටද නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වලටද? ඒකයි වැඩේ වෙන්නේ. තණ්හා වෙන්න ඕනේ උනේ ආස්වාදයට. ඉතින් ආස්වාද කියලා එකක් නැහැ නේ වෙන්නේ තණ්හා වෙන්න. ඒක නිසා මේක නිකන් මායාකාරී ස්වභාවයක් විතරයිනේ. ඒක නිසා අන්තිමට මොකද උනේ? තණ්හා උනේ. අර දින එකට. ඒක නිසා දැන් ඒක හොයනවා. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ හොයනවා වෙන්නේ. ඒක හොයනකොට මොකද ඒකේ ආස්වාද නැහැනේ. තියෙන්නේ පිළිල්ලක් විතරයි. පුදුම අනාතත්වයකටපත් වෙනවා. මේවා හොඳට තේරුම් අරගෙන මෙතනින් අයින් වෙන එක තමයි කරන්න තියෙන්නේ. එහෙනම් දිවිහිමියෙන් හැමෝම අදිස්ථාන කරගන්න. මේ දේවල් හොඳ ආකාරව වටහාගෙන මම මෙතනින් අයින් වෙනවා කියලා. ඉන්න එපා පිංගුතුනි ඔය කාමේ. ඔය ඔබට දනුවන් දී ගැනීම. තරුණ දරුවන්ට විශේෂයෙන් කියන්නේ. ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඇවිල්ලා අහන්න මගෙන්. මම උත්තර දෙන්නම්. ඔබට අහන දේ කියන්න තියෙන එකම ප්‍රශ්නේ මේකයි ස්වාමීනි මට පැවිදි වෙන්න නම් ඕනේ ස්වාමීනි මට මෙන්න මේ ප්‍රශ්නේ දෙන්න මට මං ගෑල් ළමෙක් එක්ක යාළුවෙලා ඉන්නවා නැත්තම් මට මෙහෙම කාම ප්‍රශ්න තියෙනවා මොකද කරන්නේ එහෙනම් මට කියන්න තියෙන උඹට කාම ප්‍රශ්න තියෙනවා නම් තමයි බොල මෙහෙ එන්න ඕනේ උඹට කාම ප්‍රශ්න නැත්තම් තෝ පිරිනවා පාපා නවත් වැඩේ වෙලා තියෙන්නේ මේකු මෙතනට එන්නෙත් නැත්තේ මොකක්ද කාම ප්‍රශ්න නිසා ඒක හරියට මගේ බඩේ ලොකු ගෙඩියක් තියෙනවා ගෙඩිය තියෙන නිසා ස්පිරිතාලේ ඉන්න බෑ මට. දැන් ස්පිරිතාලේට එන්න ඕනේ මොකක්ින්දද? ගෙඩිය තියෙන නිසා. දැන් මම කියන්නේ. ගෙඩිය තියෙන නිසා ස්පිරිතාලේ ඉන්න බෑ කියලා. ඕක සාමාන්‍ය දෙයක්. ඕක ඩිෆීට් කරන්න පුළුවන්. මෙච්චර කල් ඔබ ඇසුරු කළේ ඕක ඩිෆීට් කරන්න බැරි අය වෙන්න පුළුවන්. නමුත් ඕක ඩිෆීට් කරන්න පුළුවන්. කළාද නැද්ද කියලා කියන්න ඕනේ නැහැ නේ අපි. ඔක ඩිෆීට් කරන්න පුළුවන් මේ මහත් තේර පරිපූර්ණ ඔක ඩිෆීට් කරපුවයි හිටියා ඔක නිසා විඳවන්න එපා ඒකයි කියන්නේ පිටින් මේක සනීප කරන්න පුළුවන් එකක් ඇයි සනීප කරන්න බෑ කියලා හිතන් ඉන්නේ ඒ ඔබ ඇසුරු කරපු දොස්තරලා ඒ අපි අතුරු කරපු දොස්තරලට මේක මේක සනීප කරන්න පුළුවන්. තරුණ බිරිස් බය නැතුව ඉස්පිරිතාලේ නන්දෙන්න. ඉස්පිරිතාලේ නවතින්න. දෙලේ සනීපුනහම ගෙදර යවන්න. අම්මට කියන්න අම්මේ මං එනවා. දේපොළ ඔක්කොම මගේ නම ලියලා තියන්න. ඒ ගෑල්ලාමට කාට හරි කියන්න මට අවුරුදු දෙකක් දෙන්න. මම අරිහත් වෙච්ච ගමන් එනවා කියලා දෙන්න ප්‍රශ්නයක් නැහැ ඔබ එන්නේ මානසික ලෙඩේ සනීප කරගන්න මෝඩ වෙන්න එපා බිඳවන්න එපා ඔබ කොච්චර බිඳවනවද කියලා ඔබ දන්නවා මට ඒක කියන්න බෑ කොල්ල ටිකක් විතරක් හිටියනම් මං නම් වශයෙන්ම කියනවා මෙන්න මෙහෙම බිඳවනවා ඔබ මෙහෙම බිඳවනවා ඔබ මෙහෙම බිඳවනවා කියලා නවත් මෙතන ඉන්නවනේ පිවිදුනේ මේ ජේෂ්ඨ පුරවැසිය ඒ අය ඉන්න තැනේ වචන පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒකයි ඔබට කියන්නේ මේක හනීප කරන්න පුළුවන් ලේඩක්. මේක පිළිකාව නෙමෙයි. පිළිකාව කියන එක හනීප කරන්න බෑ කියලා දාලා තින්නේ. නමුත් මේක පිළිකාව නෙමෙයි මේක හනීප කරන්න පුළුවන්. මේකට බේත් තියෙනවා. වට්ටෝරු පිටින් වට්ටෝරු 84000ක් තියෙනවා. එකයි ඕනේ හනීප කරන්න. මහවැද මහත්තයා බින්නම් පෑව තමයි. මහවැද මහත්තයා පිරිනමන් පෑවේ. තව වෙදවරු කෝටි ගාණක් ලෝකෙට තෑගි කළා පින්වතුනි. නැත්නම් මහවැද මහත්තයා වෙදකම ගත්ත වෙලෙම වෙද සාහිත්‍යයට අතපොත් තිබ්බ වෙලාවෙම කිව්වේ ඇවිදilla. වසවති මාර්යා. හා දැන් හරිනේ. දැන් ඉතින් ලෙඩේ සනීප කරගත්තානේ. ඈ දැන් ඉතින් ඔබ හන්ද පින්නම් පාන. මම පින්නම් පාන්න කාලේ මන් දන්නවා. උඹ උඹගේ වැඩක් බලන්න. මේ ලෝකෙට වෙද සාහිත්‍යය අරන් යන්න පුළුවන්. මහ යතිවරයන් වහන්සේලා පිහි වුණාට පස්සේ පින්වදෙනි. අන්න මහ වෙදතුමා මක්කනද? පින්නම් පාන. ඒ මහා තේර පරපුර පින්වතුනි මේක අරගෙන ආවා. ඒ තේර පරපුරේ පින්වතුනි මේ ලෙඩ සනීප කරගත්ත මහා බෙදවරු හිටියා. මේ කලන වැට කැඩුන්නේ නැහැ කොහෙන්වත් පින්වතුනි. මේ කලන වැට දැම්ම කැඩෙන්නේ නැහැ. තව අවුරුදු 5000ක් මේ කලන වැටෙන්. තව 2500ක් යන්න තියෙනවා මේ කලන වැට. මග කැඩෙන කලන වැටක් නෙමෙයි මේක. ඒකයි කියන්නේ. එහෙනම් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් එන්න පින්වතුනි. තරුණ අයට අඬා වැළපෙන ප්‍රශ්නයක් තියෙනවා නම් එන්න. මොකටද අඬහන ඉන්නේ ගෙදරට එලා? මොකටද රෝසමල් උස්සන් යන්නේ? මොකටද මේ ටොපි චොක්ලට් උස්සන් යන්නේ? ඔළුව හැපිලාද කොහේ හරි? දහින්න ඔනේ ඔක්කොම අර පීඩාවට ඔය වෙන්නේ. ඔය එකක කැමැත්තට කරන්නේ නෙමෙයි. ඔය පීඩාකාරී මානසිකත්වෙන් නිදහසෙන් ඔය උත්සාහ කරන්නේ. ඔබ මේක තේරුම් ගන්න පින්වතුනි. මේක සතාව සැරට කියන්න පුළුවන් දවසක මුණ ගැහුනොත්. ඇත්ත තත්ත්වය මේ තේරුම් ගන්න තියෙන මුණ වහරප නෙමෙයි. ඔය ඔක්කොම කරන්න තියෙන ඒවා පින්වතුනි. කරන්න වෙලා දැන් තියෙන්නේ. ඔක්කොම කරනවා දැන් ඉතින්. අපරාධේ. තරුණ ජීවිතේ දියවෙවි යනවා. කට්ටියක් හිමාලේ නගිනවා. තව කට්ටියක් කාර් රේස් යනවා. තව කට්ටියක් බයිසිකල් රේස් යනවා. මේ හිතන බලන්න පින්වතුනි. අර හිමාලේ නැග ගැබැස්සා. ඉතින් මොකද උනේ ඒකගේ ජීවිතේ? නැත්නම් බෝලේ පිටිපස්සෙන් දිව්ව කට්ටියත් එක පොර කෑවා. කට්ටිය බෝලේ පයින් ගහගෙන දුවනවා. කව කට්ටිය බෝලේ අතේ තියාගෙන දුවනවා. තව කට්ටිය රැකට් එකකින් ගහ දුවනවා. තව කට්ටිය බැට් එකකින් ගහ දුවනවා. මේ කාටවත් දොස් කියනව නෙමෙයි පිටින් මේ ස්වභාවය ගැන මම මේ කතා කරන්නේ. ඉපදිච්ච මනුස්සයා මොනව හරි කරගෙන ඉඳලා මැරෙන්න එපා. කට්ටිය ලෙඩුන්ට වේදී දී මැරෙනවා. තව කට්ටිය බිල්ඩින් හද හද මැරෙනවා. තව කට්ටිය ඩිසයින් ඇඳ ඇඳ මැරෙනවා. තව කට්ටිය කාර් වාහන මොනව හරි ප්ලේන් මොනව හරි හද හද මැරෙනවා. තව කට්ටිය උගන්න ඉඳලා මැරෙනවා. ඒක නෙමෙයිද කරන්නේ? ඔබ මොනව කරගෙන ඉඳලා මැරෙන්නේ? මේ මන් නොකි මෙකි නොකි දේවල් කර කර මක් වෙනවා. ඉතින් මැරෙනවා. එකෝ කොපාලේ එගෙම ඔබෙන් අහන්නේ මේ දෙනින් ඵලේකෝ. ඔය ඔක්කොම කලේ මොකක් උදෙසාද? ඔය අන්තිමට කළා තියෙන ඉතින් එදෙනි මේ ඉපදිච්ච නිසා මොන කරුමකට ඉපදුනාද මම දැන් ඉතින් ඉපදුනානේ දැන් ඉතින් ඉපදිච්ච නිසා මේ ටික කරගෙන යනවා. ඔතනට නිවෙංගදනේ කරන්නේ. හැමෝම මොකක් හරි දෙයක් කරනවා අපේ විදිහට තමන්ගේ ජීවිතේ ගෙවා ගන්න, කාලය ගෙවා ගන්න. කාලය ගෙවිලි වුණාට පස්සේ දැන් ඉතින් අපි ඉතින් වයසයිනේ දැන් ඉතින් මැරෙන්න තමයි අපිට තියෙන්නේ. ඉතින් මැරෙනවා. එනි හරි. ඔබට බුද්ධියක් තියෙනවා නම් පොඩ්ඩක් හිතලා බලන්න ඔය කාරණා සම්බන්ධ. මොකද්ද ඒ කරන්නේ කියලා? කෝකේ එන්ඩ් එක? කෝ අවසානේ කෝ? කෝ අවසානේ? ඉතින් අවසානයක් නැති වැඩ කරන එක ලැජ්ජාසහගත වැඩක් නෙමෙයිද? පෙළෙන වැඩක් නෙමෙයිද? නොකළ යුතු වැඩක් නෙමෙයිද? අට්ටියති හරායති jigucchati කිව්වේ ඒක නෙමෙයි පින්වතුනි. අට්ටියති කිව්වේ පෙළෙන සුළුයි. මහා පෙළිල්ලක් නෙමෙයි පින්වතුනි. අයි එන්ඩ් එකක් නැහැ. කාමයේ වගේ නැත්නම් ඕනෙකම වගේ එන් දෙකක් නැහැ. කරන්නත් ඕනේ කළා කියලා පිරෙන්නෙත් නැහැ. එන් දෙකක් නැහැ. දිගටම කරන්න තියෙන්නේ. ඒකයි ඔබ ඔබගෙන් ওই ප්‍රශ්නේ අහගන්න පින්වතුනි. තරේම අහගන්න. තනි තනියෙන්. ආයි මෙතන වෙන කවුරුත් නැහැ, ඔබයිමමයි ඉන්නේ. මම මේ ඔබෙන් අහන්නේ, මේ ඇඟිල්ල දික් කරලා ඔබෙන් අහන්නේ මේ. මොකද්ද ඒ කරන වෙලේ තේරුම් කියලා. ඔබ හිතට ගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. ඔබ හිතට ගන්න. දරුවා දෙක ඔබ එක. ඔබ හිතට ගන්න මේක. මොකද්ද මම මේ කරන්නේ කියලා. හොද හොද මඩේ දදා මම මේ මොකද්ද කරන්නේ කියලා. එන් දෙකක් නැති වැඩන්නේ මේ කරගෙන ආවේ මෙච්චර කල් කියලා. එහෙනම් බෙන්ගදී නැඹුරු වෙන්න. වගකීම් යුතුකම් අකුරට මිස්ත කරන්න. වගකීම් යුතුකම් ඔක්කොම මිස්ත කරගෙන. ඔබ නැඹුරු වෙන්න. ඔබගේ ප්‍රතිපදාව පූර්ණ කරන්න. ඒකට අපි ඉන්න උදව් කරන්න. මතක තියාගන්න මේක සනීප කරන්න පුළුවන් ලෙඩක්. ඔබ නිකං අපරාධේ කාමෙන් දුක් විඳින්න. මේක සනීප කරන්න පුළුවන්. ඔබට කාමයේ ජනිත වෙච්ච ඕනෙ වෙලාවක හිතන්න. එක දෙයක්. මේක සනීප කරන්න පුළුවන් අය ලෝකෙ ඉඳද්දි අපරාධේ මන් නිකන් දුක් විඳින්නේ කියලා. තරුණ පිරිස් කාමෙන් මත් වෙන දුක් විඳින හැම වෙලාවකම හිතට ගන්න. ලෙඩ සනීප කරන්න පුළුවන් බෙද්දු ඉන්න කාලේ. නිකන් අපරාධේ මන් දුක් විඳින්නේ කියලා. ඇත්තද බුරුද බලන්න ඕන නම් වැඩි කාලයක් ඕනේ අවුරුද්දකට. අවුරුද්දක් යනකොට බලන්න කොච්චර වෙනස්කමක් ඇතේද. ඉන්න ගමන් කතා කරලා බලන්න මේ ස්වාමීන් වහන්සේලා ඉන්නේ, මේ අනගාරිකයත්ව ඉන්නේ, කතා කරලා බලන්න. මම ඒකයි ඔබට කියන්නේ, මේ කවුරු සතුට ඉන්නේ මේ නම් ඉන්නේ අර අයියන්. මෙහෙට එන්නයි අමාරු, යන හරි ලේසි. මොසක දම් මහමඳුරුකා ෆෝම් එකක් තියෙනවා, ඒකට අස්සනක් ගන්න විතරයි තියෙන්නේ මෙහෙ යන්න. ඒ ගියායට ආයෙ එන්න ලේසි නෑ. එනවනම් සිවුරු ඇරලා එන්න ඕනේ ආයෙ. පුළුවන් තරම් අපි උත්සාහ කරනවා. එතන ඒ අය හවත්තගෙන යන්න. ඕන කෙනෙක්? අන්න මං සතුටින් නෙමෙයි ඉන්නේ. එහෙනම් කරන් තියෙන්නේ මොකද්ද? මාව හම්බ වෙන්න ඕනෙත් නැහැ. වසක ධම්ම හඳුරන් හම්බුනා නම් ඇති. ඒකත් ගන්නේ අපේ ආරක්ෂාවට. නැත්තම් ගිහිල්ලා ඔය මොනවා මොනවා හරි කියෝලා. ඊට පස්සේ ස්වාමින් වහන්සේලා අපිට දොස් කියයිනේ. අපේ නම කිව්වොත් එහෙම. ඒක නිසා දැන් අපිට පෙන්වන්නේ මෙන්න මේ මෙහෙන් ගිහිල්ලා තියෙන්නේ. මෙහෙන් ගියාට පස්සේ කරන වැඩේ ඉතින් අපි දන්නේ නැහැ. එහෙමයි ක්‍රමයේ වෙනද. හැම කෙනාම ඉන්නේ සතුටින්. ඉතින් හොයලා බලන්න 70ක් පිරිස සතුටින් ඉන්නවා. කාම අදහස් ඇති. හිටපු ගමන් මතු වෙලා එන. ඒ එනකොටම කවුරු ළඟ ඉන්නවද? ගුරුවරයා ළඟ ඉන්නවා පෙන්වන්නේ. විඳවන්න දෙයක් නැහැ. විඳවගෙන එනකොට මොකද වෙන්නේ? කෙලින්ම ගියා වේද මහත්තයා කාට. වේද මහත්තයෝ බඩ රිදෙනවා. මේක ගන්න මේක. ටංගල මේක මොන හරියට හරි. ඒ දෙන්නේ කෙලින්ම වේදනා නාන්දක. ඒ වෙලාවට ආයේ මොකුත් ඕනේ නැහැ. ඒක දුන්නාම සව සති දෙකකට ඕනේ නැහැ මොකුත්. හැබැයි මේ සති දෙක ඇතුළත මොනවද දෙනවද ඊට පස්සේ? බඩේ අමාරුව හොඳ වෙන්නද? නිත්තාවටම හොඳ වෙන්න අවශ්‍ය බේත් ටික දිගින් දිගටම දෙනවා. ඔබගේ දරුවට බඩේ අමාරුව දුනහම මොකද වෙන්නේ? ඔබට ඇහෙන්නෙත් නෑ රෑ එළි වෙනකම් බඩ අල්ලගෙන කෑ ගහනවා පින්වතන එක. ඇහිලා තියෙනවද කවුද? ඔබට ඇහෙනවා. ඔය කට අවුරුදු 25 26 වගේ වුණාම නම් ඇහෙනවා. එතකොට කව මහත්තයෙකුට කතා කළා. උඩ බඩ අමාරු හැදලා ඌ කෑ ගහන්නේ. අනේ කප් මහත්තයෙකුට කතා කරලා කියනවා. මෙයාට බඩේ අමාරු. ඒකට බේතක් හොයලා දෙන්නේ. දැන් වේදකම් කරන්නේ කප් මහත්තයරට. ඊළඟට ඒ අහිංසකයාට පින්වතුනි බේත් කරන්න කියලා ගොන් කරත්තයක් එනාලා කරේ බඳිනවා. දැන් මොකද? කරත්තය බැඳගත්තා වගේ නෙමෙයි. දැන් මෙතන ඉන්න තාත්තෙකුට ඔය කරත්තෙන් ලෙහෙන තව කොච්චර කාලෙ යයිද? කරත්තකේ නෝන නෙමෙයි. වගකීම. කරත්තෙ උඩ කවුද ඉන්නේ? නෝනයි දරුවට එකයි. කෙවිත තියෙන්නේ. එයා යද්දී. බහින්න පුළුවන් නම් කරත්තෙ. දරුවෝ ඉන්න තාත්තෙක් පුළුවන් නම් බහින කරද්දී. බහින්න පුළුවන්. බහින්න බෑ. ඇයි? පොඩ්ඩක් බහින්න වගේ කඳ බිම තියන්න හැදුවොත්. හුයි ගන්නවර මේක අරගෙන. වරපොට අදිනවා මෙහාට. දෙයියෝ සී වෙනවා. ඇයි නහයට දාලා තියෙන්නේ? කෙවිටි පාර වදිනව නැත්තම් පිට අරහ. ඒකයි ක්‍රමයේ බින්දට. ඔන්න ඔබගේ අම්මා තාත්තා ඔබට දුන්න දෑවැද්ද. දොස් හිතන්න එපා බින්දට. මේගොල්ලෝ හිතන් හිටියේ ඒක තමයි. බඩේ අමාරු හැදලා කෑ ගහන කොල්ලාට කරත්තයක් කරේ බැඳනනම් හරි කියලා. මම මේවා කියන්නේ එකක්වත් විහිළුවට නෙමෙයි නේද? ඔබට වඩා කෝටි වතාවක් මට මේක තේරෙන්නේ නැසයි මම කියන්නේ. ඒකයි කියන්නේ මට බලයක් හම්බුණා නා. එක තරුණයෙක් මන් තියන්නේ ඔක්කොම පැවිදි කරනවා. ඔබට දවසක තීරේ පින්වතුනි මේ අවබෝධයට ඔබපත් වෙද්දී. නිකන් හිතලා බලන්න නිකන් අපරාධයයි දුක් විඳින මිනිස්සු. ඉස්සර දුක් විඳින්නට කමක් නැහැ පින්වතුනි. දහම නැහැ කියලා අපි ඔක්කොම හිතාගෙන එහෙම හිටපු කාලයක් තිබුණා කියමුකෝ අපි දැන්. ඒකට කවුරුත් වගේ කියන්න ඕනේ නැහැ. ඒක තමයි ඇති. සම්බුද්ධ ශාසනය එහෙම තමයි. උසුපල්ලිය යන ක්‍රමයක් තියෙනවා. දහම මතු වෙලා තියෙන්නේ. සනීප කරන්න පුළුවන්. හොඳටම විශ්වාසයි. ඉරහඳ වගේ විශ්වාසයි. ඉරහඳ බලාකුළු වලට හරි වැහෙනවා. නමුත් මේක ඊටත් වඩා විශ්වාසයි. සනීප කරන්න පුළුවන්මයි. එහෙනම් මොකටද දුක් වෙන්නේ? ඒකයි මම ඔබට කියන්නේ. මේ ස්ථිර විශ්වාසයට කියන්නේ මොකටද දුකනේ? පුදුම ණයක් නේ පිංගත. ඔය සසර ණය. සසර ණයකාරිය බලන් ඉන්නවා. මොකද ඔබ මේ පිම්ම පැන්නොත්. ඒ ණය ගෙවන්න වෙන්නේ. ඒක නිසා ඔබට මේ පිම්ම පයින් හිතෙන්නේ නැහැ. ඔක හිතෙනවා යම් දවසක. කවුදද? පෝරුවෙන් බැස්සහම. රජිස්ථාර මහත්තයාගාව අස්සම් කළා. පෝරුවටත් නැගලා ඥාතිවරු ඉස්සරහා පෝරුවේ ඉඳලා පෝරුවෙන් බැස්සහම. දැන් හිතෙනවා අනේ යන්න තිබ්බනම්. එතකොට අදිනව පස්සට පින්නතනි. නාහි උඩ යන්න. හැබැයි නිවන් දකින්නේ නැති අය මම කියන්නේ දරුවෝ 3-4 දෙනෙක් හදලා ඒ අහිංසකයන් පුළුවන් තරම් සාසනයට දායාද කරන්න. සාසනයට දායාද කරන්නේ සාසනය රකින්න එහෙම නෙමෙයි. මේ සාසනය රැකෙන්න දෙයක් නැහැ. හරිද? මේක රකින්න දෙයක් නැහැ. මේක රැකෙනවා. බුද්ධ අධිෂ්ඨානයක් කරලා තියෙන රැකෙනවා. ඒ බුද්ධ අධිෂ්ඨානෙ තමයි අපි හැමෝම වැඩ කරන්නේ. ඔබට තියෙන්නේ මේ ශාසනයෙන් ප්‍රයෝජනය ගන්න. එහෙනම් තරුණයන්ට තියෙනවා නම් ඉවස ගන්න බැරි ප්‍රශ්න. ඇදෙන කතා කරන්නේ. ඒවට උත්තර අපි ගාව තියෙනවා. හැබැයි ඇවිල්ලා අහන්න එපා මොට්ට ප්‍රශ්න. මේ ලෝකේ ආරම්භ වුණේ කෙසේද? මං ඒවට උත්තර දෙන්න ලෑස්ති. ඔබ මං කියන දේ කරනවා. මට කියන්න තියෙන මේක. ඔබ වගේ ගොන් තඩියෙකුට මම මේක ඔකට උත්තරේ දුන්නාට තේරෙන්නේ නැහැ. ඕකට තේරෙන්න යම් ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව පුරපන්. ඒ ප්‍රතිපදාව පූර්ණ වෙච්ච දවසට ඔබට මේක තේරෙයි. අන්න ඒකට අනුව ප්‍රතිපදාව පුරන්න පුළුවන් නම් එන්න. අරිහත් වෙලා ඉල්ලහන්නේ ප්‍රශ්නේ. ඕනේ කෙනෙකුට ඒ උත්තරේ දෙන්න. කවුරු හරි ඇවිල්ලා ඒ වගේ ප්‍රශ්න ඇහුවොත් එහෙම. මම ඔකට උත්තරේ දන්නව නමුත් ඔබට මේ උත්තරේ කිව්වට තේරෙන්නේ නැහැ. නෑ නෑ ඔයා කියලා බලන්නකො. හන් හින් හන් හු. එහෙම කියන්නේ. දැන් අහන්න තේරුණාද ඔබට? නෑනේ. එන කිව්ව තේරෙනවා කියලා. එන ඔක තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක වඩපන්. මේක වඩන වාරියත් ඵලයේ පූර්ණේ කරපන්. අන්න එදාට ඔබට පුළුවන්. ඔය මම මොකද්ද කිව්වේ කියලා තේරුම් ගන්න. එදාට ඔබ තේරුම් ගනි ලෝකේ පළවෙනිට පහළ වෙච්ච පුද්ගලයා කවුද? එයාගේ තාත්තා කවුද? එයාගේ තාත්තා කවුද? එයාගේ තාත්තා කවුද කියලා. අවිද්‍යාව තියෙන නිසායි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. අවිද්‍යාව දුරු වුණාට පස්සේ ප්‍රශ්න එකක්වත් නැහැ. අවිද්‍යාව තමයි එකම සහ සියලු ප්‍රශ්නේ. ඒක අමුතු ප්‍රශ්නයක්. මොකද එකම සහ සියලු ප්‍රශ්නේ අවිද්‍යාව. ඒක දුරු වෙච්ච ගම ඔය ඔක්කොම ප්‍රශ්න ඉවරයි. ඒකයි කියන්නේ නිකන් දුක් විඳින්න ඕනේ නැහැ. තරුණ ප්‍රජාව ඔබ විහිං දුක් විඳින්න ඕනේ නැහැ. බන්ධන වලට අහු වෙච්ච අය ඔබත් විහිං දුක් විඳින්න ඕනේ නැහැ. වකිං විතුකම කරගෙන ඔය කටයුත්ත කරන්න. බන්ධන වලට අහු වෙච්ච නැති අය මුන් ලෝකෙටම නෙමෙයි මම මේ කියන්නේ. මේ මෙතන ඉන්න අයට කියන්නේ. එතකොට සිංහල ජාතිය අඩුවක් එන්නේ නැහැ. සිංහල ජාතිය. සිංහල ජාතිය පැටව ගහලා හදන්න බෑනේ. සිංහලයේ පැටව ගහන්න පුළුවන්. සිංහලයන්ව පැටව ගහන්න බෑ පෙන්. සිංහලය කියන්නේ දියුණු මානසික මට්ටම. ඒක මුස්ලිම් කෙනෙක් වෙන්නත් පුළුවන්. දෙමළ කෙනෙක් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි කෙනෙක් වෙන්නත් පුළුවන්. ඇමරිකන් කෙනෙක් වෙන්නත් පුළුවන්. ඔය ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දියුණු මානසික තත්ත්වයට ආවනම් ඒ ඔක්කොම කවුරුද? සීහෙල පිරිස තමයි. මේ කාලේ වැඩිපුර සීහෙලේ හිටියේ කොහෙද? ශ්‍රී ලංකා ද්වීපේ. නැවත හැදේ. තව ටික කාලයක් යනකොට හැදේ. අනිවාර්යෙන් හැදෙන්න ඕනේ පේනද? ඒක අපි දැකපු කාරණාව. හැදෙන්න ඕනේ. පාර පාර ගන්න කහසිවුරු දරාගත්ත මහ උත්මේ පින්ඳ පාති වඩන කාලයක් උදා වෙයි. උදේ පාන්දර දන් ටිකක් බෙදා ගන්න පුළුවන් අවස්ථාවක් හැදිලේ මිනිස්සුන්ට. වැරට යනකොට තමන්ගේ බත් එක පූජා කරන්න පුළුවන් අවස්ථාවක් හැදිලේ. හිතන බාන පිඳිනේ තමන් වැරට යන ඊට බහිනකොට පින්ඳ පාති පඩන වික්ෂුන් වහන්සේ නමක් වඩිනවා. උන්වහන්සේව දැකලා හිත පැහැදිලා තමන් කන්න ගෙනී බත් එක උන්වහන්සේට පූජා කළා. හිස් අතින් බස් එකේ නැගින මනුස්සයා මොනතරම් පිං කඳක් කරගෙනද බස් එකේ නැගේ. එහෙම කාලයක් උදා වෙයි. එදාට පින්විතනේ මිනිස්සු සීහෙලත්තේ තුරට නැඹුරුවේ. ආරයන් වහන්සේලා හැමතිස්සෙම මිනිසුන්ට අවවාද කරයි. ආරයන් වහන්සේලා මිනිසුන් අගය කරයි. හොඳ මිනිසුන්ව ද නරක මිනිසුන්ට හිතෙයි. ආරයන් වහන්සේලා අගය කරන්නේ හොඳ අය විතරයි. අපි මේ නරක ගති අගය කරන්නේ. අපි නරක ගති වලින් අයින් වෙන්න ඕනේ කියලා. දැන් මෙතන වෙන්නේ. මෙතන මම කියලා තියෙන තුන දෙකෙන් කියලානේ. හවුද? දසකුසලේ කරන මිනිස්සු තුන දෙකෙන්. බිමහැලා තියෙන දෙයක් ගන්න මිනිස්සු තුන දෙකෙන්. Tamanta idi නැත්තම් ගන්න ඕනේ නැහැ. ඒ මට්ටම. ඒක හොරකම නෙමෙයි. නමුත් මට අයිති නැති එක මොකටද ගන්න? එහෙනම් බල්ලෙක් බෙට්ටක් ගහලා ගියාමත් මක් කරන්න ඕනේ? මට අයිති නැහැ. බැලුවා වට පිළ හිමිට අරන් තාක් විදාගත්ත. ඈ එහෙමත් කරනවා නම් මාළයා තාක් විදාගත්තට කමන්නේ. මොකද පිස්සු හැදිච්ච අය එහෙම කරනවා. දැකලා දිනවනේ පිස්සු හැදිච්ච අය මල්ලට එකතු කර කර යන. මොකද තියෙන කාඩ්බෝඩ් කෑලි අරව මේ ඔක්කොම මල්ලට දදා යන. දැකලා දිනවනේ. එයා ඉදින් මොනව හවුනත් දාගන්න. එහෙනම් එහෙම වෙන්න ඕනේ. එහෙනම් දස අකුසලේ කරන්න එපා. දසකුතුලේ නොකරන පිරිස හැදේ. මොකද අපි මෙතන අගය කරන්නේ දසාකුසලයේ කරන්නේ නැති අය. සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරන උත්තරීතර මනුෂ්‍ය කොට්ටාසයකට විතරයි මේ බණ කියන්නේ. ඒකයි ඔබට හැමදෙස්සෙම කිව්වේ පෑහෙන්න ඉන්න කියලා. යාද කරන දතරත සමග පෑහීමක් නැත. යකඩ දෙක හොඳට රත් උනේ නැත්තම් ওই දෙකේකට පාහන්න බෑ. ඒක නිසා පෑහෙන්න ඉන්න ඕනේ හැමෝම. මහා සංගරුවනට පෑහෙන්න ඉන්න ඕනේ. ඒ කියන්නේ තමන් මේ වදින හුලම් පොදකින්වත් තව කෙනෙකුට හිඟි හිංසාවක් නොවෙන ජීවත් වෙන. අන්නේ අයට මේ නිවන වැඩෙනවා. එහෙම නැති අයට මේ නිවන වැඩෙන්නේ නැහැ. නිවන වැඩෙන්නේ නැහැ කියන එක තමයි ඔබට දෙන්න තියෙන ලොකුම දඬුවම. ඒක අපිට හොඳට තේරෙනවා සින්වතුනි. ඔතන ඉඳලා මෙතනට ආපු යන්න. නිවන හිතේ වැඩෙන්නේ නැති එක තමයි මනුස්සෙක් විඳින ලොකුම දඬුවම. ආයලුතෙන් දඬුවම් දෙන්න දෙයක් නැහැ සින්. නිබ්බානම් පරමං සුඛං කියන්නේ පරම සත්‍ය. පුළුවන් නම් ඒක සාක්ෂාත් කරගන්න. පුළුවන් නම් නෙමෙයි. පුළුවන්. පුළුවන්. හොඳයි. එහෙනම් ගිලම්පස එකක් අරගෙන ඉදිරි කොටස සාකච්ඡා කරමු. හොඳයි පින්වතුනි එහෙනම්. උදේ ඉඳලා මේ මොහොත දක්වාම ශ්‍රී සද්ධර්මයේ දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් දහම් මනසිකාර කිරීමෙන් බුදු ගුණ සජ්ජායනා කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් සිවණක් පිරිසට ආරක්ෂා සම්පත්තිය සැලසීමෙන් දානමානාදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් ඒ රැස් කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින්ගේ බලමහිමෙන් ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්භවේදීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසන සීතමින වදාළ නিত্য මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබ සියලු දෙනාම දන්නව නේද මම ඔබට බනිනව නෙමෙයි කියලා. දන්නව නේද? ඈ මාත් ඔය දේශනා අහනකොට හිටපු ගමන් මටත් හිතෙනවා බනිනවද මන්ද මේ කියලා. බයිනව නෙමෙයිනේ හිතලා ගන්නව නෙමෙයි පිංගත. එනද හිතා ගන්න එපා මම බයිනවා කියලා. ඔබව රිද්දවන්න මට මාත්‍රයක අදහසක් නැහැ. ඒක මට හැමතිස්සෙම ඔබට කියන්න හිතෙනවා. මොකද හේතුව? ඔබට හිතුනොත් මේ මම ඔබට දොස් කියනවා කියලා. ඒක සුදුසු නැහැ. මොකද මම ඔබට දොස් කියනවා නෙමෙයි. මං කිව්වේ ඒකයි. තථාගතයන් වහන්සේ ක්‍රමයක් කියලා දිනවා නම් බෙල්ලෙන් අලගෙන කනේ පාරවල ගහපන් එතකොට මුන් සතරපායෙන් නිදහස් වෙනවා කියලා. ඒකත් කරනවා පින්වතුනි මම. ඒ තරම් මහ භයානකයි සතරපාය කියන එක. ඕකට වැටිච්ච එකේ කායි ගොඩේ නෑ ලේසියෙන්. ඒකයි. ඒක නිසා තමයි ටිකක් තදින් මේ දේශනා යනව ඇත්තේ. මිසක් ඔබට දොස් කියනවා බයිනවා එහෙම නෙමෙයි. ඔන්න නිකන් ඉඳලා කැලේ කතා කරලා බලන්න. පූසා වගේ. කනට ඇහෙන්නේ නැහැ කතා කරන. නමුත් ධර්මාසනයේට ගොඩ වුණාට පස්සේ පින්වතුනි. එතනින් එහාට තියෙන්නේ සීල දෙනාගේ නිවන උදෙසා සීය නාද කරා. ඒකල ඒ වෙලාවට ඔබගේ තරහ තිරම් මොනවද කියන එකක් ගැන සැලකිල්ලක් එහෙම එකක් නැහැ පින්. එහෙම සැලකිල්ලක් දක්ව නොහනම් ඒ ඔබ ගැන අනුකම්පාවෙන් නෙමෙයි. මම ඒක කියන්නේ ජනාධිපතිතුමා මෙතනට ඇවිල්ලා බණ ඇහුවත්. දසාකුසලයේ කරනවා නම් වසලේ බොල කියලා නේද කියන්නේ? රටේ පළවෙනි පුරවැසි ඇවිල්ලා ඇහුවා. එතුමාලා දසාකුසලේ කරන්නේ නැතුව ඇති. නමුත් කරනවා නම් වසලේක. ඒ දේ සක්‍රදේවෙන් දරට ඉතින් කියන්නේ තේන්නේ. මනුස්ස ලෝකේ ගැන මොන කතා? සක්‍රදේවේන්ද්‍රයලා බණ ඇහුවත් කියන්නේ දසාකුසලේ කරනවා නම් තෝ මහ වසලේ. අනිත් වෙලාවට ආ මා කොහොමද සක්‍ර දෙවියෝ ඉතින් හොඳට ඉන්නවද හොඳින් කරගෙන යනවද වැඩි ආ හොඳයි හොඳයි එහෙනම් ගිහිල්ලා එන්නු ඔච්චර ඒ වෙලාවට මම කියන්නේ ඒක නිසා ඔබ හිතන්න එපා ඔබට දොස් කියනවා කියලා මේ වෙන් ගන්න තියෙන උපරිමයේ අරගෙන තියෙන මෙතන ඉන්න ඉදහස් වෙන්න බල එච්චරයි කරන්නේ හොඳයි සෑම සීල දෙනාට මේ අපතක් වේවා